දිලීත මං හිතන්නේ ප්‍රශ්න තියෙන හින්දානේ මේ අලුත් එක්කෙනාව ගන්නනේ.
හරි ඇඩ් කරවයව. හරි කයින්නානේ. මට කරන්නේ සලස්වි මායිකට්ටා කෙරුවා වර මේ. අර දස සංඥා එක්කේ.
කරත්
එක්ක. නැ කරි මේ වසන්තත් එක්ක. ඒක ඉතින් ආපහු අර අකුරේ ප්‍රශ්නේ තමයි අන්තිමට මං මේ දෙකම ඇහුවා. සමිනාචර දෙන්නමගෙම ඉතින් ඒක එච්චරම මං හිතන්නේ නේ. සායිකේ ප්‍රශ්නේ තමයි මා ප්‍රාණසයන්නයි.
ප්‍රශ්නේ මොකද්ද කියන්න බලන්න.
දැන් මෙහෙමයි රවි ප්‍රශ්නේ මොකද්ද දස සංඥාවේ? මම දස සංඥාවේ පළවෙනි සංඥාව පළවෙනි සංඥාව තමයි අනිත්‍ය සංඥා. ඒ අනිත්‍ය සංඥාව වඩන්නේ හැටි සාස්ත්‍රාඳුරු හැදි කියලා කියේ අනිත්‍ය කියලා ගැන නිකන් සාලු සැයන වයනවිසි සැයන කෘත්‍යයන්නේ පංචපාදන සංදේ උදේ වැය බලීමෙන් සිදු. ඒක අරත් සංඥාවක් නාසෙ පැද්දි කියලා. ඒකෝට ඒ කියන්නේ ආයතනවල නිරෝධපත්ති. ඊට පස්සේ එනවා සවතනකට එනවා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන. ඒ සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන එක කියන්නේ සූත්‍ර පිටකයේ කියන්නේ අපේ බුදුජානක සූත්‍ර පිටකයේ තියෙන්නේ ඒ ඡයන්න තියෙන වයනෝවි ඡයන්න කියන අනිත්‍ය කියන අනිත්‍ය කියන්නේ. නමුත් චක්කු සංගායනාවේ තියෙනවලු ඒක තියෙන්නේ අර ජයනෝවි මාප්‍රේණ ජයන. ඒ මාප්‍රේණ ජයන කියන එක තියෙන්නේ බුරුමේ. ඒ කියන්නේ මේ කනක් නැති බව. ඒක රක්මති බවක්. ඒ කියන්නේ අනිත්‍ය. ඒ කියන්නේ කනක් නැති බව කියන වගේ අදහසක් තමයි එතන එන්නේ.
ඒ අනිත්‍ය කියන්නේ කැමැත්ත.
ඔව් ඔකේ. කැමැත්තර අනුව ඒක තමයි. එතකොට ඒගොල්ලන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙතන තියෙන්නේ මේකයි. එතකොට ඒගොල්ලෝ ගත්ත අර බුද්ධ ගාන්ති සයන්න නැතුව අනිත්‍යයි. එතකොට ජීව සබ්බ සංඛාරික සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය. ඒ කියන්නේ අනිත්‍යතාවය බලන එක තමයි එතන වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ දැන් බුද්ධ ධර්මයේ පැහැදිලි කරන වචන තුනකින්. ඒ කියන්නේ අට්ඨීත්‍යති පරායති විගුච්ඡති. ඒ කියන්නේ පීඩාවට ලක් කරනලා හරායති කියන්නේ ලැජ්ජාවට පත් වෙනවා විගුච්ඡති කියලා පිළිතුරට නැත්තම් පිළිතුරක් වෙනවා. ඒ වචන ඒ දාලා කියන්නේ එතෙන්ට අර ජයන්න වගේ ඉතින් එන්න ඕනේ කියලා තමයි මේ අපේ කවුද ජිනාලංකර හඳුරු කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඔය ઈચ્છා කියන කැමැත්ත කියන එකයි විච්ඡ කියන සාවර නැති භාවය අතර තියෙන වෙනස. ඉතින් ඒක නිසා දැන් නමුත් රසපහඳුරෝ සාල වශයෙන් පැහැදිලි කරා මේ පාලි ගම දාලා කිව්වා ඒක එහෙම වෙන්න බෑ කවදාවත් ධර්මයට ගැලපෙන්නේ නැහැ. මේක වෙන්න ඕනේ මෙහෙම සබ්බ සංඛාරේසු කියන සියලුම සංස්කාරයන් ගැන අනිත්‍ය සමාන වෙන අර කොහොමද කියනවා කෙනෙක්ව මේ පීඩාවට ලක් වෙන ලැජ්ජ වෙන කලකිරෙන්නේ මේ අනිත්‍ය සංඥාව වෙනුයි. ඔන්න කොහොමද ප්‍රශ්න.
කොට අනිත්‍ය සංඥාව කියලා මොකක්ද දන්නේ කියාවේ?
දැන් ඒගොල්ලෝ කියන්නේ මෙතන අර අතන අරගෙන ඉන්න ඕනේ නැහැ කියන එකනේ. ඒගොල්ලෝ ඒ කියන්නේ කට්ටිය ඒගොල්ලන් කියන්නේ මේ ඒක අර පළවෙනි බුද්ධයන් මාසේ දෙපාරක් එක මිනිස්සෙක් නැහැ කියනවා. මොකද එහෙනම් දස සංඥාවෙන් නැහැ නේද කොට. ඒක නම සංඥාවක් වෙනවා. මේකල තියෙන්නේ මේ තමන් කලකිරනවා. කලකිරීමෙන් තමයි නිදෙන්නේ. අන්න ඔහොමද ඒක නිදුනාම තමයි නිදුනා කියන්නේ. දැන් මම කලකිරීම ගැන තමයි මම කියන්නේ. අනිත්‍ය කියන අතන නෙමෙයි කියන්නේ. ඒක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඔව් හතර කියන හැම වෙන්න බෑ කියලා කවුද අප්පා? දැන් මේ තමයි. හදි අසපසාවන.
කලකිරීම එන එකත් හරි. අනිත්‍ය දැකීම තුලින් තමයි කලකිරෙන්නේ. හැබැයි මේ දෙකේම ලෝකෙටයි තේරුමක් තියන ලෝකෙන් එතර වෙන තේරුමක් තියෙනවා. අර හැමතැනකම මේක ඇත්ත දකින්නකොට කලකිරෙනවා කියලා මේ තියෙන්නේ. කලකිරීම තුල තමයි මේ දැන් අපි අන්තිමට කතා කළේ මොකද්ද සූත්‍රෙත් ඔබ තියනා නේද යමක සූත්‍රෙ. කලකිරෙනවා කලකිරීම නිසා නිදෙනවා. කලකිරෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ.
මේක රාවි එකම සාමනාස කියන්නේ සත්‍වහන් දි කියන්නේ දැන් කෙනෙක්ට කලු කෙරෙන්නේ රූප වේදනා මේ රූප පංචපාදානස්කන්ධය ඇති වෙන හින්දානේ. ඒකෝටින් කෙලස තියෙන්නේ. කෙලස් රස් වෙන්නේ නම් මාස සංස්කාර ගැන ගොඩාක් දේවල් ඒකේ සංස්කාර කියවා අයෝහන සංස්කාරය කියන්නේ ජරා ව්‍යාධි මරණ මේ ඔක්කොම සංස්කාර මේ ඒ හේන ඉන්න ඒක පොදියතම ඒ ඔක්කොම ඉන්න තවන්ත රූපය රූප වේදනා සංඥා සංස්කාර රූපේ කිසිම කින්නේ ඉතින් පදංගරෙන් කියන්නේ කල් කෙරෙනවා
නෑ ඒක තමයි මම කියන්නේ රූපය පිරිසිඳ දැකීම තුල කල කෙරීමක් තියෙනවා
අනිත් එක නවුදුර කියන්නේ රූපය පිළිසිඳ කල කල් කිලිමක් එන්න ඕනේ ඒ රූපයට නෙමෙයි සමාන් කරන්නේ මෝඩකම නිසා සමාතුලිතික බල්ලා ඔබතුමාගේ නෑ ගන්නරු මමාවගේ සමාතුල මේ වගේ මෝඩකමක් තියෙන්නේ ඒක ඒක තමයි කියන්නේ රජ්‍ය වෙන්න ඕනේ කලකිරෙන්න ඕනේ මේ තේරෙන්න ඕනේ කියලා අනිහම
තමයි
බාහිර තියෙන එකට යන්න පාටද බාහිර
ඒක තේරුම් හරි ඒක හරි තවඳුරු කිව්වේ එතන ඒ මේ ආශාව කියනනේ කිව්වේ අනිත්‍ය නෙවෙයි එතන මේන්නුනේ ආශාව නැත්තම් කැමැත්ත කියන එකනේ ඒක තමයි
නෑ
එහෙම නෙවෙයි කියලා නෙමෙයි කියන්නේ අපි ධර්ම කරුණ හරන් කතා කරද්දී දැන් අනිත්‍ය කියන්නේ මොකද්ද ඔය කියන කැමැති නැති බවටද නැත්නම් වෙනස් වෙන බවටද එහෙම නැත්නම් තවත් එකක්ද
මම රයි මෙතන misunderstanding එකක් තියෙන්නේ මට දැනෙන හැටියට එක තැනක අනිච්ච සංඥාව තියෙනවා අනිත්‍යය අනිච්ච කියලා කියනවා හැබැයි
මේ දෙකේ නෑ එකම අකුරුනේ තියෙන්නේ ඒකේ ගැටලුවක් නෑනේ
නෑ එකක තියෙන්නේ මාත්‍රාන මේ එකක් තියෙන්නේ
නෑ
හරි මොකද ප්‍රශ්නේ මේක ඒගොල්ලෝ කියන්නේ මේ බුද්ධ ජයන්ති කියන එක වැරදි. සබ්බ සංඛාරයේ සම්පති සංඥා කියන එක දෙන්න ඕනේ ඒක නෑ නෙමෙයි අර කියන්නේ. ඒගොල්ලෝ ඒක ගේන්නේ කොහොමද චත්ත සංඥා?
ඒක හරි සංඥාවේ ඒක වෙනස් කරලාද
තියෙන්නේ. ඒක කියනවා මේ
චත්ත සංඥා අනිත්‍ය කියලා ජයන්නවා විචාරණ
තියෙනවා. ඒක වැරදි කියලා හඳුන කියන එක
ආහහා සබ්බ සංකේ සංකාරයේසු අනිච්චා කියලාද කියන්නේ?
ඔව් චතු සංයයන් ඒක තියෙන අනිච්චා කියලා. නමුත් ඒගොල්ලෝ කියන්නේ ඒක තමයි හරි බුදු ජාතියේ තියෙන එක වැරදි කියලා. ඔක තමයි ප්‍රශ්නේ.
ආහහා
ඒ සම්බුදු කියන්නේ අපිට ඕන ඕන විදිහට බෑ ස්වාමීන් වහන්සේ මේ ව්‍යාකරණ කුලව මේ මොගලන් ඒ මොනවද මම දන්නේ මට තේරෙන්නේ ඒවා මොකක්වත් නෑ ඔය කොහොම දැන් අරගෙන කිව්වා කවදාවත් මේ දෙයක් මේ තමයි ඒක තුන්පාර.
සත්‍ය සංගානාවේ දිලි තියෙන්නේ කොහමද? සබ්බ සංකාරේසු අනිච්චා කියලාද?
ඔව්. බයන්න වගේ තැන්නේ ඊට පස්සේ ජයන්න වගේ තැන්නේ කැලපිල්ලක් දාලා අනිච්චා.
අනිච්චා සංඥා කියලා කියනවාද? සබ්බ සංකාරේසු
පිටක දසේ ශේෂේ බය?
ඔව්. අනිච්චා තියෙනවා. රකම යන කේද තියෙන්නේ ඔක.
පිටකඩේ
කියන්නේ ඒ අජිනන් කායද කොහෙද තියෙන්නේ? පිටානන්ද අංගුත්තරණ කායේ නේ. කතම දස අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුද සංඥා අදීන සංඥා පහන සංඥා ඊරෝධ සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු ආයතන අනිත්‍යව කියලා තියෙනවා චා සංඥා මේකේ පිටතකේ දාලා තියෙන චත්ත සංගානනයිද එහෙනම් දන්නවද?
මම හිතන්නේ විදිහට
අනිච්චා සංඥා. මොකද අනිච්චා සංඥා කියලා කියන්නේ නැහැ කොහොමවත් ඒකයි මම ඇහුවේ නේ. ඇලපිල්ලකුත් තියනවාද කියලා.
ඒකද නමුත් දැන් අපි සදහන්ද? යාලක් කරාම කිසිදු මේ කිව්වේ නැහැ හඳුරු. වෙනස් දෙයක් කිව්වේ. මොකද මේකේ මෙතන අනිච්චා රවි කියන්නේ මේක මේ දෙක එකට එන්නේ නැහැ කියලා මේ හඳුරතේ හොකට අහන්නකෝ බලන්න අර මේ මතකයන් හොදලා මේක තේරෙන්නේ ඒක තමයි අර හඳුරතේ මෙහෙමයි කියන්නේ මෙහෙමයි කියන්නේ
දැන් අපිට හාමුදුරුවෝ කිය කොයි හාමුදුරුවද කිව්වේ කියන එකේ තර්කේ අපිට වැදන්නේ නේද එන්නේ කියන එකක තේරුම ගන්න කොහමද දැන් මේ මන් දන්න පාලි තරමට නම් අපි ඒ කියන්නේ සූත්‍රයක් කියවනකොට අනිච්චා සංඥා කියලා කියවන්නේ. ගිරිමානන්ද සූත්‍රය අහලා ඇතිනේ ඔය. කියද්දි සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියනවා මිසක් අනිච්චා සංඥා කියලා කියන්නේ නැහැ නේද? ඇදලා කියන්නේ
නැහැ නේ. නෑ එහෙම
හලන්නේ. පිරිත් කියනකොට එහෙම කියන්නේ. මේක මේ printing mistake එකක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එහෙනම් දැන් ඒක ටිකක් හොයලා බලන්න එක හොඳයි. අනිත්‍ය සංඥා. කොහොමත් ඊළඟට අනි සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කොහොමද විස්තර කරන්නේ? එතන තේරුමෙන් අහන්න වෙන්නේ. ප්‍රථමාචානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා ඉදානන්ද වික්කෝ සබ්බ සංකාරේසු අට්ඨියති හරයති දිවිච්ඡති අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. එච්චරයි තියෙන්නේ නේද? හැබැයි සිංහලෙන් නම් එතන අනිත්‍ය සංඥාව කියලා කියන්නේ ඒකේ පිටකයේ. ආනන්ද සීල සංස්කරණය අනිත්‍ය සංඥා කරේ. නිසසනේ මහණ තන සීල සංස්කාරයන් පෙළයි ගරහයි පිළිකුල් කරයි. ආනන්දේ මේ සීල සංස්කාරයන් අනිත්‍ය සංඥායි. එළයි ගරහයි පිළිකුල් කරයි. එතකොට මේ වගේ එකක් එන්නේ කොහමද? එකක් තමයි සබ්බ සංඛාර කියනකොට සියලු සංස්කාර කියන එක පිළිගන්නවනේ නේද? සංස්කාර ඔක්කොම අයිතිනේ සබ්බ සංඛාර කියනකොට.
ඔව්
නේද? එතකොට සංස්කාරවල තියනා නේද අපි කැමති වෙන දේවලුත් තියනවා අකමැති වෙන දේවලුත් ඒකොඩ තමනේ ආයිති ඕනම දෙයක් සංස්කාරයක් නේ. ඒ සංස්කාරවල හොඳ දේවලුත් තියනවා නරක දේවලුත් තියනවා නේද? එක කොටසක් කියලා නැහැ. ශබ්ද සංස්කාර කිව්වහම නේද? එතකොට ඒ සියලු සංස්කාර කියන්නේ සබ්බේ සංඛාරා කියන ගණේට යන්න ඕන. ඒවා එතකොට අට්ඨිය තිහරායති ජිගුච්ඡති කියන ලක්ෂණ තුන දකින්න වෙනවා. මේක තියෙන්නේ පෙළයි ගරහයි පිළිකුල් කරයි කියලා. සර්ක සංස්කාරයක් උදාහරණයක් ගත්තොත් ඒ වගේ ඒ වචන තුන දාගන්න පුළුවන්ද?
හරි මේ ආදී ඔතන අට්ඨියති හරායති දිදුස්සති කියන වචන තුන ගොඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඒ තුන ඉතින් මටත් මතක නෑ. මම මේ වහන්ත එහෙම කියපු ඒවායින් තමයි ගත්තේ. පෙළයි ගරහයි පිළිකුල් කරයි කියන තුන තමයි මෙතන තියෙන්නේ.
එහෙනම් සම්මාසික පැහැදිලි කරනකොට මම මේක ගියා අතනෝත් ඒ කියන්නේ
අට්ඨියති කියනවා තමයි.
ඉතින් අට්ඨියති කියලා කියන්නේ පීඩා ලැබෙනවා. නැත්තම් ඒක ඉතින් ප්‍රතිචාරයක් නොදැක ඒ කියන්නේ තමන් හරි ඒක පීඩා ඒක තමයි ඒක පීඩාව තමයි කියන්නේ. අපමණත් එක්කම එන පීඩාව. ඒ කැමැති නැතිකමත් එක්කම පීඩාව නැත්තම් ප්‍රෙෂර් එක වගේ එහෙම තමයි කියන්නේ. හරායිති කියන්නේ ලැජ්ජකම. ඒකත් එක්ක මේ තුනම එකට එන්න ඕන එකතුව මේක මේ මතක තියෙන්නේ ලැජ්ජාම. ඒ වගේම jigucchati jigucchati කියලා කියන්නේ මේ පිළිකුල් කරනවා. ඒකට ඒක නිකන් ප්‍රතික්ෂේප කරනවා පිළිකුල් කරනවා. අන්න ඒ වගේ ඒක කොහොමද ලියාගත්තේ? ඉතින් මේ සියල්ලම එන්නේ මේකට කැමැති නැතිකම නිසා. අකමැති නිසා. ඒකකොට දැන්න සබ්බ සංකාරයේසු සියලුම සංස්කාර
බැහැ. ඒ අන්තිමට කියපු එක අකමැත්ත නිසා කියලා මට කියන්න පුළුවන් දෙයක.
අන්න ඒක තමයි. ඒ ඉතකොට ආර වචන තේරුම මේක නේද? දැන් මේ අන්න ඔකමයි පොයින්ට් එක. දැන් මේ කියන්නේ අතමානන්ද ඉදානම් වික්කවේ මේ සාසනේ වික්කවට. ඉදානම් ඉදානන්ද වික්කු කියන්නේ මේ සාසනේ සම්මා දිට්ඨියට එළඹෙච්ච වික්ෂුව සම්ප සංකාර මේ සියලුම සංස්කාරයන්ගේ මේ කර්ම තුන වෙන්නේ මේ මොකද්ද හේතුව? සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඒතර අනිත්‍ය සංඥාව ඒගොල්ලෝ වෙනස් කරගත්තේ මොකද්ද? මිච්ඡා. ඉච්ඡා කියන්නේ කැමැත්ත. කියන්න අල්පයන්න මාප්‍රයන්න ජායන්. ඉච්ඡා. ඒතර අයන්නක තම අනිච්ඡා. අකමැති බව. ඒකේ අකමැත්ත. ඒතර අකමැත්ත මුල් කරගෙන තමයි මේ තුන ඇති වෙන්නේ. කොහොමද තමයි ඒක දැනෙන්නේ? නමුත් මිච්ඡා කියන්නේ ඉංග්‍රීසියෙන් නම් NI ආමුල හිමුක NICCA නිශ්ච ඒ කියන්නේ ස්ථිර බව. ඒක තමයි පළවෙනි කීය. ඒ පළවෙනි සංඥාවකින් ඒක ගොඩ. මේක වෙන එකක්. නමුත් රසප්‍රාමුදුර කියන්නේ නැහැ. මෙතන මේක ප්‍රධානත් කියන්නේ ඒක ඊට වඩා සවිස්තර විශාලව. අර්ථ කියන පංචපාදන සම්බන්ධයේ උදේ බලන්න. මෙතන කියන්නේ සියලුම සංස්කාරයන්ගේ බලන්න. මේ සියලුම සංස්කාර ධර්ම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් භූමියටම අහු වෙලා තියෙන අපි මේවා ඒකින් අපරාපන්න භූමියට යන විදිහට බලීමක් තමයි කියන්නේ. ඒකෝර තමයි සංස්කාර පිට ස්වාමිනාසේ දුන්න සංස්කාර මම කියන්නේ විස්තර ප්‍රවේග. ඒ කියන්නේ ඒ ඔක්කොම කියන්නේ කිව්ව එකින් එක අරගෙන බලන්න කියලා කිව්වේ.
ඔව් දැන් ඔය තේරුම් දෙකක් තියෙනවා නම් අපි බලන්න ඕන දහමට ගලපලානේ. දැන් කවුරුත් කියපු හින්දා හරි කියන එක නෙමෙයි. එතකොට එක තේරුමක් ඔය කැනත්ත කතාවෙන් ගන්නවා නම් එතකොට මේ වචන තුනට ගැලපෙනවද කියලා බලන්න ඕන. නේද? එකයි මං කියේ දැන් සබ්බ සංඛාරේසු කියන්නේ සියලු සංස්කාර කියන එක පිළිගන්නවානේ. එතකොට එතන අපිට අපි කැමති සංස්කාර හරි අකමැති සංස්කාර හරි කියලා වෙන් කරන්න බෑ. මොකද සබ්බ සංකාරනේ. එතකොට කැමති අකමැති දෙකම සංස්කරණය කරපු දේ කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන් කියන දෙගොල් කොටස් දෙකම ඔතන තියෙන්න ඕනනේ නේද? සබ්බ සංකාරේසු කිව්වහම.
හරි.
එතකොට දැන් ඒක ගැළපෙනවද බලන්න මේ අට්ඨියති කියන්නේ තෙලනවා වගේ නේද? අපිව මොකක්ද මේ
පීඩාවටපත්
කරනවා. දැන් මේකේ තියෙන්නේ තෙලනවා. ඒ දෙකම එකයිනේ. පීඩාවටපත් කරනවා හරි තෙලනවා හරි. එතකොට දැන් දාලා බලන්න ඉතින් මේ දැන් ওই තීරුම් දෙකක් කිව්වනේ. එකක් කැමැති නැති හින්දා අනිත්‍ය කිව්වා. අනිත් එක මොකද්ද කිව්වේ? ස්ථිර නැති හින්දා අනිත්‍ය කිව්වා නේද? ඔවත් තේරුමක් තියනවා.
ඔයක තමයි ගැටේ දැන් අර ගායන වගේ කීතින තමයි කැමැති
නැති හින්දා. ඒක නෙමෙයි මං අහන්නේ. මේකට තව තේරුම් තියනවාද?
මම බමෝතර නෑරදි. මම දන්නේ නෑ. ඒක මම දියාගත්තට ඉතින් මං කියුවේ.
නූපද වෙන ස්වභාවය කියලා.
අනන්න ඒක තමයි. දැන් මං කියා දෙන්නේ වෙන තේරුමක්. ඒක කිව්වේ නෑනේ.
ඔව්
ඉතිරූපං ඉතිරූපස්ස සමුදේ ඉතිරූපස්ස අත්තංගමෝ කියන තේරුම. ඒක නේද අපි අනිච්ච විදිහට ගන්න. අනිච්ච සංඥාව විදිහට.
ඔව් නේ අපි ඉතින් ඒක කිව්වා රසපහමුදුරෝ සත්‍ය ඥානෙට කියන සත්‍යයේ මහත් ගැලපිය. ගැලපනකොට මේ සමුදේ දකින්න ඕනේ. ගාය ධම්මා ඒ කියන්නේ උන්වහන්සේ කිව්වේ මේ සමුදේ ධම්මානුපස්සී වා වර්තමානුපස්සී වා විරති සමුදේ වලමනුපස්ස ඒක බලනකොට කිව්වා සත්‍ය ඥානෙට එන්නේ මේ අරිච්චි
අනිච්චය කියලා කිව්වනම් හරි මටද
ඒක සතපාවුදු එහෙම කිව්වේ මොකක්ද කියන්නේ
ඕක වසන්ත දැන් මම ආයි කියනවා දැන් මේ හාමුදුරුවෝගේ ප්‍රහින්ද හරි කියන එකට යන්න එක එතන නෙමෙයි ගහම හොයන්නේ මං කියන්නේ හාමුදුරුවෝ වැරදි කියලා නෙමෙයි. අපි එහෙම හොයන්න ගියොත් මේ හොයන හැටි වැරදි. නේද?
ඔව්.
අපි කවුරු කිව්වත් දැන් ඔන්න තේරුම් තුනක් ආවනේ දැන්. ඒතර ඒ තේරුම් තුන දහමට ගලපලා මේකට ගැලපෙනවද කියන එකයි බලන්න ඕන.
ඔව්. මම මේ තියාගත්ත දික තමයි මම මට මතකයේ
තියෙන්නේ. නෑ තියාගත්ත එක හරි. දැන් මේ හාමුදුරුවෝ කිව්වා කියන එකෙන් හොයන්න යන්න එක.
ඔක්නේ
ඔක්නේ එතකොට අපි මේක දහම හොයන විදිහ නෙවෙයි ඒක. එතකොට අපිට දැන් ඔන්න තේරුම් තුනක් අහන්න ලැබිලා තියෙනවා අනිත්‍ය සංඥාව ගැන.
හරි.
එකක් තමයි කැමති නැති කියලා එක තේරුමක් තියෙනවා. අනිත්‍යද මොකද්ද ස්ථිර නැති කියලා තව තේරුමක් තියෙනවා. ස්ථිර නැති එක ගොඩක් මේ හිතන්නේ ස්ථිර නැති කියනකොට ඉන්නේ ඇති වෙලා නැති වෙන පැත්තට තමයි ඒක වැටෙන්නේ. ස්ථිර නැති වුණාට තියෙනවා ඒක වෙනස් වෙනවා කියන. ඒ කියන්නේ ස්ථිර නැති කියන එකෙන් එන්නේ අර මොකද්ද විපරිණාම අදහස. තිසස්ස අඤ්ඤතත්තං පඤ්ඤා නැති කියන්නේ දැවැත්ම තුල වෙනස් වෙනවා. එතකොට මේ ස්ථිර නැහැ කියන්නේ වෙනස් වෙන හින්දා. හැබැයි ඊට වඩා වෙනස් මේ පටිච්ච සමුප්පන්න බව කියන එක. ඉනස්සෙන් සති ඉදන් හෝති ඉනස්සෙන් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. තේරුණාද ඒ තේරුම් තුන තුනක් කියලා? එතකොට දැන් ඔව් මුලින් කියපු දෙකම මන් දාන්නේ ලෝකෙටයි පිටත්තට. කැමැති වෙන්න හරි නැති වෙන්න හරි දෙයක් තියෙන්න ඕන. වෙනස් වෙන්නත් දෙයක් තියෙන්න ඕන. එතකොට ඒ දෙකම මට නම් දාන්න වෙන්නේ පූර්ව ප්‍රතිපදාවට. ලෝකෙන් ඈතර වෙන පැත්තට නෙවෙයි. ලෝකෙන් ඈතර වෙන පැත්ත කිව්වොත් අපි සමුදයයි නිරෝධයයි. ඒතර රූපයක් ගැන කතා කරන්න බෑ සමුදයකින් තොරව කියන අදහස. අද අර කාලකාරාණ සූත්‍රේ මතකයි නේද? දැකීමෙන් තොරව දකින දෙයක් ගැන කතා කරන්න බෑ. එහෙම කතා කරනවා නම් ඒක මඤ්ඤණාවක්. දැකීමෙන් වෙන් වූ දකින දෙයක්. එහෙම වුණත් ඒක මඤ්ඤති. ඒකට තථාගතයෝ එහෙම මඤ්ඤණා කරන්නේ නැහැ කිව්ව නේද? දැකීමෙන් තොරව දකින දෙයක්. පැසීමෙන් තොරව අසන දේ ගැන කතා කරන්න බැරි කියලා එකක් තිබුණා නේද මතකද?
ඔව් දිට්ඨා එන්නේද?
ඔව්. අපිට ඒක දැන් ඉතින් මටත් හඳුරගෙන නම් කියන්න වෙනවද අපි පස්සේ ගැප් එකේ ගෲප් කරගන්න. කටුදුරුන්ගේ අමුදුරුවන්ගේ තේරුමේදී කිව්වේ දැකීමෙන් තොරව දකින දෙයක් මඤ්ඤණා කරන්නේ නැහැ කියලා. දැකීමෙන් තොරව දැකීමෙන් මොකද්ද දැකීමෙන් තොරව දැකීමක් මඤ්ඤණා කරන්නේ නැහැ. දැකීමෙන් තොරව ඇසීමක් මඤ්ඤණා කරන්නේ නේද? ඒ එක තේරුම් කරපු විදිහ. ඒක මම හිතන්නේ එන්න මේ සමුදය පෙක්ක කතා කිරීම කියලා මම හිතන්නේ. සමුදය කියනකන් තමයි මේ ඵලය තියෙන්නේ. සමුදය දුන්න නැත්නම් මේ ඵලය ගැන කතා කරන්න බෑ කියන ධර්මතාවය. සබේතෙන්ට ගියොත් පේනවා නේද අර පටිච්ච සමුප්පන්න භාවයේ එතන තියෙනවා කියලා. අස්තන් ලෝකෙන් ඈතර වෙන දර්ශනය. අනිත්‍යකම ගන්න වෙන්නේ අපිට දෙයක් තියෙනවා ඒ දේ වෙනස් වෙනවා කියන එක එකක්. එහෙම නැත්නම් දෙයක් තියෙනවා ඒ දේට කැමති වීම. පැත්තෙන් තමයි අනිත්‍යක. කියන තන උපදේ කාර අරගෙන කියන තේරුම් දෙකක් නේද අනිත් දෙකේ මේ. ඒ වගේ දෙයක් තේන්නේ නැද්ද?
ඔව් කියන්නේ.
ඉතින් ඒකේ මන් දකින්නේ අපි ලෝකෙට ආйти තේරුමෙන් ගියොත් ඔය වාද විවාද වලට පැටලීමක් වෙන්නේ ධර්මතාවය දකින්නේ. එතකොටර සමුදයයි වයයි පැත්තෙන් බලන කොට තේනවා මේක අර පවත්වන්න පැවැත්මක් දෙන්න බෑ. පැවැත්මක් දෙන්නෙම අවිද්‍යාව මත. ඒ පැවැත්මක් තියෙනකොට එළියේ ක්ෂණයකටවත් පණවන්න බෑ කියන එක. අර වතුරේ හදන බල්ලා වගේ. බල්ලෙක් වතුරට ඇවිල්ලා බල්ලෙක් ඉන්නවා කිව්වත් එතකොට නිත්‍ය සංඥාවට වැටිලා ඒ ක්ෂණයට හරි. දැන් මුලින්ම නිත්‍ය සංඥාව කියන්නේ කලිනුත් පිටිය දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා කියන එක. ඊළඟට එනවනේ නුවණකට මේක පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එකට. ඇති වෙලා නැති වෙනවා කියන එකට. ඊළඟ ප්‍රශ්නේ තමයි එතකොට ඇති වුණ ක්ෂණේදී බල්ලෙක් හිටියද? ඒ ක්ෂණේට. එහෙම හිටියා කිව්වොත් ඒක දෘෂ්ටියක්. වතුරේ කොහොමවත් ක්ෂණයකටවත් ඉන්න බෑනේ බල්ලෙක්. එතකොට කියන්න වෙන්නේ අපිට දැකීම නිසා බල්ලෙක් පැනව දැකීමෙන් තොරව බල්ලෙක් ගැන කතා කරන්න බෑ. අපි කියන්නේ අර බලන නිසා පේනවා කියලා. උපත්තල බලනවා කියන කතාව. එතකොට දැන් එහෙම ඉතද්දුවත් නේද අර මුලින් කියපු අනිත්‍ය ජාති දෙක කතා කරන්න පුළුවන්. දැන් අපි අනිත්‍යත්තට දැක්කොත් ඔය සමුදයේ යෙදුන ඵලය තියෙනවා. සමුදයේ යෙදුන නැත්නම් ඵලයක් හටගන්නේ කියන එකෙන් බැලුවොත් අපිට එතකොට මේ ප්‍රාත්මක් දෙන්නම බැරි වෙනව නේද ඒකට? දැන් එතකොට නුවණක් එනව නේද? ඔන්න දැන් අපි හිතමු අපිත් වතුරේ බල්ලෙක් හදලා රැවටිලා ඉඳලා කවදා හරි අවබෝධ කරගන්නවා ඔක අපේ මෝඩකමටයි පනවගෙන තියෙන්නේ කියලා. එහෙම වුණත් එහෙම දැන් පේනව නේද? ඒ මෝඩකම මත පැනවීම අපිව පෙළලා පීඩාවටපත් කරනවා. අත්‍යියති. ඒක ගැන ලැජ්ජාවක් නේද ඉන්නේ දැන්? ඒක කාටවත් කියන්න පුළුවන්ද අපි මේ මෝඩකමට මෙහෙම පනවගෙන හිටියා කියලා? තේ ගතිය ගැන දැන් පිළිකුලක් නේද එන්නේ? ගිගුජ්ජති කියන පැත්ත. ඒකට මම ඒක ඔය පැහැදිලි කළේ අර ඉනස්මෙන් සති ඉදන් හොති ඉනස්මෙන් අසති ඉදන් හොති කියන පැත්තෙන්. දැන් ඒ වගේ පැහැදිලි කරත් හැකිද අනිත් දෙකටත් ඒ වගේ වචන තුනට දාලා බලන්න? අට්ඨියති හරයති දිගුච්ඡති කියන තුනට ගැළපෙනවද? මම හිතනවා ඉතින් විස්තර කරපු දෙගොල්ලම ගැළපන්න ඇති කියලා. ගැළපන්න පුළුවන්ද? මම නම් ඒ බණ දෙකම අහන්නේ කියන්න බැහැ. කොහොමද කිව්වේ කියලා මතකද? වචන තුනට ගැලපෙයි.
දැන් සම්මල් මේ රවි මම කියේ මම ඒක අහලා තේරුම් ගත්ත එකනේ. බාගන්න අපි අහමු ගෞතමී දැන් දිලිත් ඇහුවා. අපි දිලිගෙන් සම්මල් දින අහලා බලමු. එතකොට අපිට මේක අපිට තේරුම් ගන්න පුළුවන් මොකද මම දැන් අහපු දෙයක මම ඒක දේශනාව තුන් පාර ගන්න ඇහුවා. ඒකයි මම මට තේරිච්චේ දිගමයි මම කිව්වේ.
ඔයගොල්ලෝ කියපු පැත්තේ නිකන් තෙන්නේ දැන් අර මොකද්ද ස්ථිර නැති සමෙන් අනිත්‍යයි කියන පැත්තෙන් මේ වචන තුනට දාන්නේ කොහමද කියන්න පුළුවන්ද?
ඒක ඉතින් එක එක මස්තම් වලින් බලනකොට පූර්ව ප්‍රතිපදාවේ විදිහට බලනකොට අර බාහිර තියෙන දෙයක් වෙනස් වෙනවා විපරිණාමේ ඒ පැත්ත ගිහිල්ලා අන්තිමට ගැඹුරටම ඉතින් දැන් කතා කරපු තැනට වෙනකන් එක එක මට්ටම් වලින් බලන්න පුළුවන්. ඒක.
ඔව් මං කියන්නේ දැන් තියනවා කියලා පිළිගත්තොත් එතෙන්දී මේ වචන තුනට ඒක ගැළපෙනවද කියලා මේ අට්ඨිය තිහරයේ දිගිච්ඡති එකට දාන්න බලන්න. දාලා බලන්න ඉතින් අපි හරියට දෙන්නේ මේක ගැලපෙනවද කියලා. පෙළෙන ගතිය ක්‍රීඩාවටපත් කරන ගතියක් තියනවද අපි?
කියන දෙයක් වෙනස් වෙනවා කිව්වත් ඉතින් පෙළෙන ගතියක් එනවනේ. දැන් අපි වයසට යනවා, ඒ වගේ මේ ඉන්න මමෙක් වෙනස් වෙලා යනවා වයසට යනවා කිව්වත් ඉතින් එක මට්ටමකින් පෙළෙන ගතියක් තියෙනවා එතනනේ.
ඔව්, එක මට්ටමකින් පෙළෙන ගතියක් තියෙනවා. මේ ශරීරය වෙනස් වෙනවා නේද? වෙනස් වෙනකොට පෙළෙනවා. ඒක ගැන අනිත් අයට ප්‍රශ්න තියෙනවද? මම හරි අහන්න හිතෙන්නේ නැද්ද?
ඔය එතන හැබැයි එතන මේ පෙළෙනවා කිව්වට අර විගුස්ස තියෙන ඒක නිකන් ලැජ්ජාවට කාරණයක් කියලා වැටහෙන්නේ නැහැ නේද? තමන්ට පෙළෙන ගතිය දුක ගතිය විතරයි එන්නේ මේ මෙතන කියනවානේ ලැජ්ජාවටත් කාරණයක් කියලා නේද?
ඔව්, වෙනස් වෙන හින්දා ලැජ්ජාවටපත් වෙන්නේ. ඒ සමහර විට අපේ ලස්සන නැති වෙනකොට ලැජ්ජයි නේද? ඒ වගේ ගැටියකින් ගන්න පුළුවන්. තව තියනවද ඒ වගේ? දැන් නෝනින් විමසනවා කියන්නේ හැම පැත්තම විමසන්න ඕනේ. අපි කියන එක හරි කියන මතේ හිටියොත් අපිත් ඒ දෘෂ්ටික ප්‍රේලා එන්නේ ඒක විවෘතව යනවා. ඒක ඊට වඩා වෙනස් මේ විදිහකට ප්‍රශ්න නැද්ද මුකුත් ඒ? අද ශරීරය වෙනස් වෙන හින්දා පෙළෙනවා. දැන් අර ලැජ්ජාවටපත් වෙන එකක් කියතේ හැකේ නේද? අපි කැතුණොත් අනිත් අයට පේන්න යන්න කැමති නෑ. ඒ හින්දා ලැජ්ජාවටපත් වෙනවා කියන්න පුළුවන්. එහෙම කිව්වොත් එහෙම කවුරු හරි මකඩ කියන්නේ නොගලපන තැන් තියනවද? නැත්නම් අපි යෝග පැත්තකින් කියලා එකඟ වෙන්නේ නැති මේකට යන්නකෝ. කැමති නැති නේද? ඉච්ඡ නැති බවින් අනිච්ච කියන එකට කෙනෙක්ට පෙළෙන ගතිය මොකද්ද? කාටවත් දෙයි දෙක විස්තර කරන්න. මම මේ හොයන විදිය තේරෙනවද? මම මේ හොයන්න හදන විදිය ඒක හරි කියලා හිතනවද නැත්නම් ඒකත් වැරදි?
ඒක නම් හොයන්න විදිය
දැන් අපි මේ අර කලින් එකට ගියොත් දැන් අර වෙනස් වෙන හින්දා අනිත්‍යයි කියන එකට ගියොත් එහෙම දැන් දිවි කිව්වා ශරීරේ වෙනස් වෙන හින්දා පෙළෙන ගතියක් තියනවා නේද? ඉතින් මට එන එක ප්‍රශ්නයක් තමයි අර පොඩිම කාලේ ඉඳලා තරුණ කාලෙට එනකනුත් වෙනස් වෙනවනේ. එතකොටත් පෙළෙනවද නැත්නම් ඒකට කැමතිද? ඒකට කැමති නේද?
එක මාසෙම මගේ නිකන් කැමති ප්‍රශ්නයක් නැත්නම්.
ඔව්. එතකොට ගැලපෙන්නේ නැහැ නේද ඒකන? 50% මන්ට අවශ්‍ය කිනුර දාන තමයි. ඒ වගේ දැන් අහපත් කැමති එහෙම නේ. ආ. ඒ වගේ තව යෝගී අරගොල්ලෝ ගේන තර්කෙම මේ කියන්න පුළුවන් ඕක වැරදි කියලා අර කැමති නැති එකයි එන එකට ඒගොල්ලෝ ගේන තර්කෙම මතක නැද්ද? අයියෝ කතා වැරදි කියන්නේ ඒගොල්ලෝ.
දැන් පිළිකුල් කට්ට බැලුවොත් පිළිකුල් කට්ටත් දැන් අපිට පිළිකුල කියන එක දැන් හොදට හොදවට විශ්ඳු වෙලා එහෙම ඉන්න කල අපිට පිළිකුල් දැනෙන්නේ නැහැනේ. දැන් අපි හිතමු දැන් ගන්නෙක් වගේ මිනිස්සෙක් මොන කරාගෙන ඉන්නවනම් පිළිකුල් වගේ නෝ. එතන තමයි ශරීරෙම ද උදේට නැගිට කයි නෙමෙයිනේ. දවල් මුණ කරලා කාලා කළා. එතකොට ඒකට දැන් පවුඩර් දාලා
දැන් හිතන්න පොඩි ළමෙක් හොඳට නාවලා පවුඩර් දාලා ලස්සන කරලා තියෙනකොට පිළිකුල්ද? අසහිතනවාද?
මම මාරම් ගඩා ගන්නවා. නමුත් යා මොනවද ඉක්මනට කතරවලා.
හා දැන් ඒ යන්න ඔය දේවල් ගැලපෙනවද කියලා බලන්න ඕනේ. අනිත් එක තමයි මේ අරගොල්ලෝ දෙන තරකේ කාටවත් මතක නැහැ. ඒගොල්ලෝ මට පේන්නේ නේ මේ කතා කළාට බන අහන්නේ නැහැ කියලා. කැමති නැති බවින් අනිත්‍යයි, ඉච්ඡ නැති බවින් අනිත්‍යයි කියන අය. ඒගොල්ලෝ මොකද ඇයි මේක වැරදි කියලා වෙන එකක් දාන්න හේතුව මොකද? මේක වැරදි කියන පැත්තක් තියෙනවා.
ඒ පැත්තක් නැහැ මේ ඇත්තම රවි ඒගොල්ලන්ගේ.
නෑ 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 තියෙනවා.
තියෙනවා
නේද අන්ති ඒගොල්ලන්ගේ මන ඔයගොල්ලෝ අහලා නැහැ කියලා.
බන නෙමෙයි මං යා ලයිව් වලුයිනේ ඉතේද.
නෑ නෑ ඒගොල්ලෝ කියනවා දැන් ඒගොල්ලෝ දෙන එකක් තමයි ලෙඩක් හැදිලා තිබිලා. ඒක වෙනස් වෙන එක එතකොට අකමැතිද කියලා. ලෙඩේ සමීප වෙන එක. හරි. එතකොට වෙනස් වෙන බවින් දුක නම් එතන කොහෙද දුක තියෙන්නේ කියලා අහනවා. බේරනල්.
ඔව්.
අපි හිතමු කැන්සර් එකක් හැදිලා ඉන්නවා. ඒ කැන්සර් එක වෙනස් වෙනවා කියන්නේ සමීප වෙනවනේ. එතකොට ඒ අනිත්‍ය කියන ඉතින් තේ යන්ති දුක කොහෙද?
ඊළඟට බලන්න තියෙන පැත්තෙන්නේ අපි ඔය හිතන පැත්ත නෙමෙයිනේ නූපදින ස්වභාවය පැත්ත නෙමෙයිනේ තියෙන දේ ඔත පැත්ත තියෙනකොට හොඳයි අසනීප හඳුනාම තමයි.
අන්න හරි. එහෙනම් අර වෙනස් වෙන එක දුක කියන්නේ කොහොමද? ඒකන වෙනස් වෙන එක සකහන්. පිටසල්ලි නැතුව ඉඳලා වැඩගින්නේ ඉඳලා කන්න හම්බ වෙනවා. සල්ලි හම්බ වෙනවා. දැන් ඔය අනිත්‍යයෙන්. ඒක දුකයිද?
කනවාටි කෙනෙක් හින්ගන්නේ ඉන්නවා ලුසාල මිලියන ගණක් ඇද.
ඒක ෂීප් එකක් ඇදෙනවා.
නරම් තාපර.
දැන් මොකද කියන්නේ? නෝව තමයි ඒගොල්ලෝ කියන තර්ක. අනිත් වෙනස් වෙන හින්දා දුකයි කියනවා නම් එතකොට හැම වෙනසම දුක වෙන්නේ නැහැ. එහෙනම් ඔක වැරදි. කියලා තමයි ඒකල්ල කියන්නේ. ඒගොල්ලන්ගේ එක සාධාරණයි ඇත්තටම. කැමති නැති නිසායි දුක එන්නේ. ඒ කැමති නැති මොනේ? යදනිච්ඡන් සම්දුක්ඛන්. යමක් දැන් අපි යමකට අකමැති නම් එතනයි දුක තියෙන්නේ. අපි කැමති දෙයක් තිබුණාට හිත දුක නැහැ.
සම්ද මූලිකා શબ્දේ ධම්ම.
මම එහෙම කිව්වොත් එහෙම මොකද කියන්නේද? ඔතන තමයි මම කියන්නේ අතහාමුදුරුවෝ කිව්ව හින්දා එහෙමයි කියලා හරියන්නේ නැහැ.
මට තේන්නේ ඔතන රවි මෙහෙම දෙයක් දැන් අපි ওই දෙකම හරි.
ඒක දැන් කියනවා.
ඔය දෙකම හරි. මම ඉබලාවේ කියන්නේ කියන ඇත්තම සාකච්ඡාවේ ඉන්නකින් ප්‍රමුඛය නිවැරදිව කතා කරන්න බෑ නේද? ඒකට අපිට අස්සම්ට කියවන්න දැන් ඔත ඉබලාවේ මට
නෑ ඔය වගේ ඉන්නවා. දෙලපෙන තැන් ප්‍රශ්න කරන්න ඕන. පුළුවන් නම් හොයලා. ඒකට මේක මොකද්ද? ඒකටත් උත්තර හදාගෙන තියෙන ආයතනවල දැන් අපි අහන්න ඕන සැප දෙයක් තියෙනකොට ඒක නැති වෙලා ගිය දුකයි. හැබැයි දුක් දෙයක් තියෙනකොට ඒක නැති වුණොත් එහෙම එතකොට සපයිනේ කියලා පැත්තෙන් ඒක ප්‍රශ්න කරන්න ඕන. ඕකල්ලගෙන තමයි ඇත්තටම අරගොල්ලෝ මේ 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 ඕක වැරදි මේ ඉච්ඡ නැති බව ඉදෙන අනිත්‍ය කියන එකට යන්නේ. ඒ කියන්නේ අකමැති දේ තිබීමමයි දුක. ඒකට විරුද්ධව ඕන එකක් කියන්න පුළුවන්. අර වගේ නොබැලපෙන තැන.
හරි අමාරු එක හරි ගන්නත් කියන්නේ.
ඒක තමයි. ඒක ඇත්තටම ඒකතාව හරි. මොකද ඒක බුදුහාමුදුරුවෝ පෙන්නපු එකනේ යම් පිච්ඡං නලපති සම්පි දුක්ඛං. කැමති දේ නොලැබෙන එක දුකයි. ඉතින් ඔක වැරදි කියන්න බැහැ කාටවත්.
හැබැයි ඉතින් ඕක කියන්න බුදු කෙනෙක් වෙන්න ඕනේ.
අන්න හරි ඒක එක ප්‍රශ්න. අන්න ඒ වගේ ප්‍රශ්න කරන්න පුළුවන් ඉන්නවා.
ඔනේ ඇත්තටම මම රවි මම ඇත්තටම කියන්නේ මම දවසේ තේරුණේ මේ ස්වාමීනා තේරෙන්නේ දුකු සාල් දේශනාවක යන මම ඇත්තටම ගියා. ගිහලා උනා ඉස්සරහම ගිහලා මම ඔය ප්‍රශ්නේ අහුවා. අහුවා.
ඒක
මහා කල බාහනියක් කළා මම ආවා එන්නේ.
හරි. නෑ ඒක එකක් නේ. ඒ වගේ තව අහන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ අන්නවම ප්‍රශ්න කරන්න කියලා මම කියන්නේ. ඒක ගොඩක් හොඳයි. හන්ත දැන් ඒක එතකොට ඒ බුදු කෙනෙක් වෙන්න ඕනද කියන්නේ බුදුහාමුදුරෝ කියනවානේ මේ දුක කියන එක පෙරනාස විරෝධ ධර්මතාවයක් කියලා. ඉතින් ඔය කැමති දේ නොලැබෙන එක දුකයි කියන්නේ. එහෙනම් බුදු කෙනෙක් කොහොමද? මුස්ලිම් කෙනෙක් ගෙන් අහුවොත් කැමති දේ නොලැබෙන එක මේ දුක නැද්ද කියලා. නෑ. එතකොට ඒක පෙරනාස විරෝධ ධර්මද්ද කියලා නම් එක පොයින්ට් එක.
ඔය විදිහටම අහුවා. ගොඩක් දෙනා කියන දෙයක් කිව්වෙ නැහැ.
ඒක එකක්. ඒක විතරක් නෙවෙයි. තව දේවල් ටිකක් හොයාගන්න ඕන. දැන් ඕක කිව්වට ඕක වැරදි කියන්න බෑනේ. කැමති දේ නොලැබීම දුකයි කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරලත් තියෙනවනේ. නේද? යම් පිච්චන් නලබති සම්පි දුක්ඛං කියන එක ඉතින් දුකේ එක මේ දේශනාවනේ. එතකොට මොකක්ද කියන්නේ? දැන් මොකක්ද ආදින? ඇයි අපි ඒක වැරදි? වැරදි කියනවා නම් වැරදි කියන්න හේතු කියන්න ඕන. පුදුමද කාටවත් මොකක් හරි හිතාගන්න.
අපි දුක හැටගත්තේ කොහොමද කියලා විමසලා බැලුවේ නෑ එතන.
නෑ දැන් දුක ගැනනේ කතා කරන්නේ. ඒකට හට ගැනීම අදාළ නැහෙනි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය තමයි හට ගැනීම අදාළ. එතන තව පොයින්ට් එකක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දුක කියලා ගොඩක් જાති කිව්වනේ නේද? ජාති දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි මරණ. ඊළඟට මොකක්ද අර ප්‍රියයන්ගෙන් වෙන්වීම, ප්‍රියයන් හා එක්වීම. ඊටත් පස්සේ නේද කැමති දේ නොලැබීම දුකයි කියන්නේ. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛ.
ඔව් රවි මම ඒක හෙව්වා. මම හෙව්වා දැන් අවසාන බුදුන් වහන්සේ කියවන සංක්ෂිප්තේන පංච පාදමස් සඳහා දුක්ඛ කියලා. ඔබතුමා අදහස් කළේ පංචපාදාරස්කන්ධය කියන එක. මොකද මේ රූප වේදනා සංඥා සංඛාර වලින් මේ ඒක මම දැන් ඉදිරිය කියන්නේ පොඩි ඒකත් කියනවා. ඒතකොට කිව්වා මේ පංචපාදානස්කන්ධය කියන්නේ මේ සංක්ෂිප්තේන වචන දෙක නිරුක්තන හදුවා. ඔය සංක්ෂිප්තේන එතකොට තමයි මෙතන මෙහෙම වුණේ අර ඒක උත්පාදනය වුණේ මේ සමාන්ත කැමති දේ අනිහම දෙයක් කිව්වා.
ආ ඒකට මොකක් හරි හදාගෙන
ඒක තමයි ඒක ප්‍රතිපාදනස්කන්ධයේ උදේ බැලුවේ මේ විදිහට. එහෙනම් එහෙම නෙමෙයි ඒක. එහෙම තමයි බැලුවේ.
ඔව් ඒගොල්ලෝ ඉතින් හැම වචනයකම හදාගන්න. දැන් අතන තව අනිත් පොයින්ට් එක තමයි දැන් කැමැති දේ නොලැබීම දුකයි කියන එක වැරදි නෑ. ඒක හරි. ඒක වැරදි කියන්න එපා. ඒක බුද්ධ දේශනාවක්නේ. කැමැති දේ නොලැබීම දුකයි කියන එක. සම්පිච්ඡන් අදපති තම්පි දුක්ඛං. ඒක හරි ඒක. ඕන කෙනෙකුටත් වැටහෙනවා ඒක දුකයි කියලා. හැබැයි එතෙන්ට මුළු දුකම අහු වෙන්නේ නැහැ. ඔය එක්තරා විදිහක දුකක් විතරයි එතන කියන්නේ. ඒතර දුක්ඛ සත්‍ය කියන එකේදී අර අනිත් කියන ඔය දුක කියලා කියන සීරම එතෙන්ට ආйти. ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි, මරණ නේද? ඒවත් ආйти වෙනවනේ. ඒවයි ඊළඟට අර අප්‍රියංගෙන් වෙන්නේම පියං අප්‍රියං හයක් තියෙනවා ප්‍රියංගෙන් වෙන්නේම ඒවත් ආйти ඊළඟට අර කිව්වා වගේ අන්තිමට කියන දැන් මුලින් කියපු ටිකනම් අරකටම ගලපන්න පුළුවන් ඒවයි තියෙන්නේ කැමැති දේ නොලැබීම කියලා දැන් ලෙඩ වෙනකොට දුකයි කිව්වහම කියයි ඉතින් අපි නිරෝගී වෙන්නනේ කැමැති නිරෝගීකම නැති වෙන නිසා දුකයි කියලා අපෙන්ටම ගලපනවා දැන් කිව්වා වගේ අර අන්තිමට කියන එකට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකට තමයි ගැලපෙන්නේ නැත්තේ. ඒකට අමුතු තේරුමක් හොයාගත්තේ නැත්නම් ඒකට ගැලපෙන්නේ නැහැ. එතෙන්දි තමයි අපිට ඔය මේ දැන් මම කියපු ඔය තුන්වෙනි තේරුමට යන්න වෙන්නේ ලෝකෝත්තර දර්ශනයට. මොකද ඔය හැම දුකක්ම ඊට කලින් ඒවා අපි දාන්නේ ලෝකෙට අයිති පැත්තෙන් නේද? කැමැති අකමැති ගතිය ලෝකෙට අයිති දෙයක් නේ. තේරුණාද? කැමැත්ත අකමැත්ත ගැන කතා කරන්න පුළුවන් ලෝකෙට අහු වෙලාම විතරයි. එතකොට ඔතන කතා කරන්නේ ඔය දුක කියලා කතා කරන්නේ සාපේක්ෂක දුක. ඒ කියන්නේ සමහර කෙනෙක් දුකයි කියන එක සමහර කෙනෙකුට සැප වෙන්න පුළුවන්. මම කියන්නේ අපි දැන් මනුෂ්‍ය ලෝකේ පිරිසන් ලෝකයට සාපේක්ෂව සැපයි. දිවි ලෝකයට සාපේක්ෂව දුකයි. ඒක කෙනෙක් කියයි මනුෂ්‍ය ජීවිතය කොච්චර සැපද කියලා. රපායයි පිරිසන් ලෝකේ එක්කවලට තව කෙනෙක් කියයි මොන දුකද මේක කියලා දිවි ලෝක බ්‍රහ්ම ලෝක ගැන බලලා. එතකොට බලන්න මේ ලෝකෙට අයිති ස්වභාවයේ විලාවකදී සැප වෙනවා විලාවකදී දුක වෙනවා. ඒත් ඔය කියපු කැමැති දේ නොලැබීම කියන එක මේ ලෝකෙට අයිති කැමැත්තක් මත නේද කියන්නේ. පැහැදිලිද ඒක?
පැහැදිලි. ඔය ලෝකෙපත්ෙන් බලුවොත් ඒක ඒ වෙලාවකදී සැප වෙච්චදේ තව වෙලාවකට දුකක්. එනවා වාඩි වෙලා හිටියොත් තව වෙලාවකට සැපයින්. දෙකටම වාඩි හිටියම දුකයි.
හරි. එතකොට අපි දැන් ඔය කැමැති දේ නොලැබෙනවා කියලා හිතන්නේ ඔන්න ඔය ලෝකෙට අයිති පැත්තෙන් දාලා කියන සැප ගැන නේද ඔය හොනන්නේ දුක ගැනයි. එතනම් අර ඉස්සෙල්ලා කියපු ඔය ලෙඩ වෙන එක, රෝමේවා සල්ලි නොලැබෙන එක, බඩගිනි වෙන එක ඔවත් දුකයි නේද? ඒ සම්මතයට දුකයි ඒවා. ඒ කියන්නේ ලෝකයට දුකයි. හැබැයි ඒක සාපේක්ෂක දුකක්. නේද? ඒක ඒක ඇත්ත ඇති හැටි නෙවෙයිනේ. ඒක දුක්ඛ සත්‍ය කියන එක මේ සාපේක්ෂක දුක නෙවෙයි. දුක්ඛ සත්‍ය කියනකොට සතරපාය දුක්ඛ සත්‍ය, දිව්‍ය ලෝකෙ දුක්ඛ සත්‍ය. ආත්ම ලෝකෙ දුක්ඛ සත්‍ය. මේ තුන් ලෝකෙම දුක නම් දුක. ආයේකේ වේලාවකට සැක වේලාවකට දුක කතාවක් කතා කරන්න බෑ. කියන ධර්මතාවය. කොහොමද උපෙන්දි තමයි ඔක පෙරණැසූ විරුද්ධවමට යන්නේ. අනිත් කියන දුක සැක මේ ඕන කෙනෙක් අහලා තියෙන එක. ඉතින් හෙටෙන්දි තමයි අර වසන්ත කිව්වා වගේ අර සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ ඔය කොහේ හිටියක් තියෙන්නේ පංච උපාදානස්කන්ධේ. හැබැයි අපි දැක්ෂ වෙන්න ඕනේ ඇයි පංච උපාදානස්කන්ධේ දුකයි කියන්නේ කියන එකට. දැන් අපිට වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධේ දුකයි කියලා කටපාඩම් කරගෙන තිබුණට මම පෙන්නන්නේ මෙන්න මෙතන පංච උපාදානස්කන්ධයක් හැදුනා. කෝ දුක හැදුනාද? මම කිව්වේ ඉස්සෙල්ලා අර හොඳට ලස්සනට හැඩ කරලා නාවල වරසලා ඉන්න පොඩි බබෙක් දකිනකොට අපිට උපදින්නේ සැපක්නේ. හැබැයි ඇත්තට ඉපදුනේ මොනවාද? පංච උපාදානස්කන්ධේ නේද? මොනින් බලනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් නේද ඔය හටගත්තේ. කපට අන්න ඒකත් දුකයි කියලා. ඒ කියන්නේ මේ හටගත්තෙම දුක කියන නුවණින් බලන්න පුළුවන් වුණ දවසට තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. එතකන් ඔය කතා කරන්නේ මේ මං කිව්වේ ලෝකෙට ආйти කියලා පූර්ව ප්‍රතිපදාව කියලා. මේ ගොඩාක් අය දුක ගැන කතා කරන්නේ ලෝකෙට අහුවෙලා.
අර කසල ගොඩේ තියෙන මණික
ඒක
එදා මුතුම වාකියර
අවු
ඒක අර සල්ලි පාසලේ කම්මුනේ අර වෑන් ටැක්සි දීගේ පත්තිදක කියලා දුකක් හොඳට පාන ඒක අරන් ගියා නේද
අන්න ඒක ඒ දැන් ලෝකයා කියන එකේදී ඕන වයිදී අහු වෙනවා. ඒ දුක්ඛ සත්‍ය කියන එක අපිට පැනානුව කියන කෙනානුව එහෙම වෙනස් වෙන්න බෑ. දුක නම් දුකමයි. ඒක තමයි අර සරිස්ථානඳුරෝ පෙන්නන්නේ මේ හටගත්තේ. මේ ආවේ වදකයා කියලා දකින්න කියලා. රූපය හටගන්නකොටම මේ ආවේ වදකයා කියලා දකින්න ඕන. වේදනාව හට ගන්නකොටම මේ ආවේ වදකය නේද? හරි. සිටුවරයා මරන්න එන්නේ. මුලින් එන්නේ හරි යාළුවෙන් උපස්ථාන ඔක්කොම වැඩ ටික කරන්නම් කියාගෙන එන්නේ. එනකොට ඉතින් අර අසෘතවත් පෘථග්ජනයාට අඳුරගන්න බෑ මේ ඉන්නේ වදකය කියලා. ඒත් සෘතවත් ආර්ය ශ්‍රාවකය තමයි අඳුරගන්නේ මේ ඉන්නේ වදකය. එයා ඉන්නවා නම් ඔය පවතින්නේත් වදකයා. නැති වුණොත් නැති වෙන්නේත් වදකයමයි. දුකමයි උපදින්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නැති වෙන්නේ. වජිර නේද? තේරිගත. ඒක තියෙන්නේ. එතකොට අන්නේ මත්තමේ දැක්මකට ආවොත් විතරයි ඔන්නවා ගැන කතා කරන්න පුළුවන්. මේ දුක්ඛ සත්‍ය එතෙන්දි තමයි අපිට යදනිච්ඡන් සම්දුක්ඛන් කියන එකට තේරුමක් දෙන්න පුළුවන්. ඊට කලින් තේරුම් කරන්න ගිහිල්ලා තමයි ඔය පටලෝගන්නේ. ඔය කිව්වට ඉතින් සමහර දුක සමහර අනිච්ච සැප වෙලානේ. සමහර අනිච්ච විතරනේ දුක් වෙලා තියෙන්නේ. කියන මට්ටමකට පනිනවා. ඒක තේරුම් ගන්න අර දහම තේරුම් ගැනීම අවබෝධය අඩුවක්මයි එතන තියෙන්නේ. එක පැත්තකින් තේරුම් කරන්න බැරි වුණා කියලා අපිට දහම වෙනස් කරන්න බෑ. එතකොට අනේ ඒ පැත්තෙන් හිතන්න ඕනේ. ඒක නේද?
ඔව්. හරි. එතකොට දැන් උත්තර අර දැන් යද නිත්‍යං සං දුක්ඛං කියවහම යමක් නිත්‍ය කියලා ගත්තනම් ඒක දුකක්මයි කියුවේ. එතකොට අර කකුල ගොඩ දෙවිද නැනික කියනක හිතන්න ඕනේ එක පවතින නූපදින ස්වභාවයක් ඇතර තියෙන හැම මනිකක් කියනක අපි උපද්දවා ගන්නවා. ඒ හේතු නිසා මේක දුක කියනකද බලන්න ඕනේ.
ඒක කට්ටිය try කරන්න බලන්න මොකද්ද මේ යද නිච්ඡන් සම්දුත්තං කියන්නේ කියන එක විස්තර කරන්න බලන්න. කාට හරි පුළුවන්ද කියලා දැන් අනිත් අයට අදනිච්ඡං සම්දුක්ඛං. අනිච්ච ගැන මේ කතා කළේ එක දුකක්.
ඔව් මම ඉන්නවා මේ මම මේ කල්පනා කරනවා මේ.
ඔව් ඒක ගිලයි.
නෑ නෑ ඉන්නවා මේ. නෑ නෑ යදනිච්ඡං සම්දුක්ඛං කියවම තිය යමක් අනිච්ච නම් ඒ දුකයි. දැන් අපි දැන් අපිට ඔය අනිච්ච කියන එක දැන් තුනකින් ඇවිල්ලා තියෙනවානේ. අර මුල දෙකෙන්ම මේ ඉතින් ඒගොල්ලන්ට ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඒ ඇබ්ලා බිදලා යනවා නම් වෙනස් වෙනවා නම් දුකයි කියන්න පුළුවන්. සමන්ට කැමැත්තක් කැමති විදියට පවත් ගන්න බැයි නම් ඒ දුකයි කියන්නත් පුළුවන්. දැන් ඔය පටික්ෂම්පන්න විදියට ඇති වෙනවා නම් ඒ දුකයි කියන එක
එතන හැම එකම ගැලපෙනවාද එතකොට? දැන් වෙනස් වෙන හින්දා දුකයි කිව්වොත් මං අහනවා, එතකොට දැන් අකමැති දෙයක් තියෙනකොට වෙනස් වෙනකොට දුකද? ලෙඩක් තියෙනකොට සනීප වෙනකොට දුකද? එතකොට ගැලපෙන්නේ නැහැ නේද?
ඔව්, එතෙන්ට ගැලපෙන්නේ. එතකොට යනවා දෙවනි එකට. මේ තමන් කැමති විදිහට පවත්ත ගන්න බැරි නම් දුකයි කියන එකට යන්න වෙනවා. අර අතහැරලා.
ඔව්, දැන් එතෙන්දී අහන්න අපි හිතමු ওই වෙනස් නොවන දෙයක් ගන්නකොට රත්තරන් හරි දියමන්ති හරි තියෙනවා. ඒක දුකයිද? මොකද්ද ඒක තියෙන දුක? අපිට ගන්න විදිහට තියා ගන්න පුළුවන්.
ඉතින් ප්‍රශ්නයක් අහන්නද?
අහන්න අහන්න.
දැන් අපි කැමති අකමැති කියලා කියවහම කැමති දෙයක් මොළදීම දුකයි කියනකොට එතන උපාදාන සහිතව තමයි ඒ වචනේ පාවිච්චි කරන්න ඕනි. දැන් ඉංග්‍රීසියෙන් කිව්වොත් අපි කියන්නේ if you don't get what you want it's suffering. අර අතන want කියන වචනය උපාදානය ඇතුළත් කරපු වචනයක්. කැමති දෙයක් මොළදීම දුකයි කියවහම එතන උපාදාන කරලා ඉවරයි. එතන ඒ කැම මොන වචනේ පාවිච්චි කරත් උපාදාන සහිතව වචනයක් නම් විතරයි දුක කියන්නේ. ඒ කියන්නේ දැන් මම කියන්න පුළුවන් මම දෙයකට කැමති නෑ කියලා. හැබැයි මම ඒක උපාදාන කරලා නැහැ. කැමති එතන මම පාවිච්චි කරන්න කැමති නොකැමති නිකම් ප්‍රෙසන්ට් අන් ප්‍රෙසන්ට් වගේ ඉංග්‍රීසියෙන් ඒක මන් තාම ආශාවක් තණ්හාවක් උපාදානයක් කියලා නැත්නම් ඔය දුක කියලා වචනේ ඇතිවෙන්නේ අප්ලයි කරන්න බෑ. මම හිතන විදියට බුදුරජාණන් වහන්සේ ඔය ඔක්කොම ඩිස්ක්‍රයිබ් කරපු මුලදී ඩිස්ක්‍රයිබ් කරපු ඔක්කොම දුක්ඛ සත්‍ය උපාදාන සහිතව හින්දායි දුක හැටියට පෙනෙන්නේ. උත්පත්තිය දුකයි, වයසට යන එක දුකයි, ඒවා අපිට ඔක්කොම ඇක්සෙප්ට් කරන්න පුළුවන් නම්, ඕ මම වයසට යනවා කියලා මට තරුණව ඉන්න උපාදානය කැමැත්තක් හරි උපාදානයක් තියෙන හිඳයි වයසට යන එක දුක් වෙන්නේ. ඒ හිඳ තමයි අර අන්තිමට පංච උපාදානස්කන්ධම දුකයි කියලා සමරයිස් කරාම සාරාංශයෙන් කියුවහම ඔක්කොම ටික කව වෙනවා. මොකද උපාදානයේ තමයි ඔතන මට හිතෙන විදිහට ඉම්පෝටන්ස් නැහැ. ඒක අවශ්‍යම දේ. ඒක නැතිව පංචස්කන්ධය දුක නෑ, පංච උපාදානස්කන්ධය දුකයි. කැමති කියලා වචනේ උපාදාන කරලපු ඇතුළත් කරපු වචනයක් නම් දුකයි. එහෙම නැත්නම් දුක නෑ. දැන් මං කැමති දෙයක් උනත් මම ඒකට දැන් කියමුකෝ ඇඳුමක්. ඒක නැති වෙනවා. කවුරු හරි ඒක හොරකම් කරනවා. මම ඒක උපාදාන කළා නැත්නම් ඒකට නැති වුණා කියලා මට දුකක් නැහැ. රත්තරම් බඩුවක් වුණත් මම ඒකට කැමති වෙලා උපාදාන කළා නම් ඒක නැති වුණොත් දුකයි. එහෙම ආසාවෙන් තියාගෙන නැත්නම් දුකක් නැහැ. ඒකයි මගේ අදහස.
ඔව්, ගොඩක් හොඳයි. මම එහෙම මේ හිතන්න ඕන. දැන් කාට හරි කියන්න පුළුවන්ද ඒ කියපු එකේ අඩුවක් තියනවද කියලා? එහෙම නැත්නම් ඒක හරිද?
ඒක මොකද හරි. හැබැයි මේ මෙහෙමයි, උපාදාන කරනවා කියන එක අපිට ඔය මතු පිටින් තේන අපි කැමැත්ත ඒක ඇඳුමක් ගත්තොත් ඒක මම කැමති ඇඳුම අකමැති ඇඳුම කියලා තැන උපාදානය ගලවටෙන් ගන්න පුළුවන්. නමුත් අපිට මේ රූපයක් තියෙනවා කියලා අඳුරක් ගන්නකොටම අපි නොදැනුවත්වම උපාදානය උතන එනවා නේද? අන්න එතන අල්ල ගන්න බෑ නේද අපිට?
මම එහෙම හිතන්නේ නෑ. මොකද සමහර විට ඇඳුමක් තියෙන්න පුළුවන් ආශාවක් ඇති. සමහර ඇඳුමක් කියන්න පුළුවන් අපි අඳිනවා. හැබැයි ඒක සිද්ධමත් නැතත් ඒකෙන් දුකක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ නැහැ හැම ඇඳුමම හැම දැක්ක දෙම අපි නිකන් කැමති වචනේ ඔය වචනේ පාවිච්චි කරාට හැම දෙයක් එහෙනම් කැමති කියන්නේ උපාදාන කරපු දෙයක්. උපාදානය ඇති වෙලා තියෙන දෙයක්. නැත්තම් අපි හුඟ දේවල් දකින්නවා. හැබැයි අපි ඒවා උපාදාන කරන්නේ නැහැ. කැමති කියලා වචනේ එහෙනම් අර want ඒ වගේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන වචනයක්. pleasant කියලා නෙවෙයි. මම ඒක හරියට සිංහලෙන් තේරුම් ගන්න කරන්න දන්නේ නැහැ. හැබැයි මම කියන්නේ නැහැ මම දකින්න හැමදේම උපාදාන කරනවා කියලා.
මම හිතන්නේ නම් අඳුනා ගන්න හැම දෙයක්ම උපාදානය වෙලා.
දැන් උත්තර මේ උපාදාන පත්‍ය භවෝ කියන තැන දැන් භවය කියන්නේ අපි දැන් තේරුම් අරගෙන දැන් රවි කියන විදිහට මේ භව කියන්නේ ඉන්නවා පවතිනවා කියන හැඟීම නම් එතකොට උපාදාන අර ඇඳුම කැමැත්ත උනත් අකමැති උනත් ඇඳුම කියන හැඟීම එනකොටම මෙතන අපි ඉන්නවා එතන ඇඳුමක් තියෙනවා කියන හැඟීම තියෙනවා නේද? එතකොට මට හිතෙන්නේ නම් ඔය අපි අර භවය කියන එක අර විදිහට තේරුම් ගත්තාම මේ ඇඳුම අඳුර ගන්නකොට උපාදානය ඇවිල්ලා. මගේ අදහස.
හරි මට තේරෙන විදිහට ඒ කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා කිව්වා තමයි ලෝකයේ දැක්නටත්. මේකේ දෙකක් තිබත්තක් තියෙනවා. අපි දැන් අවිද්‍යාව කියන එක කියන්නේ නොදන්නා සමනේ. ඒ කියන්නේ නොදන්නේ මොකද්ද? යථාභූත ස්වභාවය. දැන් මේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා සංක්‍රම අපිට අපි ඉන්නේ මුලා වෙලා. ඒ කියන්නේ මුලාව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි මොහෙන් මුලා වෙලා කියන්නේ මොහේ නිසා අපි මුලා වෙලා ඉන්නේ. ඒ මුලා වෙලා ඉන්න අපි බාහිර තියෙන ඇඳුමක් දැක්කම දැන් මට කැමති දැන් කඩේට ගියාම මම ගන්න මට කැමති ඇඳලා බලලා හස හර්ෂෝ කියලා ගන්නවා. අකමැතිව ගන්නෑ. හැබැයි ඒක මම ගෙදර ගෙනාවම මගේ වයිෆ් කියනවා මට අපෝ මේක හරියන්නේ නැහැ. දැන් එයාට තියෙනවා. දැන් බලන්න දැන් දෙන්නේ දැන් බාහිර ලෝකයේ ඉඳලා අපි බලනකොට දෙන්නේ දැන් මම කැමති කිව්වේ එක හැබැයි එකම වස්තුව. එකම ඇඳුම මගේ වයිෆ් ඒක එයාට තියෙන්නේ අපෝ හරි මහ කන්සෝක් කියන්නේ. ඒක දැන් අපිට බුදුජාන මහසී කියලා කියන්නේ මේක බලන්න කියලා බාහිර ලෝකයේ තමතුනේ. එතකොට දැන් එහෙනම් අර වස්තුවේ තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි මේක. දැන් එන තම ඒ ඇඳුමේ තිබුණා නම් එහෙම නරක ගතිය ඒ කියන්නේ ඒ ඇඳුමේ නෙමෙයි සිද්ධුලා තියෙන්නේ. නම් තම ඒක තමතුල තමයි මේ හදාගත්ත තම මේ ඇතිවිච්ච විදිහෙන් තමයි තම ඒක බැලුවේ. එතකොට
වසන්ත කියන එක හරි කිව්වට මම හිතන්නේ ඔක දැන් මේ කවුද අපේ සාධිකා හපු එකට උත්තරේ නෙවෙයි යතන තියෙන්නේ. මම ඔකට තව ටිකක් ප්‍රශ්න කරන්නම්. එතකොට උත්තරේ දෙන්න පුළුවන් වෙයි. දැන් ඔන්න කඩේකට ගිහින් ඇඳුම ගනිද්දි ඔයා කියන්න හදන එක හරි හැබැයි මේ ටිකක් මේ පැහැදිලි නැති. ඒ කියන්නේ මේ දැන් කඩේට ගිහින් ඇඳුම ගනිද්දි ඔයාට කැමැත්ත ඇති වුණා ඒ ඇඳුමටම වයිෆ් අකමැති වෙනවා.
මයික් එක ඕෆ් කරන්න.
එතකොට මේ සිද්ධි දෙකේ තියෙන්නේ ආයේ අපි කතා කරන්නේ කැමැත්ත අකමැත්ත ගැන. දැන් මම ඔතන ප්‍රශ්න කළොත් එහෙම ඔයා කඩේට ගියාම ඒක ඔයාට ඇඳුමට කැමැත්තක් ඇති වුණෙත් නැහැ මේ අකමැත්තක් ඇති වුණෙත් නැහැ. ඕනිකා අඳින්න ඕන හින්දා කමිසේ අරන් ආවා. හරි. එහෙම වුණත් එතන දුකක් නැහැ කියලා මට හිතෙන්නේ රාධිකා කියන්න හදන්නේ. එහෙම නේද?
ඔහොරිදී එහෙම තමයි මම කියන්න හැදුවේ.
ඔව්.
දැන් හුඟක් දේවල් අපි ගමනක් ගියා නම් මේ ලස්සන සීනරි එකක් තියෙනවා මම කියන්නත් නම් මම ඒකට කැමති කියලා. හැබැයි ඔතන මේ නීතු දෙකේ ඒක අමතක වෙලා වෙන දෙයක් කරනවා. ඒක එතනින් ගියා කියලා මට දුකක් ඇතිුන්නේ නැහැ. වෙන එකක් මම දැකලා හිතන්න පුළුවන් මම මේකට නම් හරියම කැමති. මෙතනින් යන්නත් මට දුකයි. එතකොට කාර් එකේ යන ගමන් මම ඒක ගැන සිත ඉන්නම් පොත මම උපාදාන කරනවා. අර මම හඳුනාගත්තේ හින්දා මේක ලස්සන දෙයක් මේ මවුන්ටන් එකක් හරි මොකක් හරි දෙයක් කියලා ඒ හින්දාම උපාදාන වෙනවා කියලා මට තේරුණේ නැහැ. ඒ කියන්නේ දැන් කියමුකෝ බුදුරජාණන් වහන්සේගේ එක්සැම්පල් එකක් ගත්තොත් රාහුල කුමාරයා දැක්කම තමම බුදුරජාණන් වහන්සේ අඳුනා ගන්නවා මේ රාහුල කුමාරයා කියලා. හැබැයි එතන කිසිම උපාදානයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි හඳුනා ගැනීමක් ඇති වෙලා කතා බහ කරලා උපදේශ දෙනවා රාහුල කුමාරයාට. ඉතින් මට හිතෙන්නේ මම මේක හඳුනාගත්තා හින්දා මේක ඇඳුමක්, මේක මූදක්, මේක කන්දක්. මම එතන ඒක දිහා බැලුව හින්දාම මම උපාදාන කරා කියලා මට හිතෙන්නේ නැහැ.
හොඳයි. අනන්න ඔය පොයින්ට් එක තමයි දැන් කතා කරන්නේ. දැන් මං හිතන්නේ අපේ අනිත් තුන්දෙනාම ඔකට එකඟ වෙන්නේ නැහැ. ඒක කියා ගන්නත් බෑ වගේ තමයි. බසනායි.
දැන් එන්න තමයි ආවේ. මම එතෙන්ට එන්න ආවේදී නිකන් පුළුවන් උත්සාහ කරන්න බලන්න. මේ අපි නැති අහලහල තියෙන දේවල් කිසි කරගෙන. නමුත් දැන් මම අර උපමාව ගත්තේ මම පහළටම ගිහිල්ලා දැන් මේ දෙන්නෙක් අතර මේ බාහිර වස්තුවකට මුකුත් කරන්න බෑ කියන පැත්තෙන් එන්න ඒකත් තාම පූර්ව ප්‍රතිපදාවක් විදියට. ඉතින් හිතුවත් හරිනේ පූර්ව ප්‍රතිපදාව. ඒක පැත්තෙන් තමයි බැලුවේ. ඒකත් extra මට්ටමක ඒක මේ බාහිර රූපයකට දැන් අපි දැන් අනුභවයක් වුණා දැක්කහම සමහර කට්ටියකට කන්න කැමතිම දේ තව කෙනෙකුට අකමැති. ඒකෝ මේක බාහිර නෙමෙයි සමාතුලින් දකින්නේ. දැන් ඇත්තටම දැන් කවුද මේ රාධිකානේ? රාධිකා කියපු විදිහට දැන් රාහුල කුමාරයා ආවහම ඉදිරිපිටේ බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට රාහුල කියලා කතා කරනවා. රාහුල්ගේ සාරිපුත්‍ර කියන්නේ අමරගත්ත. හැබැයි ඔතන දිට්ඨියක් වුණා, දැක්මක් වුණා, සද්දෙත් ඇහුණා. කටහඬුත් අඳුරගත්තා. හැබැයි ඒකේ දිප්ත සුතමුත විඤ්ඤාත කියන ඒව වෙනවා ආයතන පරිහරණය නොකර. ආයතන උපදන්නේ නැතුව. දැන් ගැඹුරට ගියහම තමයි උතුම වෙන්නේ. නමුත් අර බාහිර මට්ටමේ ඉන්න කෙනාට තේරෙන්නේ බුදුහාමුදුරුව කියන්නේ ඒක එහෙම තේරුම් ගන්න ඒ මට්ටම තේරුම් ගන්න ඉතරම් පහසු දෙයක් නෙමෙයි. ඒකේ දැන් බාහිර කිව්වේ බුදුන් වහන්සේ බාහිර මේක ඉක්න්නේ. ඔබ හිතුණොත් මේක ඒක දැක්කොත් අර පළවෙනි දැක්කොත් යම් කිසි දෙයක් ඒ දක්ෂින මොහොතේදී ඇති වෙන්නේ දැක්ම විතරයි. ඒක ඒකම උනොත් එහෙම ඔබ දැක්ම ඇති වෙන්නේ අපි හිතනවා මොකද දැක්කයි කියන්නේ කෙලින්ම මට ඇහැකුත් තියෙනවා බාහිර මේ රාහුල කුමාරයත් ඒ කියන්නේ බාහිර වස්තු කුත් අපිට මලක් කියන රෝසමල තියෙනවා. ඉතින් දැන් මාතේ මම යනවා බාහිර මල තියෙනවා ඒ මල තිබිච්ච නිසා මම දැක්ක කියනවා නැත්නම් මම හිතපු නිසා මල දැක්ක කියනවා නැත්නම් ඒ මලේ තියෙන ආත්මයක් දෙනවා මලට ඒ මලේ සෝදක් තියෙනවා මලට මලේ රතු පාට තියෙනවා මලේ හැඩතලයක් තියෙනවා ඒක සක්කාය දිට්ඨිය කියන්නේ ඕක. ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් ඉන්න තාක්කල් පංච පාදන සංදේ වටා තියෙන විසි ආකාරයකට මේ සක්කාය දිට්ඨිය අපි බැඳලා තියෙනවා. ඒක නිසා අපි ඉන්නේ මේ මට්ටමක එක පාටම අර තත්ත්වෙන් කියන්නේ මම දැන් උපාදාන නොකර ඉන්නවා මේකට. ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඉන්නේ බෑ කියන හේතුව මොකද? දැන් සුඛ වේදනාව සහ දුක්ඛ වේදනාව තියෙනවා නම් ඒක සමහර කැමති. ඒ කියන්නේ කැමති කියන්නේ රාගය. ඒ කියන්නේ කාන්ත කැමති දේවල්. ඒ කියන්නේ කැමති. ඒක අකමැත්ත කියන්නේ නම් ඒ ද්වේෂ පැත්තට යනවා. නමුත් ඒ රාගය ඒක නැද්ද අදුක්කම සුඛ කියලා එනවා නම් තමයි එතන තියෙන තනි කරම මෝහය. එතකොට එහෙම ඉන්නකොට අපිට උපාදාන තු නොකර අපිට සත්‍ය නොදක මේක යථාබෝධ ස්වභාවය නොදැන ඒකට එන පිළිවෙල අහගන්න නැතුව කාගෙනව අපිට ඒක දන්නේ නැහැ. ඉතින් බුදු කෙනෙක්ම තමයි කිව්වේ කොහොමද මේක බලන්නේ කියලා. එතකොට එහෙම බලනකොට අපිට පේනවා අපි කොයි වෙලාවෙක යම් දෙයක් අහනවද, දකින්නවද, දැනෙනවද, දැනගන්නවද කියන එක එන්නේ උපාදානයක ඉක්ම. උපාදානයෙන් තොරව ජීවත් වෙන්න බෑ මේ ලෝකේ. අපි පරිහරණය කරන ආයතන වල ඉගෙනන් එකට වැඩි පිළිවෙලක් තියෙන කොහොමද ඒකද ඉන්නේ කියලා. ඉතින් මම හිතනවා මම ඒකට දුන්නා උත්තරේ දුන්නේ නැතුවට රවිට පුළුවන් මේ තවදුරටත් පැහැදිලි කරලා දෙන්න. ඉතින් අපි අර අලුත් කෙනෙක් ඉක්ම ඉති කියලා.
ඒක තමයි කොහොම කරුණු ටික කියනවා මේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ නැති එකක් තමයි තියෙන්නේ. කියපිය ඔක්කොම හරි. මම හිතන්නේ නෑ මං හිතන්නේ ඒ උනාද රාධිකාවට උත්තරේ ආවා කියලා. අහලා බලන්න.
මම ට්‍රයි කරලා බලන්න මේ රාධිකාවට කියන්නේ.
ආ
මම මේවා ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම හැමතිස්සෙම ගන්න උදාහරණය තමයි මේ මිරිංගුව දකින එක. දැන් මිරිංගුව අපිට විද්‍යාව පහළලා මම මිරිංගුව දිහා බලන එක විදිහකට. මගේ ළඟ තවත් එක්කෙනෙක් ඉන්නව නම් දැන් මම හිතමු එක්කෙනෙක් ලෝකෝත්තර අනිත් එක්කෙනා ලෝකේ. දැන් තව එක්කෙනෙක් ඉන්නව නම් ළමෙක් හරි කවුරු හරි මේ මිරිංගුව ගැන කිසිම අදහසක් නැති එක්කෙනෙක්. එතකොට මම ඒ ළමයාට අර අතන තේන්නේ ජලය කියලා ජලය එක තමයි කතා කරන්නේ. දැන් අනිත් අපි දෙන්නම කතා කරනකොට මේ වතුර තියෙනවා. අර වතුර ගැන තමයි කතා කරන්න වෙන්නේ. ඔතන වතුර නැහැ. ඔතන මේ ඔය අපි දෙන්න ගිහින් බලමු මොනවක් හරි වතුර කතා කරන්න වෙනවා අර ලෝකේ ඉන්න එක්කෙනාට. නමුත් මම හිත යටින් දන්නවා මෙතන වතුරක් ඇත්ත වශයෙන්ම නැහැ කියලා. මෙතන මේ ජම්පීසි හේතුවක් නිසා ඇති ඵලයක් මෙතන තියෙනවා. මේ ඒක දැක්ක පමණින්ම එතන ඒ රූපය කියනවා කියලා ඇවිල්ලා නැහැ. එතන මේ විද්‍යාව කියන්නේ අර එතන ඒ ගැන තියෙන ඥානය තමයි මට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අර අනික් ළමයාට වෙලේ අනික් කෙනාට තියෙන්නේ අවිද්‍යාවත් එක්ක ඇති වෙච්ච එතන රූපයක් කියන එක. නමුත් අර ලෝකේදී කතා කරනකොට රාහුල කුමාරයා දකිනකොට එහෙම වාගේ අපිට තේන්නේ අර අපි වතුර කියන අනික් නොදන්න කෙනත් එක්ක කතා කරන වාගේ හැඟීමක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඇතුළෙන් යනවා ඇත්තේ අර අපි ඇත්ත වශයෙන්ම මේ මිරිංගුව දකිනකොට තියෙන හැඟීම වාගේ හැඟීමක් නේද? මේ පැහැදිලි කිරීම තේරුම් ගන්න.
මට තේරෙනවා තැන්කියු. දැන් මෙතන දෙයක් දකින්නකොට අපි මෙනෙහි කරනවානේ මේක මේ සුද්දාෂ්ට අටෙන්ස නැත්නම් සතර මහා ධාතු වලින් සෑදුණු දෙයක් කියලා අපි හැමදේම මෙනෙහි කරනවානේ. ඕන දෙයක් දකින්නකොට අපිට කියල උගන්වලා කියන්නේ හැමදෙලෙම මෙනෙහි කරන්න මේක පතවි ආපෝෂේ ඒ වගේ ධාතු වලින් එතකොට වර්ණ මේ ඕජාව රස අන්න ඒ වගේ සුද්ධාෂ්ට අටකින් සෑදුණු දෙයක් කියලා හැමදෙලෙම මෙනෙහි කරන්න කියලානේ. කෑම කනකොටවත් ඕන දෙයක් ඉතින් එහෙම කරගෙන යනකොටවත් තේරෙනවා නේද මෙහෙම මේ මම කියන්නේ සෝතපන්න සකදාගාමි විද්‍යතම නෙවෙයි මම කියන්නේ නෑ එහෙම කියලා. හැබැයි තේරෙනා නේද මේ හැම දකින දෙම මෙහෙමයි කියලා හැදිලා කියන්නේ මේ අපිට මේක පේන්නේ අර මිරිංගුව වගේ මේ සුතුමේ ඥානයවත් කියනවානේ. සුතුමේ ඥානයවත් යාගෙන අපි බලන්නේ හැමදේම ඒකයි මම කියන්නේ.
අවිහල් මම ඉන්නවා මං හිතින් දැලි ඒගොල්ලෝ තව උත්සාහ කරයිද කියලා.
අන්තිම වාවත් උත්සාහ කරකෝ අපේ කමල් ලැබුණා නෑනේ. කමල් මම
ඩක්කා කමල් මහත්මයාත් මේ මහත්තයට කියලා දෙන්න උත්සාහ කරනවා. නෑ ඕක දැන් ඔතන ප්‍රශ්නේ මොකක්ද දන්නවද? දැන් ඔයගොල්ලෝ කවුරුවත් කියන එකේ වැරද්ද නෙමෙයි. වරද තියෙන්නේ පළවෙනි දේ එතුමියගේ ප්‍රශ්නේ මොකක්ද කියලා එතුමියට තෝරලා දුන්නේ නැහැ. උත්තරේ දෙන්න යනවා. ඒ නිසා මොනවද ඒවත් උත්තරේ ඉන්නේ නැහැ. සලකා මේකන ප්‍රශ්නයක් තියෙනවා කියන එක තීරණ කරන්න. උත්තරේ දෙන්න හැබැයි.
අර ස්වාමීන් වහන්සේලා බුදුජාණන් වහන්සේට කියන වගේ ඔබතුමාම කියන්නේ
මම ඉත කිව්වට පස්සේ කියයි අපි කිව්වෙත් ඕකම තමයි කියලා එහෙම නැත්නම්
අර ඒත් ගන්න
කිව්වා නෑ මෙහෙමයි අපි මෙහෙම ගම්මුකෝ දැන් හොඳයි දැන් අනිකා කිව්වා අර දැන් මොනවා හරි දෙයක් තියෙනවා ඒකේ අපි ඇලුනොත් හරි ගැටුනොත් හරි දුකයි එහෙම නැත්නම් ඒකේ ප්‍රශ්නයක් නෑ කියන කතාවනේ කිව්වේ. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ ඒකේ ප්‍රශ්නයක් තියනවා නම් ඉස්සෙල්ලා පෙන්වන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඒක නැතුව ඔච්චර උත්තර දුන්නත් වැඩක් නැහැ. ඉතින් ඒකට ගන්න දැන් අමනායිතින් හැමදාම අර බල්ලගේ සරණ තමයි ගන්නෙ. හොඳ දැන් සාධිකා මෙහෙම හිතන්න දැන් බල්ලෙක් ඉන්නවා වතුරට එදෙන. එතකොට මේ මොකද වෙන්නේ? අපිට පේනවා මෙයා තරහරම් බුරනවා. එහෙම නැත්නම් වල්ගේ වනනවා වෙන්නත් පුළුවන්. ඔය දෙකෙන් එකක් නෙ වෙන්නේ නේද? එතකොට ඇයි එහෙම වෙන්නේ බල්ලගේ මානසිකත්වයක බැලුවොත්? ඌ හිතනවා
බල්ලා හිතනවා එයා ඇත්තෙන් බල්ලෙක් කියලා.
තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා නේද?
ඔව්.
හරි. එතකොට දැන් අපි දන්නවා දැන් බල්ලා තරහරම් බිරුවොත් එහෙම ඌ දුකටපත් වෙනවා නේද? ඒ තරහ ගත්තොත්. එහෙම නැත්නම් හැලෙන පැත්තෙන් ගියත් ඌ දුකටපත් වෙනවා. ඒ දෙකම හරි. දැන් කෙනෙක් කුට්ට තර්ක කරන්න පුළුවන් මේ බල්ලා. මේ බල්ලා එක්ක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ආ බල්ලෙක් ඉන්නා ඔහෙ හිතපු දැන්. කියලා ඉන්නත් පුළුවන් නේද?
දෙවි, එහෙම ඉන්නත් පුළුවන්.
ඔව්. දැන් එතකොට ප්‍රශ්නයක් නැද්ද එතකොට?
එතකොට මේ අවස්ථාවේ මම හිතන්නේ මේ බල්ලට දුකක් වේවි කියලා.
ඔව් අපි හිතන්නේ මොකද ඒ කියන්නේ ලෝක සාමාන්‍ය ලෝකයට පේන්නේ එතන දුකක් තියනවා කියලා. හැබැයි එතන ගැඹුරින් බැලුවොත් එහෙම දැන් ඇලීම ගැටීම නැති වුණාට උගේ මෝහය කියන එක තියනවා නේද මුලාව. ඒ කියන්නේ වපුරේ බල්ලෙක් ඉන්නවා කියන එකක් ඌ පිළිගන්නේ නැහැ. ඌට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. ඒ වුණාට නැති දෙයක් තියනවා කියලා රැවටිලා නේද?
ඒක නම් මම දන්නේ නැහැ.
මේක දැනගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි හොඳටම දන්නවනේ වතුරේ බල්ලෙක් නැහැ කියලා.
ඔව්.
හැබැයි බල්ලගේ මානසිකත්වෙට මුලින් ඌට බල්ලෙක් ඉන්නවා කියලා හිතලා අපි හිතමු ඉස්සෙල්ලා තරහ ගන්නවා කියලා. අපි ඌට භාවනාවක් කියා දෙනවා ඔය බල්ලා වෙනස් වෙලා යන එකෙක් නැත්නම් ඔයසට ගිහිල්ලා මැරිලා යන එකෙක් නැත්නම් සතර මහා ධාතුවෙන් හැදිලා තියෙන එකෙක් අර ඉස්සෙල්ලා කියපු භාවනා ටික නැත්නම් ඕක දෙතිස් කුණුකෙන් හැදිලා මේ අසුබ පිළිකුල් කොටස් ටිකක එකතුවක් ඔය ඕන භාවනාවක් වඩන්න. ඒ වඩනකොට ඌට ඉතින් ওই පිළිකුල් දෙයට මම මොකටද තරහ ගන්න? ඒ වෙනස් වෙලා යන බල්ලට මම මොකටද තරහ ගන්නෙ? ඔය සතර මහා දාපෙන් හැදිච්ච බල්ලට මම මොකටද තරහ ගන්නෙ කියලා තරහ අඩු කරගන්න පුළුවන්. ඒකට ඒ භාවනාව වඩලා වඩලා ඔන්න දැන් තරහ යන්නේ නැහැ. හැබැයි තාම බල්ලෙක් ඉන්නවා කියන එකේ ඉන්නවා. හරි. ඒ වගේම අර ඇලීම පැත්තත් භාවනා කරලා අඩු කරගන්න පුළුවන් ඔය කියපු භාවනා කරලා. ප්‍රශ්නේ තියෙන්නේ තාම මෙයා විශ්වාස කරනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. හැබැයි දැන් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. භාවනාවෙන් හිත ටිකක් දියුණුයිනේ. අනිත් බල්ලෝ වගේ නෙමෙයි දැන් ටිකක් මේ භාවනා කරපු බල්ලෙක් හින්දා එයා තරහ ගන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. හැබැයි තාම වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එකේ ඉන්නවා. නේද?
ඔය තහවිස්සාවි.
ඔව්. දැන් බලන්න වස්තුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කවුද? ගොඩ ඉන්න බල්ලා නේද?
ඔව්.
ඒකත් වස්තුරේ බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න මම කියන එක්කෙනෙක් හැදිලා නේද?
අපි හිතේ හැම සිතිවිල්ලක් ඇවිල්ලා තියෙනවා.
ඔව්. මම දැනගත්තා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. අන්න එතන ඉන්නවනේ. දැන් පේනවද එතකොට මේ පුද්ගලට හැංගීම ඇවිල්ලා කියලා? එළීම ගැටීම නැති වුණාට.
ඔව් ඒක කියන්නේ එක හරි පුතේ. මම කිව්වේ එළීම ගැටීම විතරක් නෑ කියලා.
ඔව්. හැබැයි වුණාට මෝහය තියනවා නේද?
මෝහයෙන්
හැම දාව තියෙනවා හැම වෙලෙම තියෙනවා. ආ එතකොට අපි ඇලීම් ගැටීම් අඩු කරගත්තට මෝහය ඉතුරු වුණොත් එහෙම ඒත් සසරේ යනවා. ඒ කියන්නේ ලෝකෙට අහු එක.
ඒක හරි. ඒකට මම
එතකොට ඔව් ඒකන තමයි යන්න දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ ලෝකෙන් එතර වෙන හැටි කියා දෙන්න. ඔය දැන් අපෙන්ට එනකන් කියපු ටික ලෝකෙට අයිති. ඒකට අපි දැන් ඔන්න ඔතනින් කොහමද දැන් තාම ඔතන පේනවා නිකක්කය දිට්ඨියට දෙන්නේ නැහැ කියලා. ඒකට සක්කාය දිට්ඨියට දුන්නේ නැත්නම් සෝවන් වෙන්න බෑ. එහෙනම් ආර්ය මාර්ගේ පටන් අරන් නැහැ තාම. හරි. උත්තර හැඟීම කැඩෙන විදිහේ දෙයක් තාම කරලා නැහැ. අපි කරලා තියෙන්නේ ඇලීම ගැටීම අඩු කර ගැනීම විතරයි. ඒකට ඒ ඇලීම ගැටීම කියන්නේ කාමච්ඡන්දේ විපාදයේ කියන නීවරණ දෙක. ඒකට අර නීවරණයටපත් කරගත්තු මනසක් තියෙනවා. මනස ඉතින් හරි පිරිසිදුයි. ඒක තමයි අපි ඔය සමාධියක් වැඩලා කරන්නේ. ඊට පස්සේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඔය ඕන එකක් තිබුණාවි අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තාම මම ඉන්නවා. එළියේ තේවල් තියෙන බව දැනගන්න මම ඉන්නවා. ඒ කියන්නේ තව පැත්තකින් කිව්වොත් මෝහය කියන එක තියෙනවා. ලෝභ දෝෂ අඩු වුණාට මෝහය නැති වෙලා නැහැ මුලාව. ඒක එක පැත්තකින් ඕක දැන් අර සූත්‍රවල තියෙනවා දැන් වේදනාව ගැන කියද්දි වේදනා ಜಾති තුනක් තියෙනවා කියලා අහලා ඇති නේද?
ඔව්.
සැප වේදනාව, දුක් වේදනාව, ඊළඟට අදුක්කම සුඛ වේදනාව.
ඔව්. ඔව් අහලා තියෙනවා.
ඔව්. එතකොට දැන් ඇවිල්ලා තියෙන්නේ ඔය අදුක්කම සුඛ පැත්තට, නැදහත් පැත්තට. නැදහත් පැත්තට ආවට දැන් සුඛ වේදනාවයි තියෙනවා අපේ ඇලෙන පැත්ත, රාගානුසය. දුක් වේදනාවයි තියෙනවා ගැටෙන පැත්ත, පටිඝානුසය. දුක්ඛන සුඛයේ තියෙනවා අවිද්‍යානුසය. අවිද්‍යාවේ යෙදিলা මුලා වෙන ගතිය තියෙනවා. ඒකට සාමාන්‍ය කෙනා අදුක්ඛන සුඛයේ හිටියට එයාගේ මුලාව තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ මුලාවෙන් මිදෙන විදිහක්, අවිද්‍යාව දුරු කරන විදිහක්. තෙතෙන්දී තමයි අර දැන් අර මුලින් කියපු දුක් ටික නැති වුණාට මං කිව්වේ අර ඔය කැමති දේ නොලැබෙන එක, වයසට යන එක, රෝමියෝ ලෙඩ වෙන එක, ඒක ඒ වගේ ඒවා කියපු එක හරියටම හරි. දැන් ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක් කියලා පිළිගත්තට පස්සේ ඒක දුකක් වෙන්නේ නැහැ. වයසට යන එක සාමාන්‍ය දෙයක්. ඔබ හැමෝටම වෙනවා. ඒක අපි මොකට දුක් වෙන්නේ කියලා බාරගත්තාම අමුතු දුකක් නැහැ. ඒ වුණාට වයසට යන මම ඉන්නවා. වයසට යන මගේ ශරීරේ තියෙනවා කියන එකෙන් අපි නිදිලා නැහැ. එතන තමයි අර සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක තේරුම් ගන්න තියෙන්නේ. දැන් පංච උපාදානස්කන්ධයේ කියනකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. ඒකේ දැන් ආකියුවා ඒක ස්කන්ධ පහ තිබුණට ප්‍රශ්නයක් නැහැ. උපාදාන වුණත් තමයි ප්‍රශ්නේ කියලා. දැන් අපි හොයාගන්න ඕන උපාදාන වෙලාද නැද්ද කියලා. ඒතර දැන් අන්න ඒ බල්ලගේ උපමාව ගත්තොත් දැන් බල්ලා එළෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. හැබැයි එළියේ බල්ලෙක් ඉන්නවා කියන එක පිළි අරගෙන. දැන් එළියේ බල්ලෙක් ඉන්නවා කියනකොට අර ස්කන්ධ පහ හටගෙන නේද? දැන් වතුරේ ඉන්න බල්ලා කියන්නේ රූප ස්කන්ධය. දැන් ඒ ගොඩ ඉන්න බල්ලට හිතන විදිහට හිතන්න. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ රූප ස්කන්ධය. දැන් අපේ වසන්ත කඩේට ගිහිල්ලා කමිසයක් ගන්න හදන ඕක ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ වුණාට කමිසෙ තියෙනවා. ඒ ෂර්ට් එක තියෙනවා කියන්නේ දැන් රූප ස්කන්ධය. ඊළඟට ඒක ගැන සංඥාවකුත් තියනවා නේද? අනිත් ඒවායින් ඒක වෙන් කරගන්න පුළුවන් නේද? ඒකත් ඒ සංඥා ස්කන්ධයක් තියෙනවා. ඊළඟට ඕක ගැන නිකන් අදහස් ටිකකුත් ඇවිල්ලා නේද? චේතනා ටිකක්. දැන් බලලා තනනම් මේ බල්ලෙක් මේ බල්ලා මෙහෙමයි මෙහෙමයි කියලා නිකන් අදහස් ටිකක් එනවනේ. ඒක තමයි සංඛාර ස්කන්ධය කියන්නේ. දැන් අසන්තට මේ ෂර්ට් එකක් තියෙනවා මේ කාන්දින්න පුළුවන් මෙහෙමයි එහෙම කියලා එක එක අදහස් එනවා ඒවා සංකාර ඊළඟට ඔය දැනගන්න විඥානෙකුත් පහළ වෙලා තියෙනවා විඥානේ මේ දැනුවත් වෙන්නේ හරිදන්න කර තේරුම් ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඇති වෙලා කොයි වෙලාවෙද බාහිරේ මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්නකොට ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ ඔක උපාදාන වුණාද නැද්ද කියන එක. ඒකට එකක් තමයි ඔකට ඊට පස්සේ වෙලෙන්න හරි ගැටෙන්න හරි ගියොත් උපාදාන වෙනවා. ඒක පිළිගන්නවා. දැන් එතනින් එහාට යන ගැඹුරක් තියෙනවා. ඕක එළියේ තියනවා කියනකොටම ඉස්සෙල්ලා මම පෙන්නේ බාහිරේ ඒක තියෙන බව දැනගන්න මේ පැත්තේ මම ඉන්නව නේද? මම නේද එළියේ දෙයක් තියනවා කියලා දැනගත්තේ. සතරේ චුල්ල වේදල්ල සූත්‍රයේ තියෙනවා සක්කාය කියන්නේ මොකක්ද කියලා. සක්කාය කියනවා මොකක්ද මේ සක්කාය කියන්නේ? සක්කාය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියලා කියනවා. එහෙනම් දැන් තේරුම් ගන්න මම හටගත්තනම් පංච උපාදානස්කන්ධය හටගෙන ඉවරයි. එතකොට ඔතන ස්කන්ධ පහ විතරන්නේ නෙමෙයි ඒක අපි නොදන්නවට උපාදාන වෙලා ඉවරයි. මොකද එළියේ ඒක තියෙනවා ඒක දැනගන්න මම මෙහි ඉන්නවා කියන එකක් ඇවිල්ලා. ඒ විදිහට කිව්වොත් මේ අජත්ත බහිද්ද කියන දෙපත්තක් වෙන් වෙලා. එතකොට දැන් මගේ ආයතන වලින් තමයි ඕක දැනගන්නේ. ඒ කියන්නේ මගේ ඇහෙන් ඒ දිහා බලන්න පුළුවන්. මගේ අතින් අල්ලන්න පුළුවන් කයෙන්. මේ වගේ අපේ ආයතන වලින් අත්දකින්න පුළුවන් දෙයක් දැනවිලා ඉවරයි. ඒකට තේරුම් ගන්න එතන ස්කන්ධ පහ විතරන්නේ මේ ස්කන්ධ පහ උපාදාන වෙලා ඉවරයි කියන එක. ප්‍රශ්නේ තියන්නේ අපිට දුක හටගත්තා කියලා පේන්නේ. එතන තමයි මේ සංකිටේන පංච උපාදානස්කන්ධා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වට අපේ ප්‍රඥාව තාම දියුණු නැහැ මේ හටගත්තු දුක කියලා දකින්න. නුවණින් කල්පනා කරනකොට පේනවා මේ උපාදානස්කන්ධ පහක් හටගෙන කියලා. ඒ වුණාට අපිට තාම දැනෙන්නේ නැහැ ඔය දුක හටගත්තා කියලා. ඒක තමයි මේ ලෝකෙට අයිති ස්වභාවය. ලෝකයට පේන්නේ නැහැ රූපය හටගත්තා කියන්නේ දුක හටගත්තා කියලා. ඒකට අදාළ සූත්‍රයක් තමයි අපි අර පහුගිය ටිකේ කතා කළා මේ විරෝධයේ කිව්වද දන්නේ නැහැ යමක සූත්‍රය කියන එකේදී. එතකොට ඒ සාරිත්තාමඳුරු පෙන්නලා දෙනවා මේ රූපය උපදින එකම දුක හටගත්තා කියලා දකින්න කියලා. ඔය ආවේ වදකය කියලා දකින්න කියලා උපමාවක එක්ක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේ ඒකේ ගැඹුරක් තියෙනවා තව එහාට දකින්න. මොකද එන්දි තමයි අපි අර මුලාව මෝහය කියන එක. අවිද්‍යාව නිසා වතුරේ බල්ලෙක් හදන එකම දුකයි කියලා දකින්න පුළුවන් නේ. ඒ කියන්නේ මෝඩකමතනේ බල්ලෙක් පනෝගෙන තියෙන්නේ. ඒ එහෙම විශ්වාස කරන එකම දුකයි. ඒ කියන්නේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම අවිද්‍යාවට අහුවෙලා මුලාවට අහුවෙලා එතනම දුක සකස් වෙලා ඉවරයි. ඒක දුක කියලා පේන්නේ නැති එක වෙනම කතාවක්. ඒ දුක කියලා පේන්නේ අර මුලාවේ ඉන්නකම් බල්ලට කවදාවත් පේන්නේ නැහැ එළියේ බල්ලෙක් හිටියට මම. ඕක දුකයි කියලා. හැබැයි අපිට පේනවා අර බල්ලා බල්ලෙක් නැති බල්ලෙක්ව පනෝගෙන දුකට අහු වෙලා කියලා. ඒකේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනා නේද ලෝකයේ පවතින්නේ දුක මත කියලා. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. තරන්නේ වගේ ඒ ධර්ම කරුණු වලට මේවා දාලා බලන්න. දැන් එතකොට අනිකන් අදහසක් ආවද මුලාව තියෙනකන් දුක තියෙනවා. අවිද්‍යාව තියෙනකන් දුක තියෙනවා කියන එක අපිට දැනෙන්නේ නැති එක වෙනම එකක්. මොකද දැනෙන්නේ නැත්තේ අපේ ප්‍රඥාව දිනු වෙලා නැති හින්දා. එනකට දැන් මේ ගහමට ගලපලා බලනකොට පේනව නේද එතන දුක සකස් වෙනවා කියලා.
ඔවිදි මොහේ තිනකන් මොහේ තිනකන් අපිට දුක ඇතිවන අවස්ථාවයි තියෙන්නේ. අර සමහර විට රිදී කියන විදිහට දුක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් දැකීම, ඇසීම, ඒව ඇතිවන හැම අවස්ථාවෙම, ඒ කියන්නේ ශෝත විඥානය, සක්ක විඥානය පහළ වෙන ඇතිවන හැම අවස්ථාවෙම ඒකත් එක්කම පංචස්කන්ධයත් ඇති වෙනවා. ඉතින් රාගය කියන්නේ ඒ ඇතිවන පංචස්කන්ධයේ එවලම උපාදානවල පංච උපාදානස්කන්ධයක් තමයි ඇති වෙන්නේ. පංචස්කන්ධයක් නෙවේ. ඒ මොහොතේදීම විඥානයත් එක්ක නාම රූපවල ක්‍රියාත්මකතාවයත් එක්කම ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා. පංචස්කන්ධයක් නෙවේ කියලායි මට කියලා දීලා තියෙන්නේ. දැන් එහෙම තේරුම් ගත්තාම හරිනේ. මං කියන දේ දැන් හරිද? ඒ මොහොතේදී එම මොහොතේදීම ඒ කියන්නේ රූපයයි ඇහැයි සවුන්ඩ් වේවකයි ගැටීම ඇතිවෙච්ච මොහොතේදීම ඇතිවන ඇතිවෙන අතරම නාම රූප ක්‍රියාකාරීත්වයෙන් ගැටීමක් හරි ඇසීමක් ඇතිවෙනවනේ. එතනම ඇතිවෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ඇතිවෙන්නේ පංචස්කන්ධයක් නෙවෙයි. එම මොහොතේම දෙකම එකට ඒක එකට එන්නේ මොහය තිනක පංච උපාදානස්කන්ධයක් හැටියට. එහෙමද මට තේරුම් ගන්න තියෙන්නේ? මට දුක තේරුනේ නැති වුණාට සමහර විට දුක තේරෙන්න පුළුවන්, සමහර විට නොතේරෙන්න පුළුවන්. හැබැයි ඒ එතන ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධයක්. උපාදාන වෙන්නේ
එම මොහොතේම. එම මොහොතේම උපාදාන වෙලා. ඇයි උපාදාන වෙලා කියන්නේ? එළියේ තියෙන දේ දැනගන්න මම පහළ වෙලා. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොටම ඒ වතුරේ ඉන්න බල්ලව උපාදාන කරලා ඉවරයි.
ඒක රෙකග්නයිස් කර මොහොතේම උපාදාන වෙලා ඉවරයි. ඒ කියන්නේ දැන් මං මලක් දැක්කොත් මම ඒ මලක් කියලා රූපයක් මලක් කියලා රෙකග්නයිස් කර මොහොතේම කොච්චර මම මෙනෙහි කළා මේක මේ ධාතු මනසිකාරයෙන් ධාතු වලින් හදපු දෙයක් සුද්ධාස වලින් හදපු දෙයක් මේක ඇතිවෙන මේ ඔය චිත්තස්න 1000ක් විතර හැකියන්නේ ඒක කොච්චර අපි මෙනෙහි කරත් ඒ මොහොතේදීම උපාදානය ඇතිවලා කියලා කියන්නේ නේ.
ඔව් ඔව්
ඒකර මලක් කියලා රෙකග්නයිස් කර ගමන්ම උපාදානය ඇතිවලා.
ඔව්
එතකොට සකදාගාමි නැසන් සෝතාපන්න වෙච්ච කෙනෙක්ට ඔය මලක් කියලා රෙකග්නයිස් කරන්න පුළුවන්නේ. හැබැයි එතෙද්දී මලක් කියලා රෙකග්නයිස් කරාට එතන පංච උපාදානස්කන්ධයක් ඇති වෙලා නැහැ. මොකද සක්කාය දිට්ඨියේ නැති නිසා. හරිද මං කියන එක?
ඔව් දැන් එතන හොයාගන්න ඕන කොහමද සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ මල කුත්‍ර රෙකග්නයිස් කරලා.
මම හිතන්නේ ශ්‍රෝතාපන්න කෙනෙක්ට කෙනෙක් දකින්නකොට දුන්නා කෙනෙක් එහෙම රාහුල කුමාරයා කියලා නැත්නම් කෑමක් පූජ කරනකොට මේක පත් තිංගානක් කියලා දැනගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ශෝතාපන්න කෙනෙක්ට සකදාගාමි කෙනෙක්ට නිකන් එහෙම මම හිතනවා. හැබැයි ඒ වගේ කෙනෙක්ට එතෙන්දී උපාදානයක් ඇති වෙන්නේ නැහැ. හරිද?
ඒක තමයි ඒක තේරුම් ගන්න ඕන. දැන් එහෙම නැහැයි කියන්නයි අපෙන්දි තියනවා කියන්නයි වෙනස මොකද්ද? මේ දෙකම එක වගේ.
ඒක තමයි මම අහන ප්‍රශ්නේ. ඒකයි මම අහන්නේ මේ recognize කරන එක නම් recognize කරපු මොහොතේම මේක මලක් කියලා recognize කරපු මොහොතේම මේක උපාදාන වෙනවා නම් සෝතාපන්න වෙන කෙනෙක්ට මලක් recognize කරන්න පුළුවන් නැත්නම් මල පූජ කරන්නේ බුදුරජාණන් වහන්සේට නැත්නම් අපි පූජාව තියනකොට මේ වන්දනා කරනකොට ඉතින් ඒ කියන්නේ මල රෙකග්නයිස් කරනවා මම අහන්නේ එතන ඇතිවන වෙනස මොකක්ද කියලා.
ඔව් ඔය වෙනස දකින්න තමයි දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේද ඇත්ත දකින්න නම් ආයතන විදිහට බලන්න කියලා.
ආයතන විදිහට බලනවා
ඔව් දැන් අපි බලමු ආයතන විදිහට කොහොමද බලන්නේ කියලා. දැන් අපි ඔන්න එළියේ මලක් රෝස මලක් තියෙනවා කියලා දැනගන්නවා කියලා හිතමු. එතකොට අපි ඔය මල තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා නේද? ඇහට පේන හින්දා නේද තියෙනවා කියලා දැනගන්නේ.
ඇහෙන් දැකලා මේක ඉස්සෙල්ලා මම මලක් දැකලා තියෙන හින්දා මගේ මතකයේ මම දන්නවා මේක රෝස මලක් කියලා. හවදාවත් රෝස මලක් කියලා ඔබවන්නලා නැත්නම් ළමයෙක්ට එයා දැක්කහම එයාට කියන්න බෑ මේක රෝස මලක් කියලා. සංගවක් වෙලා තියාට කියන්න බෑ මලක් කියලාවත්. මොකද ඒ වචනේවත් දන්නේ නැහැ. මොකද්ද දැක්ක කියලා විතරයි දන්නේ.
හරි හරි.
ඉගෙනගෙන කියන හින්දා අපිට පුළුවන් කියන්න මේක මල, මේක රෝස මල. එතනම උපාදානීය වෙලා.
උපාදානීය වෙලා කියලා පිළිගන්නවා.
නෑ නෑ මම දැන් විශ්වෙන්දා පිළිගන්නවා. දැන් මම අහන ප්‍රශ්නේ සෝතාපන්න කෙනෙක් ඔය මල දැක්කහම ඇතිවන වෙනස මොකක්ද කියලා. ඒ සෝතාපන්න වෙනත් කෙනෙක් මට හිතෙනවා මලක් කියලා දන්නවා කියලා. මොකද සෝතාපන්න වෙන්නේ ඉස්සෙල්ලා මේක මලක් කියලා දැනගෙන හිටියේ හින්දා.
හරි දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් අපි මලක් කියලා නම දුන්නේ නැතත් ඕව මුකුත් කලින් අත්දැකලා නැති පොඩි ළමෙක් උනත් මොකද්ද ඔය දෙයක් එළියේ තියෙනවා කියලා දැනගන්නවනේ. ඒකට නම දෙන්න විතරයි දන්නේ. ඒකට එයත් බාර ගන්නවා මේ ඇහැට තියෙන මොකද්ද ලස්සන දෙයක් තියෙනවා ඉදී කියලා නේද? එතකොට ඒක දැනගත්තේ කොහමද? දැන් අපි ආයතන වෙන් කරගන්න ඕනේ. ඇහැට පේන හින්දානේ. ඇහැ පේනු නැත්නම් ඔක දැනගන්න බෑනේ නේද?
එතකොට විඥානේ පහළ වුණ නිසා.
ඔව් ඇහැ.
චක්කු විඥානේ ඇති වුණ හින්දායි ඒක පින්නේ.
ඔව්.
දැක්කම ඇති.
අන්න හරි. චක්කු විඥානේ තමයි කිව්වේ ඔන්න ඒ විදිහට දෙයක් තියෙනවා කියලා.
ඔව්.
නේද? දකින්න දෙයක් තියෙනවා ඒ විදිහට. එතකොට දැන් ඊළඟට ඒක රෝස මලක් කියලා කියන්නේ චක්කු විඤ්ඤාණය නෙමෙයි. අපේ පරණ අත්දැකීමත් එක්ක හිතන්න ගිහිල්ලා නේද? මනෝ විඤ්ඤාණය.
මනෝ විඤ්ඤාණය. හරි.
ඇතැන්දි පෙර අත්දැකීමත් එතෙන්ට ඕන. එතකොට මේ මනසෙන් කරන වැඩක් නේ වැඩි වැඩ ටික දැන් අපි බලමු. දැන් ඇහැට කරන්න පුළුවන් මොකද්ද? මනසට කරන්න පුළුවන් මොකද්ද? ওই දෙක විතරනේ යතන ආයතන වැඩකලේ නේද?
ඔව්.
ආ. දැන් ඕක එක්කම නිකමට හිතන්න දැන් බල්ලත් වතුරට ඉබෙනවා. ඉබිලා දැන් අපි දන්නවා එයාගෙන ඡායාව වතුරට වැටිලා එයාට පේනවා නේද? එතකොට මේ බල්ලා දන්නේ නැහැ ඡායාව පේන බව. එහෙනම්ට දැන් අන්න එයාට ඇහෙන් පේන නිසා නේද එයා දැනගන්නේ? හැටෙනුන් නැත්නම් දැනගන්න බැහැනේ. තොට ඇහෙන් පේන නිසා බල්ලෙක් වගේ මොකද්ද ඇහැ පෙන්නනවා. ඒ කියන්නේ ඇහැ හදලා දෙනවනේ ප්‍රතිබිම්බයක්. ඇහැ ලෙන්ස් එකෙන් හදනවනේ මේ ඇහැ තුලේ ප්‍රතිබිම්බයක් නේද? ඒ හදන එකේ නිකන් බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා නේද එයාගේ?
ඔව්.
එතකොට අපි රෝසමල දිශා බලනකොට අපි එහෙන් පොඩි ළමයා මල දිහා බලනවා කියනකෝ. එතකොට එයාගේ හැ හදලා දෙන ප්‍රතිබිම්බෙ නිකන් මොකද්ද මලක් වගේ හැඩයක් තියෙනවා නේද?
ඔව්.
එතකොට දෙන්නගෙන ඇහි ක්‍රියාකාරීත්වය ඕක. අර කැමරාවෙන් ෆොටෝ එකක් අරන් දෙනවා වගේ. අන්න දැන් ඒ ෆොටෝ එක අරන් දුන්නා. හැබැයි දැන් කැමරාව දන්නේ නැහැ මොන ෆොටෝ එකද ගත්තේ කියලා. ඇහැ දන්නේ නැහැ දැන් මොකද්ද හැදුවේ කියලා. ඇහැ කරන්නේ ඕක හදලා දෙන එක විතරයි. ඊළඟට හිත නේද ඔය පේන දේ දිහා බලලා කල්පනා කරන්නේ. දැන්
මනායතනෙන් තමයි මතක කිරිල්ල මේක මලක් කියලා.
හරි.
දැන් නැගෙන.
ඔව්.
හිතක් මේ හිතලා හිත මේකද කියන්නේ.
අපි දැනට කියමු මනායතනෙන් අපි රෝසමල හරි මොනවා හරි විස්තර දාන්න නැතුව ඔන්න එළියේ දෙයක් පේනවා කියලා හිතුවයි කියලා. හරි. දැන් පොඩි ළමයාටත් එහෙම හිතෙනවනේ.
ඔව්.
ඒ වගේ බල්ලටත් හිතෙනව නේද? ඔන්න එළියේ දෙයක් පේනවා කියලා.
ඔව්.
ඔව්. එතකොට දැන් බල්ලා හිතන්නේ දැන් අර හැඩයට අනුව එයාගේ පෙරාද්දකීම අනුව එයා හිතන්නේ ඔහොම පේන්නේ නම් බල්ලෙක්. ඒ බල්ලා ඉන්නේ එළියේ. හරි. එතකොට අපි මලේ නම දන්නේ නැති වුණත් ඔහොම පේන්නේ නම් මේ මලක්. මේ මල තියෙන්නේ එළියේ කියලා අපි විශ්වාස කරනවා. එතකොට ওই දෙකේම උනේ අර ඇහැරන් දීපු මොකක් හරි එක ගැන හිතෙන් කල්පනා කරලා නේද ඔය පේන දේ එළියේ තියෙනවා කියලා බාරගත්තේ. දැන් අපි දන්නා එතෙන්දි බල්ලනන් රැවටිලා. නේද එළියේ නැති දෙයක් එළියේ තියෙනවා කියනවා. අපිට හිතෙන්නේ අපි රැවටිලා නැහැ කියලා. බැ අපිත් කරලා තියෙන්නේ ඒ වැඩේමම නේද? ආයතන විදිහට බලුවොත්. අපේ ඇහෙනුත් චිත්‍රයක් හදලා දුන්නා, බල්ලාගේ ඇහෙනුත් චිත්‍රයක් හදලා දුන්නා. ඊළඟට ඕක දිහා බලාගෙන කල්පනා කරනකොට නර මලක්. ඒ මල තියෙන්නේ එළියේ කියලා හිත නේද කිව්වේ. බල්ලාටත් කියනවා ඒ ඇහැ හදලා දීපු එක දිහා බලාගෙන හිතනකොට ඔහොම පේන්නේ බල්ලේ. ඒ බල්ලා ඉන්නේ එළියේ. අපි දෙකම හිතෙන් කියපු දේවල් නේද?
ඔව්.
ප්‍රකාශින් කරපු වැඩක් නෙවෙයි. හිතෙන් තමයි අපි බාහිර දෙයක් දැක්කා කියන එක කියලා තියෙන්නේ. දැන් ඊළඟට බලන්න මනසට කරන්න පුළුවන් මොනවද? මනසට කරන්න පුළුවන් අපි මන ධම්ම මනෝවිඤ්ඤාණ කියන දේ. ඒ ධම්ම කියන්නේ මනසෙන්ම සකස් කරන දෙයක්. අකර මනෝපුබ්බංගම ධම්මා මනෝසෙත්තා මනෝමය කියන තැන එනවා. මනෝමය කියන ස්වභාවයක් තමයි මේ ධම්ම කියන්නේ. ඒ කියන්නේ හිත දැනගන්නේ හිතෙන්ම හදන දෙයක්. හිතට බෑ එළියේ තියෙන ඒවා කෙලින්ම ගිහිල්ලා බලන්න. හිතට පුළුවන් ඇහැ උපද්දලා දීපු වර්ණ සටහන දිහා බලන්න විතරයි. ඒක දිහා බලාගෙන ඕන තරම් කල්පනා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඒ හිතනවා කියන්නේ හිත ඇතුලේ වැඩක්. හිතනවා කියන එක එළියට සම්බන්ධයක් නැහැනේ.
ඒක හරි.
එතකොට මේ හිතෙන් කියපු කතාවක් නේද අපි දැන් එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා තියෙන්නේ. දැන් බල්ලා රැවටෙන්නේ ඒ හින්දා නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නවන නැහැ. එයා හිතන්නේ ওই දැනගත්තේ එළියේ තියෙන දෙයක්මයි. කියනකොට නේද වතුරේ බල්ලෙක් කියලා බාර ගන්න.
ඒක ඇත්ත දිවි.
එතකොට දැන් අපි මලක් දැකලත් කරන්නේ ওই වැඩේ නේද? ඇහෙන් අරන් දුන්නේ වර්ණ සංඥාව. ඒක ගැන කල්පනා කරලා තමයි යෝක මලක් කියලා දැනගත්තේ. ඊළඟට කල්පනා කරලම නේද දැනගත්තේ මේ මල තියෙන්නේ එළියේ කියලා. ඒකත් හිතෙන් කියපු දෙයක්ම නේද?
අව පළවෙනි මොහොතේදී දැක්කහම ඒ මල දැක්න එක එළිය තමයි කියුනේ. හැබැයි ඒ ගැන හිතන්න පටන් ගත්තාම ඒ ගැන රිෆ්ලෙක්ට් කරේ ඒව ඔක්කොම අභ්‍යන්තරව. ඔව් හිත ඇතුලේ.
පළවෙනි මහතේදී එළිය තිබුණා කියලා කිව්වේ මොන විඥාණයෙන්ද? චක්කු විඥාණයෙන්ද?
නැහැ, අත්‍යවශ්‍ය චක්කු විඥානයේ විතරක් නෙවෙයි. හැබැයි පළවෙනි මොහොතේදී දැක්කහම හරි මොන හරි දෙයක් ඇල්ලුවාම ඒක පිටතිනවා කියලා ඒ මොහොතේදී දන්නේ ඒ ගැටීමක් ඇති වෙලා හින්දා බාහිර දෙයක් එක්ක.
ඒක ඇල්ලුවාම ඒක වෙනම ගන්න. එතකොට ගන්න වෙන්නේ කාය ආයතනයයි මන ආයතනයයි. දැන් අපි ගන්නේ කාය ආයතනය. අපි ඇල්ලුවේ නැහැ කියලා හිතන්නකෝ.
ඇස් එක වහලා ඇස් දෙක ඇරලා බැලුවාම ඒක පිට කියලා හිතන්නේ.
කාය පේනවා නේද?
ඔව්, දැන් ඇස් දෙක වහලා කියනකොට
ඒක අර වතුරට එදෙන බල්ලා තත්ත්වය වගේ නේ. ඇස් දෙක ඇහුවාම පේන්නේ, ආය ඇරලා බැලුවාම ආය ඉන්නවා බල්ලා එදී. දැන් මොකද කියන්නේ? බල්ලා විතරයි රැවටිලා තියෙන්නේ, අපි රැවටිලා නැහැ නේද? දෙන්නම කරන්නේ නැන් එකම වෙලයි.
දැන් අපි දන්නවා මේක
එළියේ තියනවා කියලා.
එළියේ තියනවා කියලා දන්නවා. හැබැයි හිතන්න ගත්තහම ඒක ඇතුලේ වෙන දෙයක් කියලා දන්නවා.
ආ, ඒක හිත ඇතුලේ වෙන දේවල් එළියේ තියන්න පුළුවන්.
දකින්න මොහොතදී මල එළිය නෙවෙයිද?
ඒක හොයන්න ඕනේ. ඔකට තමයි මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. එතකොට අපි වෙනම හොයාගන්න ඕන ඇහැට කරන්න පුළුවන් මොකද්ද? හිතට කරන්න පුළුවන් මොකද්ද? ඇහැට කරන්න පුළුවන් එක වැඩයි වර්ණ සටහනක් හදලා දෙන එක විතරයි. හරි? අපි දැන් ෆිල්ම් එකක් බලද්දී ෆිල්ම් හෝල් එක ඇතුලේ වාඩි වෙලා ඉන්නවා. එතකොට අර ස්ක්‍රීන් එකේ මොනවා හරි වැටුනොත් ඕක දිහා බලන්න විතරයි අපිට පුළුවන්. එතකොට ස්ක්‍රීන් එකේ වැටෙනවා වගේ තමයි ඇහි ක්‍රියාකාරීත්වය. මොනවාද උදයක් ස්ක්‍රීන් එකේ හදලා දෙනවා. අර ප්‍රොජෙක්ටර් එක වගේ. හැබැයි අපිට ප්‍රොජෙක්ටර් එක පේන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන ඒවා පේන්නේ නැහැ. අපිට පේන්නේ ස්ක්‍රීන් එකේ වැටෙන ටික විතරයි. ඒ වගේ තමයි මනස. එතකොට මොනවද ප්‍රොජෙක්ට් කරනවා? ඒක ගැන හිත තමයි කල්පනා කරන්නේ. අර ෆිල්ම් එක බලනවා වගේ. එතකොට ඇහැට හැකියාවක් නැහැ එළිය තියෙන දේවල් දැනගන්න. ඇහැේ හැකියාව තමයි අර වර්ණ සතහන උපද්දලා දෙන එක. හිතේ හැකියාව තමයි ඒ තියෙන ස්වභාවය ගැන කල්පනා කරන එක.
ඒක හරි. ඔය ඒක මට ඇදලි කරන්න පුළුවන්.
ඔව්. එතකොට කල්පනා කරනකොට දැනගන්න දේ තමයි අපි ඒ කියන්නේ ඇහෙන් නෙමෙයි දැනගත්තේ. ඇහැ අර සතහන හදලා දුන්නා විතරයි. හිතනකොට තමයි ඕක තියෙන්නේ එළිය කියලා කිව්වේ. ඔය දැනගන්න දේ තියෙන්නේ එළිය කියන්නේ. එතකොට එතන අපි මුලා වෙනවා නේද? ඔන්න අතන තමයි දැන් මුලාව අල්ලගන්න ඕනේ. හිතෙන් හිතන දේ එළිය තියෙනවා කියන්නේ අපේ අවිද්‍යාවට. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ.
ඇහෙන දේ එළිය කියලා දැනගත්තොත් ඒක මුලාවක්. හැබැයි මම දන්නවා දැන් බෙල් එකක් දින්නොත්, ටෙලිෆෝන් එකක් දින්නොත් ඒක මගේ ඇඟ ඇතුළේ නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒක මම දැනගන්නේ හිතෙන්. හැබැයි ඒක වැරදිද? ඒක වැරද්දක් නෙවෙයි නේද?
අපි දැනගත්තු දේ ඇත්ත හොයන්න ඕන ආයතන විදිහට බලලා. දැන් අපි ඔය ලෝකෙට ආйти දෙන්නේ අපි කියන්නේ. එළියේ ටෙලිෆෝන් එක තිබුණා, ඒක රින් වුණා, ඒක මට ඇහුණා, ඒක බව මම දැනගත්තා. ඔක සාමාන්‍ය ලෝකයා දන්න ඇත්ත. දැන් අපි එතනින් එහාට යන්න ඕන. මේක ඇත්තටම සිද්ධ වුනේ මොකද්ද? කණෙන් ශබ්දේ ඇහුන් නැත්නම් ටෙලිෆෝන් එකක් කියලා දැනගනීද?
නැහැ.
නැහැ. එහෙනම් කන තමයි ඉස්සෙල්ලා වැඩ කරලා තියෙන්නේ. ශබ්දය ඇහුණා හින්දා තමයි අපි ඕක ගැන කල්පනා කරන්නේ. එහෙද?
ඔව්.
එතකොට ශබ්දයක් ඇහුණා. දැන් කන කියන්නේ නැහැ මං ටෙලිෆෝන් එක කියලා. ශබ්දේ කියන්නේත් නැහැ මං ටෙලිෆෝන් එක කියලා. කනට පුළුවන් ශබ්ද සංඥාව අරන් දෙන්න විතරයි. හරි?
හරි.
ඊළඟට හිත තමයි ඒක ගැන කල්පනා කරන්නේ. ඇහුනේ මොකද්ද දන්නේ නැහැ.
හරි ඒක හරි. ඉතින් හිත තමයි ටෙලිෆෝන් එකක් කියලා අඳින්නේ.
ආ එතකොට හිත තමයි ටෙලිෆෝන් එකක් කියලා අඳුරගන්නේ. ඒකට අර පෙර අත්දැකීමක් ගන්නවා. කලින් දැනගෙන තියෙන ඕන ওই සත්‍ය ටෙලිෆෝන් එකද කියලා නේද?
ඔව්.
එතකොට දැන් සද්දය ඇහුණට පස්සේද හිතන්නේ සද්දය ඇහෙන්න කලින්ද හිතන්නේ?
සද්දය ඇහුණට පස්සේ.
සද්දය ඇහුණට පස්සේ. එතකොට හිතනකොට සද්දේ අහපු කණයි සද්දේ වේරම නැති වෙලා ඉවරයි නේද?
සෝතනඥානෙ.
ඒක ඒ තරට ඒවා එකක්වත් නැහැ. නේද?
ඔව්. ඒක ඇති වෙලා නැති වෙලා ඒක දෙක විඥානේ තියෙන්නේ. ඉතින් දැන් සෝත විඥානෙන් මනෝ විඥානයට ඇති වෙන්න ඒක බංග වෙලා නැති වෙලා යන්න තියෙනවා.
ඔව් ඒක නැති වෙලා ගිහිල්ලා. එතකොට ඒව නැති වෙලා ගියාට පස්සේ තමයි දැන් හිතෙන් හිතන්නේ. එතකොට තමයි මේ ටෙලිෆෝන් එක කියලා දැනගන්නේ. හිතනකොට.
ඔව්.
එහෙනම් සද්ද ඇහෙන මොහොතේ ටෙලිෆෝන් එක කියලා දැනගන්න විදිහක් නැහැ නේ. හිතන මොහොතේ ටෙලිෆෝන් එක කියලා දැනගත්තා.
ඔව් ඒක
හරි. එහෙනම් ඒක හිතෙන් හදපු දෙයක් නේද හිත දැනගෙන තියෙන්නේ.
ඔව් ඒක හරි.
එතකොට ඒක එළිය තියෙනවා කියලා හිතන්නේ අපේ මෝඩකමට නේද? දැන් හිතෙන් හදලා හිත දැනගන්න එක හීනයක් දකින්නවා වගේ වැඩන්නේ. එළිය සම්බන්ධයක් නැහැ දැන් කනක් නිරුද්ධ වෙලා, සෝත විඥානෙත් නිරුද්ධ වෙලා, නේද? ශබ්දෙත් නිරුද්ධ වෙලා. එතකොට ඒව නැති වෙලා ගියාට පස්සේනේ අපි දැන් කල්පනා කරන්නේ. ඒ කල්පනා කරනකොට දැනගත්තු දේ අර සද්දෙට පස්සේනේ දැනගෙන තියෙන්නේ. එහෙනම් ඒක
හරි.
ඔව්. එතකොට අපේ මෝඩකමත නේද එහෙනම් ඔය දැනගත්තු එක එළියේ තිබුණා ඒකෙන් සද්දයක් ආවා ඒ සද්දේ මට ඇහුණා කියනකොට ඒ අනිත් පැත්ත නේද? දැන් ඔන්න
ඔතන
හරි දැන් මම දන්නවා දැන් ඔතන මොකද්ද තියෙනව නේද
මට එතන තියෙන මොකද්ද එක දැන් මේ බෙල් එක තියෙන්නේ මගේ කන ඇතුලේ නෙවෙයිනේ දැන් මං සමහර විට ශබ්දයක් ඇහෙන්න පුළුවන් heart beat එක හරි හොඳට භාවනා කරනකොට ඇහෙනවා තමන්ගෙම heart beat එක වගේ නැත්නම් තමන්ගෙම බඩ ඇතුලේ චලනය වෙන වස්තු ශබ්දයක් එතකොට මට ඒක ඇතුළෙන් තියෙන හිතනවා දැන් මම මේක පිටකියලා පිටෙන් තමයි තේරුම් ගත්තේ මොකද මම දැනෙන්නේ හැබැයි ඒක
එතන අඩුවක් තියෙනවා
ඒක වැරදියක් කියලා ඒක වැරදි කියලා මට හිතෙන්නේ ඒක
ඒක හරි ඒක දැන්ම හිතෙන්නේ නැහැ ඒකට ඔය ආයතන භාවනාව කරන්න ඕන දැන් අපි හොඳට භාවනා කරන ඉලක්ක ඔය heart beat එක ඇහෙනවා වගේ ටෙලිෆෝන් එක රින් වෙනවා ඇහෙන්න පුළුවන්. දැන් අපි ටෙලිෆෝන් එක ඇහෙන්දක්කද නැත්නම් ඇහුණ සද්දක අනුව කල්පනා කරලා හැදුවද ටෙලිෆෝන් එක?
කල්පනා කරලා ඇහුවා.
කල්පනා කරලා හැදුවා, නැව්වා.
ඔව්.
හිතට පේන ටෙලිෆෝන් එක තමයි හිත දැක්කේ. ඇහෙන්නේ නෙමෙයි.
ඇහෙන්නේ මේක හරි.
ආ ඒකට මනසෙන් හදපු දේවල් කවදාවත් එළිය තියෙන්න පුළුවන්ද?
මනසෙන් රෙකග්නයිස් කරපු දෙයක් එළියේ තියෙනවා.
ඔව්. ඇත්තට අපේ මෝඩකමට නේද ඕක තියෙන්නේ එළියේ කියලා බාරගත්තේ. අර බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා වගේම නේද අපි ටෙලිෆෝන් එක හදලා එළියෙන් තියලා තියෙන්නේ.
ඔව් ඒක පස්සේ වුණ එකක් හින්දා ඒ මොහොතදී තියුණ එක වෙනස් වෙලා.
අපි දැනගත්තු එක බලන්නකෝ. මේ මොහොතේදී තිබුණ එක මොවත් වුණත් අපි දැනගත්තේ හිතෙන් හදපු එක නේද?
ඔව් අපි දැනගත්තේ හිතෙන් හදපු එක තමයි.
ඔව් ඒක කවදාවත් එළියේ තියෙන්න පුළුවන්ද?
නැහැ හිතෙන් හදපු එක එළියේ තියෙන්න බෑ.
හා එහෙනම් අපේ මෝඩකමට නේද ওই දැනගත්තු දේ තියෙන්නේ එළියමයි කියලා විශ්වාස කරන්නේ?
ඔව් ඒක අපේ වැරදි හිතීමක්.
ඔය හින්දා තමයි බල්ල රැවටිලා තියෙන්නේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපිත් ඕකම කරනවා. අපි ඕක දකින්නේ නැහැ. දැන් බල්ලට තේරෙන්නේ නැහැ නේ රැවටිලා කියලා. එතකොට අපි තමයි කියන්නේ බල්ල රැවටිලා කියලා. බුදුහාමුදුරුව තමයි කියන්නේ අපි රැවටිලා කියලා. තථාපි යතෙන්ට යන්න ප්‍රඥාව දිනු කරගන්න නම් මේ ආයතන පිරිසිඳ දකින්න කියනවා. ඒතර මොනවා හරි දැනගත්තා නම් හොඳට බලන්න මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ. මේක තමයි මේ ආයතන භාවනාව කියන්නේ. දැන් බලන්න ටෙලිෆෝන් එක අපි හිතෙන් හදලා එළියෙන් තියපන්. අර වතුරේ ඉන්න බල්ලවත් හිතෙන් හදලා එළියෙන් තියපන්. දැන් අපිට බැරි වෙලාවත් අපි හොඳට සිහිය නුවණ පිහිටියානම් මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තේ කියලා අපි එළිය රූප පනවනවද? එළිය රූප තියනවා කියලා ගන්නවද එතකොට? හිතෙන් හදපු දේ නම් ඔය හිත දැනගත්තේ. එතකොට රැවටෙන්නේ නැහැ නේද?
නෑ එතකොට හිතනවා මේ රූපයක් එළිය තිබුණා හැබැයි රූපය මෙහෙමයි නෙමෙයි කියලා ඔක්ක හරි නැහැ
හිතෙන්. ඔව් ඒ එළිය තියෙන රූපෙද දැනගත්තේ හිතෙන් හදපු රූපෙද?
හිතෙන් හදපු රූපෙ.
ඔව් දැන් ඇහුනේ ශබ්දයක් විතරනේ. ශබ්දේ රූප නැහැ. ශබ්දේ තමයි
කතා. ඇහුන ශබ්දේ පිට වෙන්න පුළුවන්, එළි බාහිර වෙන්න පුළුවන්. හැබැයි හැදුන ශබ්ද ගැන අපි හිතලා තමයි අනිත් ඔක්කොම කරේ.
ඔව්. එතන ඔය දැනගත්ත රූපේ හිතෙන් හිතේ නිර්මාණය. හිතෙන් හදපු දෙය තමයි ඒ රූපයක් විදිහට දැනගත්තේ. හරි? හිතට පේන එකේ තමයි කලර්ස් ටික අපිට පේන්නේ. සද්දේ නෑ කලර්ස්.
හරි.
එතකොට එහෙනම් හිතෙන් හදපු දෙය තමයි අපි හිත දැනගෙන තියෙන්නේ. එතකොට අපේ පරණ පුරුද්දට මෝඩකමක තමයි ඔය දැනගත්තේ එළියේ තියෙන දේ කියලා. බාරාරන්තිය. ඔන්න ඔය බාර ගැනීමමයි රූප උපාදානය කියන්නේ. ඔය දැනගත්තේ එළිය රූපයක් කියලා දැඩිව විශ්වාස කරනවා. දැන් බල්ලා දැඩිව විශ්වාස කරනවා ඔය දැනගත්තේ වතුරේ ඉන්න බල්ලාමයි. එහෙනම්ට ඇත්ත ඒක නෙවෙයි. ඒත් බල්ලා වතුරේ ඉන්න බල්ලෙක්ව උපාදාන කරලා. ඒක අපිට පේනවනේ. ඌ කීයටවත් පිළිගන්නේ නැහැ. අපි කිව්වට මේ වතුරේ බල්ලෙක් නැහැ කියලා. ඒක උපාදාන කරලා ඉවරයි. හරි?
හරි හරි.
අපිත් ඔය උපාදානෙට අපි නොදැනුවත්වම අහුවෙනවා. අපි මේ ආයතන පිරිසිඳ දැකලා නැති හින්දා. මෙන්න මේ ආයතනෙනුයි යෝග කිව්වේ කියලා ඔය මනසෙන් කියපු එකනේ මනස දැනගෙන තියෙන්නේ. අපේ මෝඩකමතනේ ඔක එළිය දෙයක් ප්‍රවෘත්තපත් කරලා ඒක දැඩිව බාරගත්තට කියනවා උපාදාන කළා කියලා. ඒක එහෙමමයි කියලා අර බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවමයි කියලා ගත්තා වගේ අපිත් ඔය දැනගත්තු දේ ඉදි තියෙනවමයි කියලා දෘෂ්ටිගත වෙනවා. ඒකට කියනවා උපාදාන කරනවායි කියලා. එතකොට ඔන්න ඔතන තමයි අභ්‍යන්තර බාහිර බෙදෙන්නේ. නැත්නම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා නෑ එළියක් පැන වෙන්නේ නෑනේ බාහිරයක්.
හරි දැන් මට තේරෙනවා මේ උපාදානය කියන්නේ මේක එළිය කියලා හිතන එක. උපාදානය කියන්නේ ඕකට ආස වෙන එක නෙවෙයි.
නෑ රූපයක්
උපාදාන කියලා අපි අර්ථය ගන්නේ මේ මල එළිය කියනවා. මේ ශබ්දය එළිය කියනවා.
ඔව්.
මේකට කැමති කියන එක නෙවෙයි උපාදානය කියන්නේ. මේකට ආසාව මේක මට ඕනි කියන එක නෙවෙයි මෙතන උපාදානයේ හැටියට මොහොතේම ඇති වෙනවා කියලා අර්ථය ගන්නෙ.
ඒ පස්සේ කැමති වෙන එකත් උපාදානයක් තමයි. ඒ වුණාට
ඒ පස්සේ කැමති එක තමයි අපිට පුළුවන් ටිකක් අඩු කරගන්න දාසමන තිකාර භාවනාවෙන් උයි.
අන්න හරි.
ඔව්. ඒ දෙතිස්කුණත භාවනාව.
ඔව්. ඒ අඩු කරගන්නේ මොනවද දන්නවද? ඒවට කියන්නේ නීවරණ කියලා. කාමච්ඡන්ද ව්‍යාපාද දෙක. එතකොට ඒවා අදු කරගන්නේ එතනින් එහාට මේ ඇත්ත දකින්න. නීවරණයටපත් කරපු මනසට තමයි එතනින් එහාට ඇත්ත පේන්නේ. එහෙනම් දෙතිස්කුණු ප්‍රභාවනාවක් කරන්න ඕන, මෛත්‍රියක් වඩන්න ඕන. මොකද ඒ වයින් තරහව ඇලීම ගැටීම අඩු කරනවා. අඩු කළාට තාම ඇත්ත ඇති හැටි දකින පැත්තට ආවේ නැහැ. ඒක ඇත්ත ඇති හැටි දකින පැත්තට එන්න නම් ඔන්න දැන් ඕන වෙනවා දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ගේ ඥානං. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. දුක්ඛේ ඥානං කියන්නේ ලෝකේ හටගත්තා නම් දුක. එතකොට පංච උපාදානස්කන්ධ ටික හැදිලා. ඒත් ලෝකේ හටගත්තේ කොහොමද? මෙන්න මේ අපේ තුල තියෙන මේ ආයතන මුලාව නිසා.
දැන් මෙතන ලෝකේ කියන්නේ මම මේ ආයතන හයෙන් ඇතුළට ගත්තේ වනේ.
ඇතුළට ගත්තා විතරක් නෙමෙයි, ඔය දැනගත්තු දේවල් තියෙන්නේ එළියේ කිව්වහම ඒක තමයි අපේ ලෝකේ. දැන් බල්ලගේ ලෝකෙට වතුරේ බල්ලෙක් ඉන්නවා.
හරි හරි. දැන් අපේ ලෝකයේ කියන්නේ අපි ආයතන හය
අපි විශ්වාස කරන්නේ එළියේ තියෙනවා කියලා. එහෙනම්ට ඒකේ සමුදය තමයි අපි මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන එක නොදන්නකම. අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යාව නිසායි ලෝකෙ හැදෙන්නේ. අවිද්‍යාව දුරු වුණොත් එහෙම ලෝකෙ හැදෙන්නේ නැහැ. හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැන පියනවන පිහිටනවා. එතකොට ලෝක නිරෝධේ. අන්තරට බාහිර නෙමෙයිනේ දැන් අපි Taman තුලින්නේ දැන් ලෝකේ හොයන්නේ. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි Taman තුලින්. මේ ආයතන හය තුලින් දකින්න. සබයක් පමණ ශරීරය තුලින් දකින්න. ඔතෙන්ට එනකන් විදර්ශනාව පටන් ගන්නේ නැහැ. ඔතෙන්ට එනකන් අපි කරන්නේ අර පූර්ව ප්‍රතිපදාව කියන එක. ඒකත් ඕන. මොකද ඒකෙන් නිවරණයටපත් කරන හින්දා. ඒ හින්දා තේරුම් ගන්න දැන් ඇලීම ගැටීම දුණා කියලා තාම ඇත්ත දැක්කේ නැහැ. ඇත්ත දකින්න පටන් ගන්නෙ එතන ඉඳන්. එතකොට අර අදුක්කම සුඛ කියන තැන ඉඳන් තමයි ඇත්ත දකින්න තියෙන්නේ. ඇලිලා හිටියත් ඇත්ත දකින්න බෑ, ගැටිලා හිටියත් ඇත්ත දකින්න බෑ. ඒ හින්දා ඒව අඩු කරගන්න අර භාවනා ටික කරන්න ඕන. හැබැයි අපි ඔය එළියේ තියෙන රූපේ හැදිලා තියෙන සතර මහා ධාතුයෙන් කියලා බලන තාක්කල් ලෝකේ හොයන්නේ Taman තුලින්ද බාහිරෙන්ද? සමුදේ හොයලා තියෙන. බාහිරෙන් නේද?
ඔව්. ඒක ඇත්තටම ඇකිටින්නේ හිතින් කියලා මම දැනගෙන හිතුවා. ඇකිටිමේ ඥානය තිබුණා. ඒ කියන්නේ මම දැනගෙන හිතියා එහෙන් වෙන්නේ දැකීම වර්ණීය දැකීම විතරයි. අනිත් ඔක්කොම කරන්නේ මනායතනින් කියලා මම දැනගෙන හිතියා. හැබැයි ඒ එහුණ පළවෙනි ශබ්දය පිටන්නේ ඉස්සෙල්ල. ඒ ශබ්දය ඇති උනේ රයිසුනේ පිට කියලා මම හිතේ.
ඔව්. එතන හොයන්න ඒක දැනගත්තේ කොහොමද? ඒක ඉගෙනගෙන දැනගත්තු එකක්ද මේ මහතේ අත්දැකකද?
ඒක ඉගෙනගෙන දැනගත් දෙයක්. හැබැයි
ඒක දැනුමක් විතරයි.
ඒක දැනුමක් විතරයි. ඔව්. හැබැයි ඒ දැනුම ඇති උනේ මම මේවා දැක්ලා තියෙන හින්දා මේ සත්‍ය පිට ටෙලිෆෝන් එක හරි දෙලක හරි.
නෑ, ඒක ඉනිෂියේට් වෙන්නේ කොහෙන්ද? සද්දය ඇහෙන තැනින් නේද? සද්දය ඇහෙන නැත්නම් ඔය එකක්වත් දැනගන්නේ
නැහැ. සද්දය ඇහෙන තැනින්.
එතකොට සද්දය ඇහුණ නිසායි ඉතුරු ටික දැනගත්තේ. ඇහෙන දේ ගැන කල්පනා කරන්න ගිහිල්ලා. අනේ එතනින් බලන්න ඕක.
දැන් ඕක ඇක්චුලි කියලා දැනගැනීමෙන් ඉතින් මුල. හැබැයි දැනගැනීමෙන් නවත්තන්න බෑ. මොකද ඕක දැන් දකින්න ඕනේ ඇතුලේ.
හොව දැන් නවත්තන්න යන්න නෙවෙයි. අපි මේ ඇත්ත පෙන්වලා දෙනවා විතරයි. මොන්න දැන් අපිට ටෙලිෆෝන් එක රින් වෙනකොටම එළියේ ටෙලිෆෝන් එක කියලා හිතුනේ පරණ කුරුද්ද. දැන් දැන් පෙන්නනවා ඔය ඇහුනේ සද්ද විතරනේ අපි ඇහෙන් දැක්කේ නෑ එහෙනම් රූපේ හැදුවේ හිතෙන් නේද
ඔව්
එතකොට හිතෙන් හදපු එක කොහමද එළියේ තියෙන්නේ අපේ පරණ පුරුද්දට ලෝකෙට අයිති පුරුද්දට තමයි එළියේ තියෙනවා කියලා විශ්වාස කරේ ඇත්ත සිද්ධිය තමයි ඇත්ත සිද්ධිය හිතෙන් හදපු දෙය හිත දැනගත්තා එතකොට අපි ඒ ඇත්ත පෙන්නලා දෙනවා හිතට අන්න උන්ක තමයි දැන් විදර්ශනය වෙන්නේ ඇත්ත ඇති හැටි පෙන්වලා දෙන එකට කියනවා විදර්ශනය කියලා. පැහැදිලි.
පැහැදිලි.
එතනින් පටන් ගන්න. ඒක ටිකක් කරන්න. එතකොට තව තව එහාට තේයි නේද?
මේ හරි මේ ඔතෙන්දී තා චූර්ජයක් එකතු කරා නම් හොඳයි කියලා මට හිතෙනවා මොකද මේ අදහසක් කියවුණා රූපයක් දැක්කහම අපිට පංච උපාදානස්කන්ධය ඇති වෙනවා සෝතාපන්න කෙනාට පංචස්කන්ධය ඇති වෙනවා වාගේ අදහසක් ඔන්න ඔතනත් සුට පැහැදිලි කරලා දුන්නා නම් සම්පූර්ණ වෙනව නේද
ඔව් ඒක ටිකක් අවබෝධ වෙන ප්‍රත්‍යක්ෂ දැම්ම එච්චර කතා කරන්න ඕනේ නැහැ. දැන් ඉස්සෙල්ලා මේක මේ හිතෙන් හදන ඒවා නේද එළියෙන් තිබ්බේ කියන තැන හොඳට දකින්න ඕනේ. ඒ අවබෝධය තුල සෝතාපන්න කෙනා දකින්න හැටි තේරුම් ගන්න. එහෙම නැතු අපි ඒක කලින් කියන්න ගියොත් අපි දෘෂ්ටිගත වෙනවා විතරයි. මොකද එළියේ දේවල් තියනවා කියලා හිතන් ඉන්න තාක්කල් අභ්‍යන්තරේ මම ඉන්නවා. ඔක කොච්චර නෑ කිව්වත් වැඩක් නෑ. එතකොට අපි කරන්න ඕන වැඩ පිළිවෙල තමයි බාහිරේ හදන එක නවත්තන්න ඕන. ඒ නවත්තන්නේ මේ ඇත්ත පෙන්වීම තුල. හිතෙන් හදපු දේ නෙවෙයි හිත දැනගත්තේ. කියන ඇත්ත ආයෙ පෙන්වලා දෙන්න ඕන.
දැන් ඇත්තටම කියන්නේ මම දැනගෙන හිටිය මේ ආයතන වලින් කරන එකයි ආයතන පහෙන් කරන එකයි මන ආයතනෙන් කරන එකයි මම සුතුමේ ඥානෙන් දැනගෙන හිටිය. හැබැයි ඒ වුණත් අර ශබ්දය එළියේ කියලා ශබ්දය මෙන්න අන්දිය ඇති උනේ එළියේ කියලා ඒත් මම හිතාගෙන හිටියේ මොකද කන්සර්ට් එකකට යනවා ඒගොල්ලන් පියානෝ එක වයලින් එක ප්ලේ කරනවා එතකොට ඒ ශබ්දය ඇහෙන්නේ ඒ ශබ්දය ඇති උනේ පිට කියලා හිතනවා හිතාගෙන හිටියේ හැබැයි මම දන්නවා ඒ ගැන හිතලා මම ඒ රෙකග්නයිස් කරන්නේ ඇතුල කියලා ඒක මම දන්නවා ඒ අර එහෙම ගිහින් උත්සවයකට ගිහින් එහෙම පිට ඔකෙස්ට්‍රා එකක් ප්ලේ කරන හිඳ ඔය මියුසික් හැදෙන්නේ එළියේ කියලා හිතනවා. තාමත් ඒ දැන් ඒක වෙනස් කරන්නේ කොහොමද? දැන් අපි කොහේ හරි ගියහම එනවත් මම අහන ප්‍රශ්නේ
තේරෙනවා. ඒක වෙනස් කරන්න යන්නේ එපා. ඒ කියන්නේ දැන්ම හිතන්න යන්න එපා එළියෙමකුත් නැහැ කියලා. හරි. දැන් කරන්න තියෙන්නේ එළිය දෙයක් තියනවා කියලා දැනගන්නකොටම අනිත් පැත්තට හිතන්න ඒක දැනගත්තේ මන ආයතන වලින්ද?
ඒක මට පුළුවන් කියන්නේ ඒක මම දැනගත්තේ මන ආයතනේ. ඒක මම කින් ගන්නවා.
හරි මන ආයතනෙන් දැනගත්ත ඒක දැන් හිතට පෙන්නලා දෙන්න ඕන. ශබ්ද ඇහෙන හැමතිස්සෙම ඒක කරන්න පුරුදු වෙන්න. ඔය එළිය තියනවා කියලා දැනගත්තේ හිතෙන් දැනගත්තු එක කොහමද එළිය තියන්නේ මොඩ රමතනේ එහෙම බාර අරන් තියෙන. අර වතුරේ බල්ල හැදුවා වගේ. කියන එක හිතට මතක් කරලා දෙන්න. සරි.
දැන් තව එක ප්‍රශ්නයක් අහන්නද විචයන් හුඟක් කරක්කු එකමක් නැද්ද?
අහන්න.
දැන් අර රූපය දැන් 12ක් තියනවා කියලා කියනවානේ.
11. අතීත අනාගත වර්තමාන දුර ළඟ ඒ වගේ ඒවා නේද?
නෑ ඒක නෙමෙයි. ආයතන 6යි රූප 6යි ශබ්ද රූප එහෙම මේ කැටගරයිස් කළා කියනෝනේ.
ඔව් අජ්ජස් 10යි බහිස් 10යි.
ආ දැන් ඒවා ආ බාහිර අභ්‍යන්තර හරි අජ්ජත් විපාකිතර වචන.
ඔව්
එතන කියන්නේ එළිය කියලා මොකද? දැන් ශබ්ද රූප ඒවටත් ශබ්දයටත් ශබ්ද රූප කියලා කියනවානේ. දැන් ඒ ඒව ශබ්දය ගන්න රස ගන්න එතකොට ඇහැ ගන්න ඒක අභ්‍යන්තර අනිත් එක පිට කියලා 12ක් තියෙන්නේ. මොකද ඒකට බාහිර කියලා කියන්නේ.
ඒ සාමාන්‍යයෙන් පටන් ගන්න කෙනා ඉන්න තැන. දැන් අපි හිතන්නේ නැහැ එහෙන් දකින්න දකින්න දේවල් එළියේ තියෙනවා කියලා. එතකොට ඒ සාමාන්‍ය ලෝකයා ඉන්න තැන. එතකොට එතන ඉඳන් පටන් අරන් ඊළඟට ඔය එක එකක් ඇත්ත දකින්න කියනවා. එතකොට රජ්‍යත්තර රූපෙත් ඇත්ත දකින්න ඕන, බහිත්තර රූපෙත් ඇත්ත දකින්න ඕන. ඒ සඳහා තමයි ඊදර්ශනාව තියෙන්නේ. ඇත්තරම කායानुපස්සනාව තියෙන්නේ රූපේ ඇත්ත දකින්න. එතකොට අජ්‍යත්ත එකක් තියෙනවා, බහිද්ද එකක් තියෙනවා කියලා හිතන කෙනාට එතනින් එහාට ඇත්ත දකින්න ඊළඟට කියනවා ඒවයි සමුදය දකින්න කියලා. සතිපට්ඨාන සූත්‍රේ නානේ නේද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. එතකොට මේ සමුදය බලන හැටි තමයි මේ කියා දුන්නේ. ඒ සමුදය එළියෙන් බැලුවොත් තාම පූර්ව ප්‍රතිපදාව තමන් තුලින් බැලුවොත් අන්න ලෝකෙන් එතර වෙන. ලෝකෙන් මිදෙන විදිහ. ඒකට ආයතන පැත්තෙන් එන්නවා. මම කිව්වේ දැන් අර මන ආයතනෙන් හැදුවා කියන තැන සිහිය නුවණ නැති හින්දානේ අපි එළිය රූපයක් බාර අරන් තියෙන්නේ. එතකොට මේ සමුදයයි නිරෝධයයි පේනවා. මේ හේතු යෙදෙනකන් එළිය රූප තියෙනවා. දැන් බල්ලාගේ මෝඩකම යෙදෙනකන් වතුරේ බල්ලෙක් ඉන්නවා. අපිට මේ සමුදේ දෙන්නේ නැහැ නේ. එහෙනම් අපිට වතුරේ බල්ලෙක් උපදින්නේ නැහැ. නිරෝධේ.
දැන් යම් ගයක් භාවනා කරගෙන ඉන්නකොට ශබ්දයක් ඇහෙනකොට ඒක ඇති වුණා සම්මුදේ ඇති වුණා කියලා හිතෙනවා. ඒ ශබ්දේ නැති වුණාම නැති වුණා කියලා හිතනවා.
ඒ ශබ්දේ නැති වෙලා නැති වුණේ.
ඔව් ඒ ශබ්දය ඒ ශෝත විඥානේ ඇති වුණා නැති වුණා කියලා.
ආ
ශබ්දය ඒ ශබ්දය නැති වුණාම ශෝත විඥානයක් නැහැ නේ. ඊපස්සේ දැන් ශෝත විඥානය වෙනුවෙන් මන ආයතනය මනෝ විඥානයක් හැදිලා ඒක අඳුනනගෙන ඒ ශබ්දය නැති වුණා. දැන් ඇති වෙලා තියෙන්නේ මනෝ විඥානය කියලා හිතලා දැනගෙන ඉන්න පුළුවන්. ඒකද මේ ඇතිවීම නැතිවීම කියන්නේ විඥානේ ඇති වෙලා නැති වෙන්න පෑන අලුත් එකක් හැදෙන්නේ.
ඔව් එතකොට එතන ඇතිවීමක් නැතිවීමක් තියෙන අය වුණාට තාම අපි විශ්වාස කරන්නේ ඕක එළියේ ඇති වෙලා නැති වුණා කියලා. සද්දේ බාහිරේ ඇති වෙලා නැති වුණා කියලානේ අපි හිතන්නේ.
සද්දේ එහෙමත් නෙවෙයි. සද්දේ එක ආයතනයකින් තව ආයතනයකට විඥානය ශෝත විඥානය දැන් මන ආයතනයේ ක්‍රියාත්මක වෙන නිසා ශෝත විඥානය නැති වෙන්න නැති වෙලා තමයි අනිත්‍යක ඇති වෙන්නේ කියලා.
ඔව් ඒක හරි. ඒක හරි. සෝත විඥානේ නැති වුණාම තමයි මනෝ විඥානේ පහළ වෙන්නේ.
ඒ ඔව් ඒ දැනීමෙන් තමයි කියන්නේ එළිය පිට එතෙන්ට ආවේ නැහැ. එළිය පිට අවශ්‍ය වුණේ නැහැ. ඒ දැනීම ඇති වෙන්නේ ඒක අවශ්‍ය වුණේ නැහැ. දැන් සක්මන් භාවනා කරනකොට දැනීම කියන්නේ කකුලේ පසුලනේ. දැන් අර හරිම තැනට යනකොට සමහර විට ඇස් වලින් පේනවා මොන හරි දෙයක්. එකපාරටම දන්නවා දැන් මේ කයේ තියෙන විඥානය දැන් ඇහැට ගිහින් චක්කු විඥානයක් ඇති වෙනකොට එකපාරටම දැනීම දැන් ඇඟට තියෙන දැනීම දැන් ඇඟට තියෙන පෙනීමක් වෙලා හින්ද.
එතකොට
ඇතුළට කියලා වැඩි හිතුවේ නෑ මම. ඒතර කෙලින්ම හිතන්නේ ඉස්සලා මේක තිබුණේ ශරීරයේ කකුලේ පසුලේ මනසට ගියා. ඒකෙන් අනුනැවීමක් වුණා. ඊට පස්සේ ඇහැට ගියා. එහෙන් දැකීමක් ඇති වුණා. මනසට ගියා. මනසින් දැනීමක් රෙකග්නිෂන් එකක් ඇති වුණා. එහෙමයි හිතන්නේ. ඒක වැරදිද?
එතන මෙහෙමයි. දැන් කයේක ඇතිලා නැති වුණා. ඊළඟට මනස එකක් ඇතිලා නැති වුණා. ඇහි එකක් ඇතිලා නැති වුණා. ආයේ මනස එකක් ඇතිලා නැති වුණා.
හරි. එහෙම තමයි හිතන්නේ. ඔව්.
ඔව්. හැබැයි එකකින් එකකට ගියේ නැහැ. එතන ඇතිලා
ගියේ නැහැ. නෑ නෑ. එහෙකින් එහෙකට ගියේ නැහැ. එකක් ඇතිලා නැති වුණා. එකක් ඇතිලා නැති. ඒක හරි. ඔව්. එහෙම තමයි මම කියන
හැටි. ඒවා වෙන වෙනම සිද්ධි. ටිකක් වෙන වෙනම
එහෙම භාවනා කරන එක හරිද? එහෙම තමයි මම කරගෙන හිටියේ.
හා ඒකත් උදව් වෙනවා. දැන් අපි ඒකෙන් තව ටිකක් එහාට යන්න ඕනේ. දැන් එහෙම බලබලා හිටියත් දැන් අපි එළිය දෙයක් බාර ගන්න ගතියක් තිබිලා තියෙනවානේ.
ඔව්. ඔව් ඔව්.
අනේ. ඔව් ඒක කැඩෙන්නත් ඕන. ඒතර ඒකට අවශ්‍ය භාවනාව තමයි දැන් කිව්වේ. දැන් සද්දයක් ඇහිලා දෙයක් දැනගත්තා නම් ඒ සද්දේ රූප නැහැ නේද? සද්දේ පාත නැහැ
නේද?
ඒක හිතෙන් හදපු එකක් නේ. ඒක හිත දැනගෙන තියෙන්නේ. ඒක එළිය තිබ්බේ අපි මොඩලකට. ඒක නේක මතක් කරලා දැන්. ඒක ටිකක් පුරුදු කරන්නකෝ. එතකොට තව ටිකක් අපිට කතා කරන්න පුළුවන් ඊට පස්සේ.
මම ගොඩක් විවිධ කාලය, අනිත්‍යගේ කාලයයි ගත්ත මන් දන්නේ නැහැ.
ඒකට කවන්නේ. ඒකල හැමෝම මේකෙන් ඉගෙන ගන්නවා. හරි. හදයි. එහෙනම් ප්‍රශ්න කරන තරමට තමයි හොඳ. දැන් ඔය ටික ටිකක් පුරුදු කරලා ඊට තව දවසක අපි ඉන්නේට කතා කරමුකෝ.
ඔම්ෂි. වක්ටින්.
හන්දේ මේ එකම දේ ඒකේ හැමතිස්සෙම ආයි තහන්න ඕන නැත්නම් අපි ආපහු යනවා. ඉතින් ලොකු උදව්වක් ඔය මේ ඇත්තටම අයින් කරියද?
ඔව්. සාධික. ඔව්. ඒක එහෙම තමයි. දැන් ඔය දැන් එක්කෙනෙක් අහන ප්‍රශ්න අනිත් අයට ලොකු උදව්වක් වෙනවා. තව තව ඔබ තේරුම් ගන්න. ඉතින් දැන් අපි අනිත් එක මම හැමදාම කියන එකත් ඉතින් අනිත්‍යය කල්පනා කරන්න. දැන් ඇයි අපිට තව කෙනෙකුට මේක වැටහෙන්න කියා දෙන්න අමාරු? ඒක අපි ඉස්සෙල්ලා එයාගේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. නැත්නම් එයාට තියෙන ප්‍රශ්නේ ඉස්සෙල්ලා තේරුම් කරලා දෙන්න ඕන. උත්තරේ දුන්නට ප්‍රශ්නේ නැතුව උත්තර දුන්නට ඒක වැටහෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නේ තේරුම් කිරීම තුළ අපිත් ප්‍රශ්නේ තේරුම් ගන්නවා. එතකොට එයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා තේනවා. ඊළඟට ඒකට උත්තරේ දෙන්න බැලුවොත් මම හිතන්නේ ඒක ටිකක් සාර්ථකයි කියලා. නේද?
හරි. ඔව්. අනේ මම අපි ගොඩක් ඉගෙන ගත්තා ඉතින් මතක් කරගන්න මට පුනායි කැපි කියන්න තරම් ශක්තියක් නැහැ. මේක තමයි ඉතින් ප්‍රශ්නේ. ඊළඟට කවුද මේ රාධිකාරේ රාධිකා එයා අහපු නිසා ඉතින් අපිට ගොඩක් දෙයක් උදව් වුණා. අපිට මම හිතන්නේ මට උදව් වුණා. අපි හැමෝටම උදව් වුණා. ඉතින් ඒක තව තවත් තේරුම් ගන්න. ඉතින් ගොඩක් කෙනාට ඒක තියෙන අයගේ රවි අපි පටන් ගන්න තැන යද නිච්චන් සම්දුක්කම් පැත්තකට ගියානේ.
ඔව් ඒක කතා කරන්න ඕනේ. ඒක තව දවසක උත්තරේ හොයාගෙන එන්නකො බලන්න. ගෙදර වැඩ. හොම්වර්ක් ටික දුද්දේ. ඔබ කල්ලිනු කතා කරලා තියෙනවා දැන් මතක නැති වුණාට.
ඉතින් බද්‍රාවට කතා ඔය ඉතිර කතා කරද්දි මම දැක්කවනේ. කොහේ හරි
ඔව්. ඒ ටොපික් එකෙන්වත් දාලා ඇති සමහර විට. ඕනනම් අහලා බලන්න.
අපිට කොච්චර හිතේ තිබුණත් මේක මෙහෙමයි කියලා කෙනෙක් ප්‍රශ්නයක් අහලා යාට ඒක කියලා දෙන්නේ ගියාම ඒක තවන්ත පැත්තට එනවා. ඒ කියන්නේ යාගන්න බෑ හරියට කර පද පිළිවෙලකට කරගන්න බෑ ඒක තමයි. නැවත 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 මේකකින් අහන්න ඕනේ අපි ආවෝ අහන්න ඕනේ.
ඔව් ආය ආය අහන්න අහන්න අලුත් වෙනවා. ඒක තමයි මේ ධර්ම සාකච්ඡා වල යෙදෙන්න ඕන. ඒක හැමෝටම හොඳයි.
හලෝ.
ආ හලෝ තෙරුවන් සරණයි.
හලෝ
හලෝ.
ආය රවි හැමෝටම බකනවා.
ඔව් ඔයාව මට ඇහෙනවා. මං කියන ඒවා ඇහෙන්නේ නැද්ද?
මේ රවි මට ප්‍රශ්නයක් දෙකක් තියෙනවා. ඒ කාලේ කන්නේ ඉස්සෙල්ල මම අහන්නේ.
හා අහන්න අහන්න.
දැන් මම නිකන් සිනාරේ එකක් වගේ දුන්නොත් දැන් අපි ප්‍රධානදී දැන් හිතන්නේ මම කාට මේ කායි හරි මං කතා කරනවායි කියලා. ඉතින් මම ඒක විදර්ශනා කළාම රවි ඒක ඉතින් මගේ හිතෙන්ම හදලා මම පිළියෙන් හදනවායි කියලා හිතන්නේ නේද? දැන් කිරේ කාරිය බාරයි සතේ කයි බෙරයක් හරි ඒ වගේ නේද?
ඔව්.
ඉතින් සංඥාව කරගෙන ඉතින් ඒක හිතෙන් හදලා ඒකට රූපේ දාලා ඒකෙන් අපි මම මගේ මන ධම්ම මනෝ විඥාන නේද?
ඔව් හිතෙන් හදන තේරම මන ධර්ම මනෝ විඥානනේ.
ඔව්. දැන් මම කියුවා සිනාරිය එක මම බුදුහාමුදුරුවෝ ඉස්සර ඉඳගෙන බණ අහනවායි කියනවා.
ඔව්.
වෙනසක් තියෙනවද?
වෙනසක් නැහැ. ඉතින් ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනමනේ. අපි පාලියෙන් ගත්තොත් ඉතින් එහෙම කියලා හිතන්න පුළුවන් ඒක. බුදුහාමුදුරන්ගෙන් අහනවා කියලා හිතන්න මේකක් කියවන කොට හරි ඇහෙන කොට හරි කාලි සූත්‍රය.
එතකොට රාගී මොකද අපි එතකොට ඒකට දුර මාගේ සිස්ටම් නම හදපීටක් නේ.
ඔව්. එතකොට අපි
කියන්නේ අමුතු මේක පෙර නොයිසු විරුද්ධාමයක් කියලා වෙන්නේ කොහොමද?
ඉතින් ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ නාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න කියලා තියෙනවා නේද? අපි හිතන්නේ ඒ ෆිසිකලි ඉන්න නිකන් රූපයක් නේ. ඒ බුදුහාමුදුරුවෝ නෙවෙයි. බුදුහාමුදුරුවෝ දකින්න ඕන නම් පටිච්චසමුප්පාදේ දකින්න කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා
තියෙන්නේ. එතකොට ඒක හොඳ පොයින්ට් එකක්. එතකොට ඕක එතකොට කොහොමද වෙනසක් වෙන්නේ කියනකොට
කියන්නේ අපි තේරුම් ගන්න ඕන ෆිසිකල් බොඩි එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අර වක්කලි කියන ඒ හාමුදුරන්ට කියන්නේ බුදුහාමුදුරුවෝ. මේ කුණු කය දිහා බලාගෙන ඉන්න එක වැඩක් නැහැ. මොකද ඒ හාමුදුරුවෝ හරියටම බුදුහාමුදුරුවෝ දිහා බලන්
ඉන්නේ.
ඔව්. කට් වෙනවා. දහම දකින්න කියලා තමයි කියන්නේ. වක්කලිට තමයි කියන්නේ. හරි. පටිච්චසමුප්පාද දැක්කොත් මන් මාව දකින්න පුළුවන් කියලා.
එතකොට මං දැන් අපි සංසාරේ මෙහෙම කියන්නේ අපි දැක්ක දෙයක කෙනෙකුට ධර්මයේ එකයි අපි හිතමු ධර්මයේ හාන්න හපු නැති කෙනෙකුටයි හරි වෙනසක් ඇති වෙනවනේ. කෙනෙක්ගෙන් ධර්මයේ ඇතිවීමත් කෙනෙකුට ධර්මයේ අවබෝධ නොවීමත් ඒක එතකොට එහෙම වෙනස ඇති වෙන්නේ කොහොමද? අපි ඒක නැතිනේ
ධර්මය දකින්න දැන් ඒ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවානේ කරුණු ටිකක් සද්ධර්මය අහන්න ඕන. සුසවත්ත ආරේ ශ්‍රාවකෙක් වෙන්න කියන්නේ සද්ධර්මය අහලා.
දැන් අපි දවෝක විදර්ශනා කරනකොට අපේ හිතෙන්න ඇති වෙන එකක් වෙනව නේද?
ඒක තමයි දැන් ඒ ධර්මයේ අහලා දැනගත්තු කෙනාටයි ওই විදර්ශනාව කරන්න පුළුවන්. දැන් අපි යෝග අහලා නොතිබුණා නම් එහෙම මේ හිතෙන් හදපු එකක් හිත දැනගන්නවා කියන එක.
ඔව්.
අපිට ඕක තනියෙන් හිතාගන්න
බෑනේ. ඔව්. එතකොට අපි ඒ ආපු දවසක් වෙනවානේ කවදා හරි. කාගෙන්
හරි. ඔව් ඒක අහලා දැනගත්තට පස්සේ ඊළඟට විදර්ශනය කරනකොට ධර්මය අවබෝධ වෙනවා. දැන් අහලා අපේ තියෙන දැනුමක් විතරනේ.
ඔව්. ඉතින් මං කියන්නේ හාන දවස් කවදාද?
ඔව්.
ඒක විදර්ශනය කළොත් ඒක ඉතින් තමයි ඉතින් එදාට ඇතිවිච්ච එකක් නේ.
ඔව් ඔව්. දැන් ඒ ධහම අහන්නේ ඇත්ත දැකලා නැති හින්දානේ අපි තාම ලෝකේ යන හින්දානේ ධහම අහන්න ඕන.
ඈ.
රහතන් වහන්සේට ධහමත් අහන්න ඕනේ නැහැ.
ඒක
අපි මේ රැවටිලා ඉන්න හින්දා මුලාවේ ඉන්න හින්දා එකක් අපි මුලාවේ ඉන්නවා කියලා දන්නේ. ඒක බුදු කෙනෙක් නේ කියලා දෙන්නේ. ඊළඟට මුලා වුණේ කොහමද කියලා. ඒවා ටික. ඒක ඒවා තමයි දැන් අපි බණ අහලා දැනගන්නවා. ඒ අහද්දී අපි ලෝකෙට අයිති තාම. හරි. හතරම බණ අහද්දී අහන කෙනක් ඉන්නවා, බණ කියන කෙනක් ඉන්නවා. දැන් අපි දෙන්නා කතා කරද්දී ඔයා ওই පැත්තේ ඉන්නවා, මම මේ පැත්තේ ඉන්නවා කියලා මේ විශ්වාස
කරන්නේ.
එතකොට ඒක ලෝකෙට අයිති දැක්ම. එතන ඉඳන් මේ ඇත්ත ඇති හැටි දකින්න නම් අපිට උතන මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ කියලා හැම බලන්න ඕනේ.
එතකොටනේ මේ කරුණෙන් මම එතකොට මගේ හිතෙන්ම හදලා හිතෙන්ම දැනගත්ත කියන එක.
ඔව් එතකොට ආහන කෙනෙකුත් නැහැ නේද? බණ කියන කෙනෙකුත් නැහැ කියන ඒ අවබෝධයක් එන්නේ ඒක. ඒ අවබෝධය එන්න කලින් නැහැ නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒක දැන් ඊටත් කලින් අහන්න කෙනෙක් නැහැනේ බණ අහගත්තු දවසෙත් කියලා එහෙම කියන්න බෑ. මොකද අපි මුලාවේ ඉන්නකන්නේ බණ
අහන්නේ.
අවබෝධ කළාට පස්සේ දැන් රහතන් වහන්සේට බණ අහන්න ඕනේ නැහැ.
ඕනේ නැහැ ඒක හරි.
ඒක නේ අර කළ යුතු සියල්ල නිම කරන ලදී කියලා එහෙම
කියන්නේ.
ඉතින් අපි ඒ තත්ත්වේ නැති හින්දා අපිට තාම අපි ලෝකෙට අහු වෙලා ඉන්න හින්දා බණ අහලා දැනගන්න වෙනවා. ඥානං පස්සං යථා භූතං කියන්නේ අහල දකින්න ඕන.
දැක්කත්
ඇති හැටි.
ඉතින් එතකොට දැන් බුදුහාමුදුරන්ගේ හිම හිතුවම තියෙක තමන් දක්ෂයේ බුදුහාමුදු කෙනෙක් උපයනක පර්සන් කෙනෙක් වශයෙන් නැහැ.
ඔව්. හැබැයි ධර්මය දැන් ඒ නැහැ කියන එක අවබෝධයක්. එතෙන්ට එනකන් අපිට ඉන්නවනේ. බුදු කෙනෙක් ඉඳලා තියෙනවා කියන විශ්වාසකින් බුදුහාමුදුරුවෝ ඇත්ත කියන්නේ ඇති. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් ශ්‍රද්ධාවකින් පටන් අරන් මාර්ගේ වැඩෙනකොට ශ්‍රද්ධාව කියන එකත් අයින් වෙනවා. අර දැන් අර බොජ්ජංග ධර්ම හතක් තියෙනවා කියලා අහලා තියෙනවා නේද? ඒ බොජ්ජංග ධර්ම වලින් තමයි මාර්ගඵල ලැබෙන්නේ. හැබැයි බොජ්ජංග ධර්ම වල ශ්‍රද්ධාව කියන එක නැහැ.
නේද?
ඔව්. එතකොට මේ මුලදි ශ්‍රද්ධාව ඕන බොජ්ජංග ධර්ම උපද්දව ගන්නකම්. ඒක ආවට පස්සේ එතකොට ඒ ශ්‍රද්ධාවෙන් ඉන්නේ ඊට පස්සේ.
තමන්ගේ
ඔව් ඇත්ත දැකීම තුළින් තමයි ඊළඟට යන්නේ. දෙතෙන්ට එනකන් අපිට බුදුහාමුදුරන්ගේ නැත්තම් ධර්මයේ උදව්ව ඕන වෙනවා.
එතකොට ඒක අපි එතකොට යම් වෙලාවක විදර්ශනය කරනවා නම් දැන් අවිද්‍යාවකින් නම්ම.
ඔව්.
එතකොට අපි තීරණයකට එනවා නේද මේක ඉතින් කොයි වෙලාවේ හරි ඒක මම හිතෙන් හදුවයි කියන තීරුමකට.
ඔව් ඔව්. ඒ කියන්නේ අපිට දැන් නුවණක් එන්න ඕන අපි තාම මෙහෙම අපි ඉන්නවා කියලා හිතුණට රහතන් වහන්සේට එහෙම නැහැ නේ කියන එක. ඒ නුවණ එන්නේ ධහම අහලා දැනගත්තොත් විතරයි. හරි. ඒකට තමයි ධහම අහන්න
කියන්නේ.
දැන් අපිට දුක තියෙනවා. දුක තියෙන්නේ දුකට හේතුව සමුදයක් තියෙන හින්දා රහතන් වහන්සේට දුක නැහැ. ඒ කියන්නේ ඒ සමුදේ යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. එතෙන්ට යනකම් අපිට මේ අපි ලෝකෙත් තියෙනවා අපිත් ඉන්නවා. ඒ කියන්නේ දුකක් තියෙනවා සමුදයක් තියෙනවා අවිද්‍යාවයි. අවිද්‍යාව දුරු වෙන්න මේ වැඩ පිළිවෙල තමයි එහෙම කරගෙන යන්න ඕන. නේද?
අද ටිකක් කරා ඉතින් සම්මියම් කිසි මේ ටිකක් පැටලිල්ලක් ආවේ දැන් අපි අත් වශයෙන් මෙහෙම හිතනකොට අන්තිමට එතන බුදුහාමුදුරු කෙනෙකුත් නෑ මේ තිත තමන්ගේ හිතෙන්ම නේද ඔක්කොම වෙන්නේ ඒ කවදා හරි අපි එතන හිතුවට කියලා සාතන් වහන්සේ ඒ තත්ත්වයට යනවනේ එතකොට ඉතින් අපි හැදිලා බැලුවොත් රිෆ්ලෙක්ට් කළොත් පිටකලා හරිතේ තමන්ටම තේරිච්ච ඉතින් මම ඒක ඒකයි මම මට මම බැලුවේ කවදා හරි ඉතින් අපි විදර්ශනා ගත්තා නම් ඒ අවස්ථාව දැන් මම බුදුහාමුදුරු ළඟ හිටියා ඒ වගේ විදියකට ඔව් එතකොට මම කියන ඒ සිද්ධිය විදර්ශනා කළා නම් මට හිතෙනවා
එතනත් පුළුවන් ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි දකින්න විදර්ශනා කළොත් එතකොට බුදුහාමුදුරුවෝ හිටියා මමත් හිටියා කියන්නේ ලෝකෙට අයිති දැක්ම එතකොට අපි ඒක දැනගත්තෙත් කොහොමද කියලා ආයතන පැත්තෙන් බලන්න පුළුවන් එදත් ඉතින් අපි අපේ හැපවිච්චි කරලා මේ බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා දැනගත්තෙ නැත්තම් කන පාවිච්චි කරලා නේ බණ කියනවා කියලා දැනගත්තෙ
ඉතින් එතකොට ගන්න අදහස මොකද හරි තේරුම ඉතින්
එතකොට එතකොට අපි ආයතන පිළිසිඳ දැකලා නැහැ ආයතන මුලාවෙන් ආයතන පාවිච්චි කරපු හින්දා තමයි බුදුහාමුදුරුවෝත් හිටියේ අපි හිටියේ ලෝකයක් හැදුනේ දැන් අපි ආයතන ගැන නුවණින් බැලුවොත් එතකොට ඉදත් ඇහෙන් දැකලා තියෙන්නේ අද දකින්න විදිහමනේ ඇහෙන් දැකලා ඉතින් හිතලා නිදැනගෙන තියෙන්නේ එතකොට ඉදායේ නුවණ නැති හින්දා අපි සංසාරේ ආවා. අද ඔක දැන් අපි පෙන්නුවොත්, විදර්ශනය කළොත් එතකොට ලෝකෙන් එතර වෙන්න පුළුවන් වෙයි.
නේද? ඒක තමයි. ඒක මේ උදේම අපි කොහොමද මේක දැන් අර පෙර නොවිසු ඉරු ධර්මතාවයක් අපිට හාන්න ලැබුණේ කියන එක තපණින්නේ
දැන් එතනින්ම පේනවනේ අපි ඕක අතීතේ අහලා දැනගෙන ඉඳලා නැහෙනේ දැන් මේ ආයතන වැඩ කරනකොට මේ හිතෙන් හදපු එකක් හිත දැනගත්තා කියන එක කලින් අහලා තිබුණේ
නැහෙනේ
ඒක මේ බුදු කෙනෙක් කියා දීපු හින්දාමයි අපිට ඒ විදිහට හිතන්න පුළුවන් උනේ.
එතකොට මේ අවිද්‍යා ලෝකයෙන් අපිට ප්‍රයෝජන තියෙනවා නේද? ප්‍රයෝජන දෙකක් මම දකිනවා එකක් කොයි තියෙන ඔය ධර්මයේ ආන්න ලැබෙන්නේ එහෙමද?
ඔව්. ඔව්. ඒක ධහම අහන්න ලැබෙන්නේ හැබැයි ඒක තමයි අර සැන සම්පත්තිය කියලා කියන්නේ.
ඔව්.
ඒක ලැබෙන ආයත විතරනේ ඒක ලැබෙන්නේ.
ලැබෙන්නේ
ඒක හැමෝටම ලැබෙන්නේ
නැහැ.
ඒ හින්දා තමයි මේක අර කලාතුරකින් ලැබෙන වාසනාවක් කියන්නේ. අපි ගොඩාක් ජීවිතේ ගත කරලා තියෙන්නේ සන සම්පත්තිය නැතුව.
ඔව්.
සංසාරේ.
අනිත්‍ය කරાવી ඉතින් මේ තව අනිත් කප්පිය ඉන්නවා කියන එකත් ඉතින් අපි අවිද්‍යාව ලෝකයෙන් නින්ද අපිට දැන ගන්න හම්බෙන්ද රහතන් වහන්සේගේ தත්ත්වයට ගියාම ඉතින් ඔක්කොම සමන් තුලින් කියලා
ඔව් එතෙන්ට යනකම් ඉතින් අපිට ලෝකයක් තියෙනවා එතකොට ඒ ලෝකයේ තියෙන ඉවෙන් ඉතින් ප්‍රයෝජන ගන්නව නේද
එළම ඒ මන් දැන් මම කල්පනා කරලා රවි දැන් අපි දැන් හේයක් දකින්නයි කියනවනේ.
ඔව්.
ඉතින් ඒක දැකලා නැතිත්මයි මේ අවිද්‍යා ලෝකේ වෙනසක් තියෙනවා. මොකද හේදී කිසිම වැඩක් නැහැ. නමුත් මේ අවිද්‍යා ලෝකෙන් අපිට වැඩක් තියෙනවා. එමණෙලි.
ඒක ඔක ටිකක් බලනකොට දැන් මම කරන දෙයක් තමයි මම හේනක් දැක්කහම නැතිත් ගමන් හේන ගැන පොඩ්ඩක් හිතනවා.
ඔව්.
එතකොට මොන වගේද දැකලා තිබුණේ. ඒකට ඒකේ සෑහෙන එන්ජොයි කරලා තියෙනවා.
ඔව්
ඒ කියන්නේ හිනේ බලනකොට අපි ඇත්ත වගේ නේ ඒ
කියන්නේ.
ඔව් සමහර විට තව ටිකක් නිදාගෙන ඒක ආයේ බලන්න හිතෙනවා. එතකොට දැන් හීනේ ඉන්න තාක් කල් අපි දන්නේ නැහැ හීනක ඉන්නවා කියලා.
ඔව්.
ඉතින් ඒ වගේ නේද දැන් අපි මේ ආයතන වලින් ඔය හීනයක් වගේ එකක් හදාගෙන ඇත්ත කරගෙන ඉන්නේ. ඒ කියන්නේ තාම ඒ හීනේ අපි ජීවත් වෙනවා. හීනේ දකින්නවා.
ඒක මට තේරෙනවා මම රවි කිව්වේ දැන් අපි කීමයක් දැකලා නැතිත්ම අක්කුණාම ඒ අපිට කිසිම වැරක් නැහැ වැදගත්කමක් නැහැ නේ ඒ කියන්නේ අපිට විශ්ස හොඳක් නැහැ يعني අපිට ඉතින් ලොතරැයි නම්බරයක් කිව්වා නම් ඒක අවදාස්සත් හරියන්නේ නැහැ අපි ඒ ලොතරැයි නම්බරේට නම්බරයක්වත් අපිට ලැබෙන්නේ ජලිමක් නැහැ ඒ මම නීලෙන්
නීලෙන් අද ලොතරැයි එකක් ඇදුනා කියලා හිතමුකෝ අල්ලි සම්බෝධන කියලා හිතමුකෝ
ඒක කිසිම දෙයක්
නෑ 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 ඒව නෑ
නමුත් අවිද්‍යාවෙන් අපිට ඉතින් වැඩක් වෙනවනේ
ඒ වැඩක් වෙනවා කියන්නේ ලෝකෙට අහුවිලා ඉන්න තාක්කල් දැන් ලෝකෙන් එතර වෙනකොට දකින්නවා මෙච්චර කල් හිටියේ හිිනේක නෙමෙයි අපි ලෝකයක් හදාගෙන. ඒක එතනින් අවදි වෙනකොට තමයි මේ ටිකලුත් වැඩන්නේ කියලා තේන්නේ. දැන් අපිට
ධර්ම හම් වෙන්නේ අවිද්‍යා ලෝකෙන්නේ. ඒක මං කියුවේ.
හා ඒක හරි ධර්මය. ධර්මය ඇරෙන්න ඉතුරු ටිකක් හම් වෙලා තියෙනවානේ.
ඔව් ඒ කියන්නේ අනිත්‍යව බොරු ජමන් කියන්නේ කිසිනේ අපි ඉගෙන ගන්න දෙයක් නෑ මං කියා මං හින්නේ ඉතාලෝකෝ ඉතින් කොහේ හරි මොන විභාගයක් හරි පාස් වෙලා මොන හරි ලොකු දෙයක් මට ලොකු ඩිග්‍රියක් හම්බ වුණා ඒක මට කිසි වැඩක් නෑ මේ ජීවිතේ නැගිට මේ කියනකොට නැගිටම නේද මුද මෙතන විද්‍යාවෙන් කියහට අපිට ලොකුම දේ ලොකුම සැන සම්පත ධර්මය හම්බ වෙනවා
ඒ ධර්මය හම්බ වුණාම ධර්මය හම්බ වෙනවා කියන්නේ දැන් අරක අපි හීනක නම් ඉන්නේ හීනෙන් අවදි වෙන්න විදියකුත් අපිට හම්බ වෙනවා.
නේද?
ධර්මය හම්බ වුණා කියන්නේ. එතකොට දැන් ඒක යදාගෙන අපි මේක හීනයක් කියලා දැනගත්තාම මේ ලෝකෙම හිතෙන් හදන එකක් කියලා අපි නිකන් දැනගත්තා කියලා හිතමු. ඔතන සිහින වන පිහිටියොත් දැන් ලෝකෙට අහු වෙන්නේ නැහනේ. එතකොට නම් අවදි වුණා වගේ. ඒ අවදි වෙන්න වා කියනවා වගේ ධර්මය උදව් කරගෙන තියෙනවා. හැබැයි දැන් ඇහැරුණාට පස්සේ අපිට හීන තිබුණ එකක්වත් වැඩන්නේ නැහැ වගේ ධර්මය දැක්කට පස්සේ දැන් රහතන් වහන්සේට ධර්මයේ වැඩකුත් නැහැ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදෙත් අතාරිනවනේ. එතකොට රහතන් වහන්සේට ධර්මයේ වැඩකුත් නැහැ. මොකද ධර්මයක් ඒක ඒ හීනෙම තිබුණේ ලෝකෙට අයිති දෙයක් ඒක. ඒ එහෙම දෙයක් වෙනවා.
ඒක නහරි අපි මත හිතුණා තුන පොඩි වෙනසක් කියලා තුන ධර්මයෙන් අපිට ලැබෙනවා ලොකුම දේ හම්බ වෙනවා මේ අවිද්‍යාව ලෝකයෙන් ගිහිනා.
ඒක හරි. හැබැයි ඒක හිතන්න අර මං ඉස්සෙල්ලත් මතක් කළේ ඒක හැමෝටම දෙන්නේ නැහැ.
ඔව්.
මේ ලෝකේ ඉන්නකොට ඉඳලා හිටලා තමයි මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නේද? බොහොම කාලතුරකින්.
එයා හරියට ලස්සනට කියනවා වගේ තේරෙනවා. විරු එක නේ ඒකම තමයි අපිට ලැබෙන එකම දායාදේ.
ඔව්. සෙන සම්පත්තිය කියන්නේ ඒකයි. ඊට වඩා සම්පත්තියක් නැහැ.
නැහැ.
දහමක් අහන්න ලැබෙනවා වගේ සම්පත්තියක් වෙන ලෝකෙ නැහැ. හැබැයි ඒ දහමෙන්මයි ලෝකෙන් අයින්
වෙන්නේ.
එතකොට ඕකට දෙන්නේ අර පාරුවක උපමාව දෙන්නේ. පහුර.
මම අහලා තියෙනවා.
ඔව්. ඒතර වෙනකම් පහුර ඕන. හැබැයි පහුර ලෝකෙට අයිති. එහෙනම් ඒතර උනාට පස්සේ අපිට පහුරෙන් වැඩන්නේ.
දැන් අපි අපි දැන් සාමාන්‍යයෙන් කියනවානේ මේ උදාහරණයකට අර ඔබ ඔයා කියනවා වගේ අර මොකද සිනමා හෝල් එකේ නම් අපි දැන් සිනමාවක් දකිනවා, අපි චිත්‍රපටියක් දකිනවා වගේ කියලා එක්කෙනා හා තමන් එතකොට මට හිතුණා ඒ අයගේ බලන චිත්‍රපට තියෙන නිසා නැතිනාගේ චිත්‍රපටිය නමුත් මේ චිත්‍රපටිය වල යම්කිසි එක්කම තත්ත්වයක් තියෙන්න ඕන නේද කියලා. ඒ කියන්නේ කතාවේ හරි අපිට විදියකට නේ යන්නේ යම්කිසි නේද?
ඔව් ඔව්. දැන් ඒ චිත්‍රපටියක් හදන්නේ දැන් චිත්‍රපටියක් හරි ඔය ඩ්‍රාමා එකක් හරි එහෙම හිතන්නකො. ඒක ගොඩාක් හොඳයි කියන්නේ ඒක නිකන් ඇත්ත වගේ වුණත් නේ.
ඒකයි.
එතකොට ඒ ඇත්ත කියන්නේ අපි දැන් රැවටිලා ඉන්න අයට ඒගොල්ලෝ දන්නේ රැවටීම කියලා. ඒගොල්ලෝ හිතන්නේ ඒක ඇත්ත කියලා. ඒකට අන්න ඒකට සමාන දෙයක් තිබුණොත් ඒගොල්ලෝ ඒක ගොඩක් හොඳයි කියනවා.
දැන් රවි මම කියන්න හදන්නේ දැන් අපි කියන්නේ අපි ඉන්න හදන්නේ අපි කියන්නේ අපි එක එක එයා ලස්සන්ට කියනවා වගේ අපි ඉන්නේ එක එක සිනමා හෝල් එකනේ අපිට එළිය පේන්නේ නැහැනේ එක එක ඉන්න තම තමන්ගේ සිනමා හෝල් එකේ ඉතින් මොකක් හරි චිත්‍රපටියක් කියනවනේ
ඒක
කියනවා මම කියන්නේ ඒ චිත්‍රපටිය වල කතාවල මොනවාරි
සමාන ගතියක් තියෙනවා
නැයි දැන් මේ බුදුහාමුදුර කෙනෙක් නේද එහෙම
එහෙම දෙයක් තියෙනවා. ඒ මොකද දන්නවද? අපි දැන් දැන් මිනිස්සෝ වෙලා උපදින හැමෝටම එක මත්තමක ආයතන හයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ
මේ කාම ලෝකේ
කාම ලෝකේ මිනිස්සු වෙලා ඉපදුනහම එක මට්ටමක ඇහැක් තියෙනවා. බල්ලෝ වෙලා ඉපදුනොත් ඒ මට්ටමේ. දැන් කළු කුදු ඇහැක් තියෙන සත්තු වර්ගයක් ගත්තොත් ඒගොල්ලෝ ඔක්කොටම ලෝකේ කළු සුදුයි. දැන් අපිට වර්ණ හතක් පේන හින්දා ඒ වර්ණ හත අපේ මිනිස්සු ඇහැක් තියෙන හැමෝටම තියෙනවා. හැබැයි අපි හිතමු දෙවි කෙනෙකුට ඔවිත වඩා වෙනස් පාටක් පේනවා නම් ඒක අපිට නෑ.
ඒක හයිටින් මීඩියම් එකක් වෙනස් වෙනවා නේ. අර ඔයා කියනවා වගේ මේ පතවි ගතිය තේරෙන්නේ නෑ නේ. ඔයාට ස්ක්‍රීන් කරන්න වගේ පුළුවන් එකක් කියනවා නේද?
ඔව්. එතකොට අර සමාන ආයතන හදාගන්න හින්දා ඒක ටිකක් සමානයි.
ඔව්.
ඒකත් අපිව මුලා කරන්නම හදපු එකක්.
ඔව්.
දැන් ඉන්නනම් අපිට හිතෙන්නේ නෑ නෑ ඔය එළියේ තියෙනවමයි කියලා.
ඔව්.
දැන් මට පේන දේ ඔයාටත් පේන හින්දා අපි දැන් හිතනවා එහෙනම් ඒක තියෙනවමයි.
ඔව්.
අපි 100කට විතර ඒ තියෙනවා වගේ පේනකොට අපි හිතනවා ඒක තියෙනවමයි.
හ්ම්.
නේද?
ඔව් ඒක තමයි.
දැන් ඔය
මේක මේ කපිද්දියා ලෝකෙ සිව්වට ඒක යම් කිසි ඔක්කොම අවිද්‍යාවක් කියන හතරක් ඉතින් පැනමුවා. ඒ වෙනකොට ඔය වගේ සමාන ගතියක් සමාන
එක සමාන මට්ටමකට හිටිනවා නේද? ඔව් ඔව්. හැබැයි සමාන මට්ටමේ කට්ටියක් රැවටෙනකොට ඒගොල්ලන්ට ඒක ඇත්ත වෙනවා.
ඔව්. ඔක්කොම ඒක පිළිගන්න විදිහට හිතනවානේ.
ඔව් ඒ විදිහ තමයි තේරෙන්නේ. ඒ විදිහ තමයි හිතන්නේ. දැන් ඔක නිකන් හිතන්නකො දැන් බල්ලෝ ගොඩක් ඉන්නවා. ඒ බල්ලෝ ඔක්කොටම හිතේ වතුරේ බල්ලෙක් ඉන්නවායි කියලා. ඒගොල්ලෝ කතා කරනකොට අර වතුරේ ඉන්න බල්ලා කියලා කතා කරයි.
ඔව්.
ඒක ඇරදී කියලා ඒගොල්ලන්ට පේන්නේ
නැහැ. කියනකොට මම ඕක දැන් ඉන්නකොට අපි දෙන්නෙකුට එකම දේ එක වෙලාවට තේරෙන්නේ හරි හයෙන්නේ හරි වෙන ඉතිංසි දෙයක් විශේෂ දෙයක් තියනවාද කියන්නේ දැන් අපි දෙන්න එකපාරට ඉර දකින්න දෙන්න එකට. ඒකත් එතන මුලාවද නැත්නම් යම්කි දෙයක් එතන තියෙනවා. දැන් මං කිව්වත් අපි දෙන්නම එක දෙයක් ගැන කතා කරනවා. එලියන් විච්ච දැන් ඉතින් බෝම්බයක් හැදුණා. ඒ වගේ කියලා අපි දෙන්න දැන් එහෙම කතා කරනවා නම් ඒකේ යම්කි දෙයක් තියෙනවද? අපි දෙන්න ගන්න හැම එකකට සද්දයක් හැයෙනවා. එකපාරට අපි දෙන්නටම එක වෙලාවට හැයෙනවා වගේ අපි දෙන්නට තේරෙනවා.
ආ ඔව් මොකද අපි දෙන්නගෙම ආයතන සමාන මට්ටමේ හින්දා
මේක එක්කවර වෙන දෙ සිද්ධිය අපි හිතුවට මේක දැන් අපේ හිතෙන් හැදුනේ කියලා එතකොට ඔයාටත් ඒක ඒ වෙලාවටම වෙන්න අත්‍යජය සාකච්ඡාවල් දියදල කතා කරා විස්තරයක් දෙනවා නම් හොඳයි රවි ඈ එයා කතාවකදී මේ වගේ දෙයක් කරගෙන කතා
කරද්දී ඔවිසි සමහර තැන්වල ඔය කීම ඇහුවම ඉතින් කතා කරනවා
ඔව් ඒක හරි හොඳයි හරි ඉන්ටරෙස්ටිං රවි දැන් අර තව එකක් මම හෙව්වොත් මේ දැන් අර අපි දපටික සමුප්පාදේ දැන් අම රූපයක්ම අපි අපි යම බාරගත් හැටිය අපිට සතුටක් වෙනවනේ නේද අපිට දුක වුණාට අපිට එයා කියනා වගේ සතුටක් නේ අපිට ඇති වෙන්නේ
ආ
නේද ඔව් මම්බෙලි ඒකද දැන් අපි දැන් ගත්තම පටිච්චසමුප්පාදය විද්‍යාවෙන් අරගෙන සංකාරිතින් ලෝකය සංකාරය ඊට පස්සේ වේද විඥානෙන්දන් වේදනා වෙනකන් එතන ඉන්නේ පටිච්ච මේ පංචස්කන්ධයනේ නේ වේදනා සංඥා සංකාර වේදනා වෙනකන් ඒ පංචස්කන්ධය නේ
ඔව්
ඔව් වේදනා නාම රූප සලආයතන ඊට පස්සේ වේදනා විඥාන නාම රූප විඥාන එතකොට නාම රූප සලආයතන ඒ රූපේ අස්ස වේදනා එතකොට එතෙන් එනකන් ඒ පහ පංචස්කන්ධය එතකොට ඒ කියන්නේ දුක නේ ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්ව දුකනේ
ඔව්
එතකොට අපිට තේරෙනවා අවිද්‍යාව කියන ඇතිය දා මේ ගැඹුරින් බුදුහාමුදුරුවෝ පෙන්නපු දුක නේ එතකොට ඔතන ඊට පස්සේ වේදනාවෙන් පස්සේ සංහාවක් ඉන්නානේ වේදනා පත්‍ය සංහා නේද
ඔව්
එතකොට ඔය සංහාවද ඔය හැමතරම ඔය අපි කියන්නේ රූපයක් ගත්ත හැටි සතුටක් කෙනවයි කියන්නේ يعني හැමතෙන්ටම ඕක තියෙනවානේ එතන මේ පංචස්කන්ධයක අපිට නොකිනුනාට දුක
ඔව්
සංහාව කියන එක හැම පටිච්චසමුප්පාදයේම යනවනේ
ඔව් මං කියන්නේ දැන් අතනින් පස්සේ සංහාව ඇතිවෙනානේ නේ අර පහ ඇතිවෙන කොටත් සංහාව
වෙනවා ඒක නම් මං කියන්නේ
ඔව්
ඒකින්ද මම කියන්නේ හදන්නේ ඒක කොට අතනින් පංචස්කන්ධයේ රූපයක්යි සද්දයක්යි මොකක්ද බාර හැටියේ හැමෙච්චම නොපඩවා සංහාව වෙනවා
ඔව් ඒ බාර ගැනීමෙත් සංහාව තියෙනවා ඒකට දෙකින් දෙකටත් සංහා කරනවා
සංහාවක් තියෙනවා නේ ඒක උදින් තවහක් වෙනවා
ඔව්
සංහාවකම
සංහාවෙන් දෙකින් දෙකට ගෙන යනවනේ
ඔව් ඔය කයි
ඔව්
මං කියන්නේ ඔය දැන් අපි කියනනේ තරග යාම කියනනේ මේ හැම රූපයක්ම බාර ගන්නකොට අපිට අවිද්‍යාවෙන් ද සතුටක් ඇති වෙන්නේ කියලා
අවිද්‍යාවෙන් රූපයක් පනවනවා සංහාවෙන් ඒකට බැඳෙනවා ඔව් ඒක තමයි මූලිකම.
ඔව්
එතනින් වැදුනා හින්දා තමයි ඉතුරු ටික. ඊට පස්සේ ඇදෙන්න හරි ගැටෙන්න හරි
තියෙන්නේ. ඔව්
ඒක හරි. ඒක එන්නේ මොකක් හින්දාද? අවිද්‍යාව හින්දා.
අවිද්‍යාව.
ඒ කියන්නේ ආයතන අපි දැකලා නැහැ.
ඔව්
ආයතන වල ඇත්ත දැකලා නැහැ.
ඔව්
එතකොට මේ පටිච්ච සමුප්පාදේ සකස් වෙලා
ඒකයි එතකොට එතන ඊට පස්සේ ජාති ඔය මේ ඇගලන් කතාවල ලක්ෂණ කියලා තිබ්බා ජරා මරණ ගැන ඔක්කොම මේ ඉතින් සතුටක් ඇති වුණා නම් ඉතින් මම කියන්නේ දැන් රවි පෙන්නුවා කවුරු හරි මැරුණම එහෙම ඇති වෙන එතකොට යාට තියෙන දුක කොහොමද ඇති වෙන්නේ කියලා. ඉතින් මේ වෙලදිම එක පාර්ථයට සතුටක් ඇති වුණා නම් එයා එතන අපි පෙන්වන්න කොහොමද එයාට මං කියන්නේ ලෝකයට දුකක් ඇති වුණා කියලා රකින්නත් කියන්න පුළුවන්. පංචස්කන්ධය එතන අර පෙන්වපු හින්දා එතන දුක කියලා.
ඔව්.
නමුත් ලෝකයට නම් දුකක් තේරෙන්නේ නැහැ.
එයා ඔව් ලෝකයට තේරෙන්නේ නැහැ. ඒක තමයි. දැන් එයා ආස්වාදයට අහු වෙනවා ආදීනවේ දකින්නෙත් නැහැ. ඒ හින්දා නිස්සරණේ පේන්නේ නැහැ. ඒකෙන් මිදෙන්න ඕන කියලා පේන්නේ
නැහැ. පේන්නේ
නැහැ. ඔව්. ලෝකයා ඒ ආස්වාදයට අහු වෙලා එතනින් එහාට දකින්නේ නැහැ ඒක ඇත්ත.
පොඩි පොඩි තියෙන මේ ගැටලු නෙවෙයි තේනමක් ප්‍රයත්න කතා කරලා මේ තේරුම්
ඔව් සාකච්ඡා කරන කරමුට හොඳයි ඉතින් ඒක.
දැන් දැන් මම තව එකක් අහන්න දැන් අපි දැන් සහතන් වාසියේ තැනේනකොට ඔක්කොම නැතුව යනවා නැතුව තියෙන ඔය පංච උපාදානස්කන්ධයම නේද අපි ඔක්කොම වල අවිද්‍යාව අපි ඉන්දන අතරමනේ රූපය වේදනාව සංඥා සංකාර ඔක්කොම ඒ ඇති වෙන්නේ මම මේ නිකන් කියන්නේ අපිට ඉතින් අපේ ප්‍රඥාව වැඩි වෙන හින්දානේ ප්‍රඥාව මොකද එතකොට මේ කතාවට කියන්න බැරිද ඒ රහතන් වහන්සේගේ තත්වයේ ඇවිල්ලා ප්‍රඥාවේ අග්‍රම අවස්ථාව ග්‍රම අවස්ථාව
ඔව් ඒක කියලා කියනවනේ
එතකොට එතකොට ප්‍රඥා කියන්නේ මේ අවස්ථාව ඇවිල්ලා යමක් කියන අවස්ථාවක් කියන්නේ කියන ප්‍රඥාව
එතන තමයි වෙනස තියෙන්නේ ප්‍රඥාව කියන තැන අවිද්‍යාව නැහෙනේ
ඔව්
අවිද්‍යාව නැති වෙනකොට විඥාණයට ඉන්න බෑ.
ඔව් ඒකයි. මේ විඥාන කතාව නේද? ඔව්. මං හාන්නේ එතකොට මේ නිවන කියන අවස්ථාවේ
ඔව්.
අපිට කියන්න බෑ සම්පූර්ණ මං කියන්නේ මේ අපිට නොතේරෙන යම් කිසි දෙයක් කියලා කියන ප්‍රඥාවෙම උග්‍රයක් තියනවා නේද? ඒක අපිට වචනෙන් කියන්න බෑ.
නෑ ඒක ප්‍රඥාව කියන්නේ දැන් මුලාව නැති වෙන එකයි ප්‍රඥාව කියන්නේ. දැන් අර කරුවල නැති වෙනකොට එළිය කියනවා වගේ. දැන් අපි එළියාව කිව්වත් කරුවල නැති වුණා කිව්වත් දෙකෙන්ම එකම අදහසනේ තියෙන්නේ. දැන් කෙනෙක් කියයි කරුවල නැති වුණා කියලා. තව කෙනෙක් කියයි නෑ එළියාව කියලා. එහෙනම් අර සිද්ධ වෙලා තියෙන්නේ එකම දේ. එතකොට ඒක දැන් අර දැන් ඔතන ගන්න තියෙන්නේ මේ අලුතෙන් දෙයක් ලැබුණා නෙමෙයි. අපි ප්‍රඥාව දෙයක් කරගෙන හිතුවොත් තමයි ඒක ගන්නවා කියන්නේ. දැන් එහෙම දෙයක් නෙමෙයි. දේවල් ටික නැති කිරීමමයි ප්‍රඥාව
කියන්නේ.
ඒක තවත් දෙයක් නෙමෙයි. දැන් නිවන කියන්නේ තවත් දෙයක් නෙමෙයිනේ.
නෑර මං කියන්නේ කවුද වටපිට ස්වාමීන් වහන්සේ මං හිතන්නේ යගේ නම් මට මතක
නෑ
වටපිට එයා දුන්න එක්සැම්පල් එක තමයි මේ හරියට අපි හයෙන් මොකක් හරි බ්ලයින්ඩ් ෆෝල් කරලා තියෙන එකක් පීමා කියන්නේ නිවන කියන එක තියෙනවනේ අපි යනතේ මුකුත් නෙවෙයි ඒ කියන්නේ අපි අර බ්ලයින්ඩ් ෆෝල් එක ගැලවුවා වගේ නිවනේ අපිට නිවනේ හැමම තියෙනවා අපිටයි අර අපේ ඒක තේින්නේ නැත්තේ හරි අපිට ලබන්න බැරි හැටි මොකක් හරි මේ අවස්ථාව ඒකත් අපි දඟලන්නේ මොකද අර අඳුර බ්ලයින්ඩ් ෆෝල්ඩ් එක කලව ගන්න
ඒක ගැලවෙන්න හැබැයි එතෙන්දී අර ඒක දැන් මොනවා හරි දෙයක් තේනවා කියලා හිතන්න එක
ඒක
තමයි දැන් මෝඩකමට පේන දේවල් ටික නැතිවීම තමයි එකෙන් වෙන්නේ.
ඔව්. ඒක තේරුම් ගන්න පුළුවන්.
ඔව්. يعني ආයතන ආයතන හයම පිහිටන්නේ කියනවනේ.
ඔව්. ඒක හරි. පංචපාදස්කන්ධෙම නතු වෙනවානේ.
ඔව්. ඒක එතකොට දෙයක් කරන්න විදිහක් නැහැ. මොකද අපි දන්න දේවල් ටික ওই පහේ විතරයි තියෙන්නේ. ඒවට අහු නොවෙන දෙයක්. ඒ කියන්නේ විඥාණයෙන් දැනගත් කරන ඒවට තමයි අපි දේවල්
කියන්නේ.
ඒක තමයි. එතකොට අපෙන්දි දැන් විඥාණයට පෙන්වන්න දෙයක් නැහැ. ඒකයි අනිදස්සනයි කියන්නේ.
ඔව්. ඒක නම් මට තේරෙනවා. මම දැන් කියවලා කිව්වම මේ මුකුත් ලැබීමක් නෙවෙයි, නිකන් එක කපාට තියෙන දෙයක් නැති වෙනවා. හරි අඳුරක් එයා කිව්වලි අඳුරක් නැතු වෙනවා වගේ අවස්ථාවක් කියන්නේ අපිට විස්තර කරන්න බෑ.
ඔව් ඒක විස්තර කරන්න බෑ. මොකද විස්තර කරන්න යන්නේ අපි ලෝකේ තියෙන දේවල් වලින්.
දේවල් නරන් ඒක හරි.
මේ ලෝකේ කතා කරන එකක්වත් එතෙන් තායි කි නෑ.
දැන් ඔය මං කතා කරවද මේ අපි මේ જાතියන් දෙයට මාර්ගඵල
ලබන්න බෑ කියලා
කියනවා. අනිත් අනිත් જાති බියරට ඒ වගේ වල ප්‍රශ්නයක් නෑ නේද?
එහෙමත් බෑ, එහෙමත් බෑ. මොකද ඕකර ඒ කියන්නේ ඉපදෙනකොට තිබිලා ඊට පස්සේ නැති වුණා කියලා ගැටලුවක් නෑ.
නෑ.
හැබැයි ඒක එකතරයක් හරි අත්දකින්න වෙනවා.
ඒ මම හිතේ තියෙන සාමාන්‍ය හැම රූපයක්ම නිමිත්තක් කරලා දාන්න පුළුවන් වර්ණ සංඥාව තිබ්බොත් විතරයිනේ නේද? ඒකින්දද කියලා જાතියන් දෙයක විශේෂයෙන් කියලා. ඉතින් දැන් මට සද්දයක් ඇහුණාත් මට රූපයක් දැක්කේ නැත්නම් රූපයක් ඇමුණේ නැත්නම් මට අමුණන්නේ නිමිත්තකට තියන්න බෑනේ.
නෑ ඒක රූපේ කියනකොට ගන්න එපා. ඇහැට පේන ස්වභාවය විතරක් නෙවෙයි නේ රූප. දැන් අපි වර්ණයට විතරක් නෙවෙයි රූප
කියන්නේ. ඔව් ඔව් ඒක තමයි ඒක තමයි.
ඒ කියන්නේ දැන් අපි දැන් කණෙන් ඇහිලා දිවෙන් අත්දකින්න පුළුවන් කියලා අපිට හිතෙන්න පුළුවන්. එතකොට ඇහැ නෑ ඒක.
ඒකයි ඒකයි. එතකොට ඒ කියන්නේ ಜಾති බීරා වගේන්ටත් ඒකයි එහෙමනම් බලපානවා නේද?
ඔව් ඒගොල්ලන්ටත් ලෝකෙ හැදෙනවා කියන්නේ ඒකයි. නැත්නම් එහෙම නැත්නම් ලෝකෙ හැදෙන්න බෑනේ. එහෙම එකක් නෑ. ඒගොල්ලන්ට ලෝකයක් හැදෙනවා. එක ආයතනයක් හරි තිබුණොත් ලෝකෙ හැදෙනවා. එතකොට ඒකේ අපේ මිනිස්ස නැත්නම් මේ කාම ලෝකේ ස්වභාවය තමයි ওই ආයතන හය ගැට ගන්නවා
කියන්නේ.
තේරෙනවා. එතකොට ඒ ආයතන හය තේරුම් ගන්න පුළුවන් ආයතන හොදට වැඩ කරන දෙනාට. වැඩ කළේ නැත්නම් ආයතන තේරුම් ගන්න බැරි වෙනවනේ.
සයිකන්.
එතකොට මේ මුලාව ඒක තමයි ඔය මම කියන්නේ මේ සමාධියෙන් ගිහිල්ලා මේක තේරුම් ගන්න බෑ කියන්නේ ඒකයි. මොකද සමාධියෙන් කරන්නේ ආයතන වහන එක.
යම්
හොඳ පොයින්ට් එක. හා. ආයතන වැඩ කරද්දී ඒවා දිහා බලන්න කියලා තමයි මේ කියන්නේ. දැන් අද අපි කතා කළා හොඳ සූත්‍රයක් නේ. පාලකාරාම සූත්‍රය කියන එක. ඒක තියෙන්නම ඔය වගේ හරි ගැඹුරු තැනක් නේ. එකම පස්සේ දාන්නම් ඔය මනසේ නායාව පොත කියවලා තියනවද ඔයා?
මම කියවලා තියෙනවා මට දැන් නම් මතක නෑ.
ආයේ දැන් කියවලා බලන්නකො වෙනදට වඩා දැන් ඒක තේරුම් යයි. ඒ කාලේ සමහර විට තේරෙන්නේ නෑ උට.
ඒක ටිකක් ගැඹුරු වගේ තේරුණා.
දැන් අද අපි අර ශ්‍රවණත සිසිලස එකේ සාකච්ඡා කළේ ඒක.
හොඳයි මම තව පුංචි ප්‍රශ්නයක් අහන්න එකක් දෙක. මේ අපරිආපන්න භූමිය කියුවට කිසි වැදගම්මන් නැති දෙයක් නේද? ඉතින් මොකද රතන් වහන්සේට වුණාම එහෙම එකක්.
ඒ අනිත් ඒවා නැතිකම තමයි
කියන එක.
අපරියාපන්න කියන්නේ පැමිණිලා නැහැ. පරියාපන්න කියන්නේ ඒවට පැමිණිලා. එතකොට අනිත් 31 තලයටම පැමිණිලා නැති ගතියට තමයි අපරියාපන්න
කියන්නේ.
ඒක වෙනද නැහැ නේද? අර 31 උපදින්නේ නැහැ.
ඉතින් මම අන්තිමට ප්‍රශ්නය කරන්න යන කාලේ මම
මේක ඇත්තටම මේ කිව්වමත් පිටිකල ස්වාමීන් වහන්සේගේ මේ ගෙදරින් හා අපේ ගෙදර දාහයට වැඩියක් මම ඇවිල්ලාදී මම මේ කතා මේ කිව්වම ඉතින් මේ මානසික හදලා බාහිරේ අපි මුකුත් අනවන්නේ නැහැ කියලා ස්වාමීන් වහන්සේ මට දුන්න උත්තරේ මේ මම බාහිරය අන්තයක් ලෙසට ගන්නව නේද කියලා මුකුත් නැහැයි කියලා ඒක එක අන්තයක් කියලා.
ඔව් නැහැයි කිව්වොත් අන්තයක් වෙනවා.
ඒකට
බාහිරේ නැහැයි කියලා නෙමෙයි අපි කියන්නේ. බාහිරේ තියනවා කිව්වේ නේ අවිද්‍යාව හින්දානේ. අවිද්‍යාව නැත්තම් බාහිරයක් උපදින්නේ නැහැ. කතා කරන්න බැහැ. දැන් අපි නිකන් බාහිරේ නැහැ කිව්වොත් එහෙනම් අර තියෙන දෙයක් නැහැ කියන හදනවා වගේ එකකට යනවා.
නැතාන්සයක්
යනවා නේද? ඔව් ඔව්. මතකද? ඔය අර මං එවපු පොතේ මං හිතන්නේ 100 පිටුවේ ඉඳලා විතර කියවන්න. එයා ඔය ටික විස්තර කරනවා.
ඒක හම්බුනා නේද පොතේද?
ඔව් ඔව්. නිවන් මාර්ග කියලා එකක් තිබුණා නේද?
ඔව් හම්බුණා හම්බුණා. බොහොම තුම අපිටලා කියවන්න හම්බුනේ නෑ. හැබැයි ඒක මොකක්ද කියන්නේ මම මේ ඒ කියවන්න ඉන්නේ අපි.
ඒක පොඩ්ඩක් 100 විතර ඉඳලා ඒ හරිය කියවන්නකො. ටික ඒක ටික තියෙනවා. ඒකට ඕන ටික ඇති එතන.
හොඳ. හොඳ. මේ මොකද මං කියදා මට මේ රවි කිව්වේ මේ ඔයාලා දෙන්නේ සද්දයක් ඒක මොකක් හරි ඒ වගේ පොයින්ට් එකක් තියෙනවද කියලා පුළුවන් නම් බලලා සාකච්ඡා කරන්න මම අහන්න ආසයි.
මේ දෙන්නෙකුට එකම විදිහට දැනෙන්නේ ඇයි කියලා තේරෙන්නේ ඇයි කියලා නේද? ඔව් බලමුකෝ. ඒ අපි කතා කරලා තියෙනවා ඉස්සර ඉතින් බලන්නවා නේ. වෙබ්සයිට් එකේ ගොඩක් පරණයි වයිඑස්ටි.
ඇත්ත?
ඔව්. ඔය ආයතන ගැන කතා කරපු වෙයි ඇති ඒවා.
ඇත්තේ ඇති. ඇත්ත. මට සමහරවිට මට ඉතින් සමාජ හිතලම ගන්දිස් වෙනකොට මම ටිකක් පසුබට වෙනවා. මොකද එක එක හිත වෙනවා හින්දා කගේ ඒක හරියට දැනගෙනම හරි හිතට ගන්න කියලා.
ඔය තේ ඔය දැන් සමහන් දැනගන්න එක කරන්න දැන් අපි. දැන් නැත්තම් වෙන්නේ අපි ওই තියරි එකක් හදාගන්න එක විතරනේ. ඒක හරි කියලා. ඒක නේ යවන වෙන්නේ. දැන් ආයතන වලට දදා බලන්න ඕන. එතකොට ඔය සැක ඇති වෙන්නේ නැහැ එතකොට. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන.
ධර්මෙත් ටිකක් හරියට දැනගන්න පයි නැත්තම් ඉතින් ගස්ස
නැ මේ නයි දැන් ඔය දැන් ආයතන ගැන දැනගත්තට පස්සේ ඒක හොඳට ටික ටික පෙන්වන්නකෝ ඒක.
ඔව්. ඒක අපි කරනවා රවි. අපි කරනවා කොහොම පින්නවා කියන.
ඔව්. එතකොට අර කලින් තිබුණ ප්‍රශ්න ටික ටික නැති වෙනවා. ඔව්. ඔකේ අත්දැකිනකොට. ඔව්. අපි නැත්නම් අර දැන් අහලා දැනගන්න එකෙන් කරන්නේ නිකන් අර පොඩි මේ කන්සෙප්ට් එකක් හදා ගන්නවා. ඊළඟට ඒක ටයිම් වෙනවා මේක ඇත්ත දකින්නකොට. දැන් තමයි යන්න ඕනේ. හොඳයි ඉතින් ඔයගොල්ලෝ කරන හින්දා ඒවා ඉතින් ටික ටික
අපි එතකොටම මොන්ටර කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ විශේෂම ළඟදී ළඟින් ධර්මයේ ඒ සයිට් එකේ හරහා ධර්මයේ බොහොම ප්‍රයෝජනවත් වෙනවා.
ඔයගොල්ලෝ පිටින් අර ලොකු පිනක් අර පොත දැන් හුඟක් තැන්වලට ගිහිල්ලා තියෙනවා. මම මේ ඊයේ ගියා අපි මේ නාව්‍යනේ ආරන්නේට දාන එකට. ඔව්. එතන හාමුදුරුවරු 100කට විතර මන් දුන්නා ඒ නම වෙනි පොත මගේ එක. ඔක්කොට ඔව් මම පොත් ඇත්තටම 250ක් විතර එතන අපුරයටත් එක්ක බෙදුවා.
ඉතින් ඕකයි
හොඳයි තමයි. ඔව් දැන් ඔයගොල්ලන්ට තමයි මේ තියෙන ඉතින් ඒ ගොඩක් ඉස්සරපු හින්දානේ ඒ වගේ ඒවා ඉතින් ලොකු පිං ධර්ම දාන නේ ඉතින් සතුටු වෙන්න පුළුවන්. ඒක
අපි කියන බොහොම සතුටු වෙනවා.
හොඳයි.
ඉතින් හිත අපිට ඉතින් සතුටු වෙන පොතක් මේක.
හා.
මම ඉතින් රස්නේව මොනවාරි තිබ්බතර රාවි මම ඉඳලා හිටලා හාන්නම්.
හා හා. හොඳයි.
හොඳ බොම්පේ
හොඳයි
එහෙනම් ආශිර්වාද කරගන්න නේද?
ඔව් හැමෝටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.